හොඳයි පින්වතුනි, කවුරුත් සාඩුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, මේ බුද්ධ දේශනාව බව උදුරා දමන්නට උපකාරක නිර්මල උතුම් බුද්ධ දේශනාව. රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතක උපදිනවා. මේ හිතේ උපදින රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දමන්නට උපකාරක වන ආකාරයට බුදුහාමුදුරුව දේශනා කරවදාළ ධර්මය ත්‍රිවිධ ශාසනයක් ලෙසින් විග්‍රහ කළා. ශාසන තුනක් තියෙනවා. පරියාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය. පරියාප්ති ශාසනය තමා බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය. මේ පරියාප්ති ශාසනය නිවැරදිව පවත්වාගෙන ගියේ නැත්නම් ප්‍රතිපත්තිය පුරන්න බෑ. ප්‍රතිපත්තිය වැරදියට පිරුවොත්, එහෙම නැත්නම් ප්‍රතිපත්තිය නිවැරදිව නොපිරුවොත් එතෙන්දි වෙන්නේ ප්‍රතිවේද, ඒ කියන්නේ මගඵල ලබන්න බෑ. ඒ නිසා අපි මේ භාවනා වැඩසටහනේ අද පටන් මේ පරියාප්ති ශාසනයේ තියෙන පංච පරියාය. පරියාය පහක් තියෙනවා. බුද්ධ දේශනාව පංච පරියායකින් යුක්තයි. මේ පංච පරියාය තමයි පළවෙනි එක, සබ්බ ධම්ම මූල පරියාය. මේකට දැන් ත්‍රිපිටකයේ තියෙන, මජ්ඣිම නිකායේ තියෙන මේ මජ්ඣිම නිකායේ සූත්‍ර 152ක් තියෙනවා. පළවෙනි සූත්‍රය තමයි මේ සබ්බ ධම්ම මූල පරියාය දේශනා කරපු මූල පරියාය සූත්‍රය කියලා තමයි අද නම් කරලා තියෙන්නේ. නමුත් මේකේ සබ්බ ධම්ම මූල පරියාය දේශනා කළා. බුදුහාමුදුරුව සියලුම දේවල් වලට අදාළව මේ පැවැත්මට, නිවනට, මඤ්ඤති මාමඤ්ඤති න මඤ්ඤති ත්‍රිපරිවර්තයේ දෝතාවේ චතුරාර්ය සත්‍ය සියලු දේ ගති, සියලු දේ ගති 124ක් විග්‍රහ කරපු සූත්‍රය සබ්බ ධම්ම මූල පරියාය සූත්‍රය. ඊළඟට ඒක පළවෙනි මේ පරියාප්ති ශාසනයේ පළවෙනි සූත්‍රය තමයි සබ්බ ධම්ම මූල පරියාය සූත්‍රය. දෙවෙනි ධම්ම පරියාය තමයි ධම්ම පරියාය. ධම්ම පරියායන් ඕ භික්ඛ වේදේශ සාමි කියලාමයි මේ ධම්ම පරියාය විග්‍රහ කරන්නේ. තුන්වෙනි එක තමයි සබ්බාසව සංවර පරියාය. හතරවෙනි එක තමයි නිබ්බේධික පරියාය. අවසාන එක තමයි ධම්ම අනුධම්ම පරියාය. මේ පරියාප්ති ශාසනයට අදාළව ත්‍රිපිටකයේ බුද්ධ වචනය, බුද්ධ දේශනාව, සූත්‍ර ධර්ම ගණනාවක තියෙනවා. ඉතින් ඒක නිසා මේ සියලුම පින්වතුන් පරියාප්ති ශාසනය තමයි මේ තියරි එක, සූත්‍රය. දැන් සූත්‍රයට ධර්මයට බහා බලනවා කියන්නේ මේ න්‍යාය තියරි එක දැනගන්න ඕන. ඒ තියරි එක දැනගත්තේ නැත්නම් අපිට සූත්‍රයට ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා කටයුතු කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ අනුව බුදුහාමුදුරුව දේශනා කරවදාළ මේ පරියාප්ති ශාසනයේ පංච පරියායේ අපි අද බලාපොරොත්තු වෙනවා මේ ධම්මපරියාය විග්‍රහ කරන්න. ධම්මපරියාය තමයි ඇත්ත වශයෙන්ම වැදගත්ම දේ. ප්‍රායෝගිකව නිවන් දකින්නට උපකාර වන යම් කිසි කෙනෙකුට මේ ධම්මපරියාය තේරුම් ගත්තේ නැත්නම් නිවන් මඟ විවෘත කරගන්න බෑ, ප්‍රතිපත්තිය පුරන්න බෑ, මඟඵල ප්‍රතිවේධ කරන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා නිවැරදිවම අපි ධම්මපරියාය තේරුම් ගත යුතුයි. කොහොමද මේක ප්‍රායෝගිකව යුගනද්දව මේ ධම්මපරියාය අනුගමනය කරන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. ඊළඟට මේ ධම්මපරියාය මේ දේශනා කරපු සූත්‍රය තමයි සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය. මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය තියෙන මජ්ක්‍ධිම නිකායේ. මජ්ක්‍ධිම නිකායේ බුදුහාමුදුරුව ආනපාන සති සමාධි සූත්‍රය දේශනා කරන්නට පෙර සටහන් කළ සඳහන් කළ දේශනා කරලා තියෙන සූත්‍රය තමයි සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය. ආනපාන සති සමාධිය වඩන්න බෑ නිවැරදිව යම් කිසි කෙනෙකුට සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ දේශනා කරවදාල තියරි එක න්‍යාය ප්‍රතිපදාව පරියාප්ති ශාසනය නිවැරදිව තේරුම් ගත්තේ නැත්නම්. ඒ නිසා යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මගඵල ලබන්න නිවන් දකින්න ආනපාන සති සමාධිය වඩන්න ඕන. ඒක එකම ධර්මයේ එක ආයන මාර්ගය එකම දේ කළ යුත්තේ ආනපාන සති සමාධිය භාවනා කිරීම. ආනපාන සති සමාධිය භාවනා කරනවා නම් යමෙක් මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ තියෙන තියරි එක න්‍යාය මූල ධර්මය තේරුම් ගන්න ඕන. ඒ නිසා ඒ අනුව ඉතාමත්ම වැදගත් සූත්‍රයක් මේක. මුළු ජීවිතයටම නිවන් දක්නාතාක්ම මේක උපකාර වෙනවා. මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ තියෙන න්‍යාය තියරි එක මූලධර්මය නිවැරදිව තේරුම් ගැනීම. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ පොතේ තියෙනවා සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය ඔය 61 වෙනි පිටේ. දැන් මේ බුදුහාමුදුරුව දේශනා කර වදාළ මේ සූත්‍ර ධර්ම ඔය බුදුහාමුදුරුව දේශනා කළයි කියලා ත්‍රිපිටකයේ අද අපිට බලාගන්න කියවන්න ලැබෙන සූත්‍ර ධර්ම බොහොම සුළු ගාණක් තියෙන්නේ. බුදුහාමුදුරුව අවුරුදු 45 තුළ දේශනා කරපු සියලුම දේ ඔය ත්‍රිපිටකය කියන පොතේ පොත් 54 නෑ. පොත් 54 කුද්දකනිකායේ තියෙන බුදුහාමුදුරුව දේශනා කරපු ඒවා නෙමෙයි. කුද්දක කියන්නේ මාගදී වචනයක් පසුව එකතු කරගත් කියන අර්ථය. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව මුල් අවුරුදු 45 තුළ දේශනා කරපු ඒවෑන් ආනන්දහාමුදුරුව අහගත්ත දැනගත්ත මතක තියාගත්ත දේවල් පමණයි ඔය ත්‍රිපිටකය හැටියට අද අපිට කියන්න තියෙන්නේ. මුල් අවුරුදු 20 තුළ හෝ 21 තුළ ආනන්ද හාමුදුරුව නෙමේ උපස්ථායක හැටියට හිටිය ධර්ම භාණ්ඩාගාරික. තව නොයෙක් නාගිට හාමුදුරුව හිටියා. 4-5 දෙනෙක්ම හිටියා ටික ටික කල් අවුරුද්ද 2-3-4. ආනන්ද හාමුදුරුව ධර්ම භාණ්ඩාගාරික ප්‍රධාන උපස්ථායක හැටියට ආවේ අවුරුදු 22ක් ගියාට පස්සේ. මේ අවුරුදු 22 ඉඳන් 45 දක්වා කාලය තුළ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මවලින් ආනන්දහාමුදුරුව අහගත්ත දේවල් පමණයි අපිට අද ත්‍රිපිටකය හැටියට කියවන්න තියෙන්නේ, බලන්න තියෙන්නේ, අහන්න. තව නොයෙකුත් දේවල් බුදුහාමුදුරුව දේශනා කළා. ඒවා ලියුණේ නැහැ. ඒක නිසා අපිට කියවන්න බෑ. මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය මේ පංච පරියාය විශේෂ දෙයක්. දැන් මේක බුදුහාමුදුරුව බොහෝ දේවල් දේශනා කළේ යම් යම් අයගේ ප්‍රශ්නවලට උත්තර හැටියට. එහෙම නැත්නම් යම් සමාජගත ප්‍රශ්නයක් හෝ පොදු ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න හැදුවා. ඒ වගේම තව නොයෙකුත් කාරණා මතු වුණාම ඒ කාරණාවලට අදාළව බුදුහාමුදුරුව පිළිතුරු ලෙස දේශනා කරපු සූත්‍ර ධර්ම බහුලව තියෙන වැඩි හරියක්. නමුත් මේ පංච පරියායම මේ පරියාප්ති ශාසනයම බුදුහාමුදුරුවෝ එහෙම කාගවත් ප්‍රශ්නයකට හෝ වෙන ප්‍රශ්න වෙන ගැටලුවකට හෝ එකකට ඉදිරිපත් කළපු දේශනා කරපු නෙමෙයි බුදුහාමුදුරුවෝම කල්පනා කරලා මතු ශාසනය මතු මගඵල ලබන්නට උපකාර වන ධර්මතාවය ඉදිරියට පවත්වාගෙන යන්න උපකාර වන ආකාරයට බුදුහාමුදුරුවම කල්පනා කරලා අනුදැන වදාරලා දේශනා කරපු ධර්මය තමයි පරියාප්ති ශාසනය. එනිසා මේක කාගවත් ප්‍රශ්නයකට උත්තරයක් හැටියට නෙමෙයි මේ පරියාප්ති පංච පරියායම දේශනා කරලා තියෙන්නේ. ඒ අවස්ථාවල මතු ප්‍රශ්නත් නෙමෙයි. මේක බුදුහාමුදුරුවම අනාගත මගඵල ලබන්නට උපකාර වන ශාසනය. මේ ශාසනය කියන වචනේ අපි මේ හිතන දෙයකට වඩා ගැඹුරු අර්ථයක් තියෙන වචන. ශාසනය අනුශාසනය. අනුශාසනය කියන්නේ අලුතෙන් මේක බුදුහාමුදුරුවෝ මතු කළ ශාසනය මගඵල ලබන්නට පාර පිළිවෙත ප්‍රතිපත්තිය විග්‍රහ කරපු දේ තමයි අනුශාසනය ශාසනය. ඒ නිසා බුදුහාමුදුරුවම කල්පනා කරලා මතු අනාගතයට යම් යම් මිනිසුන්ට යම් යම් ධර්මය තේරුම් ගන්න පුළුවන් අයට තේරුම් ගන්න පුළුවන් විදියට මේ පරියාප්ති ශාසනය විග්‍රහ කළා. ඒ අනුවයි සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රය දේශනා කළේ. මේ සූත්‍රයේ පළමුවෙන්ම තියෙනවා භගවා එතද වෝච සේවිතබ්බං බෝ භික්කවේ ධම්ම පරියායං දෙසිස්සාමි. ධම්ම පරියායං දෙසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත පාසිස්සාමි. තං සුනාත කියන්නේ මේක හොඳින් අහගන්න, ශ්‍රවණය කරන්න. මේක මේ කියන දේ හොඳට අහලා තේරුම් ගන්න. සාදුකං මනසිකරෝත. මේක අපි අර සුතං සුසුතං බහුසුතං සුතදර ඊට පස්සේ විචතා පරිචිතා තත්ත්වයටපත් වෙන්න ඕන. අපි විචක්ෂණයෙන් පරිචිත කරන්න ඒකයි සාදුකං මනසිකරෝත. අපි මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕන දෙපැත්ත. ඒ වගේම බාසිස්සම් භාවිතයට ගන්නුවර. මේක අහලා නිකං හිටියට හරියන්න. එනිසා මෙතන තියෙනවා සුනාත ධාරිත තරාත ධම්මෝ කියන එකමයි. තං සුනාත සාදුකං මනසිකරෝත බාසිස්සාමීති කියලා කිව්වේ. එහෙම බුදුහාමුදුරුව දේශනා කරලා ආරම්භයේම සේවිතබ්බං වූ භික්කවේ ධම්ම පරියායන් දෙසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත බාසිස්සාමීති. මේක මේ භික්කුන් අමතා සිවණක් පිරිස අමතා මේ කර්තාව දේශනා කරලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ සේවිතබ්බං වූ අසේවිතබ්බං වූ ධර්ම මූලපරියාය ඒ ධම්මපරියාය දැන් දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ කරුණු හතක් මතු කළා. පළවෙනි එක කාය සමාචාරම් පාහම් භික්කවේ දුයිදේනම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං කාය සමාචාර. පළවෙනි එක කාය සමාචාරම් පාහං. දෙවෙනි එක වචී සමාචාරම් පාහං. තුන්වෙනි එක මනෝ සමාචාරම් පාහං. හතරවෙනි එක චිත්තූපපාදම් පාහං. පස්වෙනි එක සංඥා පටිලාභම් පාහං. හයවෙනි එක දිට්ඨි පටිලාභම් පාහං. හත්වෙනි එක අත්ථභාව පටිලාභම් පාහං. හැම අවස්ථාවකම කිව්වා කාය සමාචාරම් පාහම් භික්කවේ දුයිදේනම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං කාය සමාචාරම්. මේ හතේම තියෙනවා කාය සමාචාරම් පාහම්, වචී සමාචාරම් පාහම්, මනෝ සමාචාරම් පාහම්, ඒ වගේම චිත්තූපපාදම් පාහම්, සංඥා පටිලාභම් පාහම්, දිට්ඨි පටිලාභම් පාහම්, අත්ථභාව පටිලාභම් පාහම්. මේ පාහම් කියන වචනේ හොඳට තේරුම් ගන්න අවශ්‍ය වචනයක්. පාහම් කියන්නේ දැන් අපි හාල් පාහිනවා කියන්නේ මොකද? අපි කියනවා හාල් පාහිනවා. අර කුඩු රොඩු බඩු පොතු සියලු දේ අයින් කරා. එතකොට පාහන් කියන එකේ තේරුම මේ හිතේ ප්‍රසාදය, පැහැදීම, අදි මොක්කං ප්‍රමෝදයක්, චිත්ත ප්‍රමෝදය සිතේ පැහැදීමට පිරිසිදු බවට කියන වචන තමා පාහන්. මේ පැහැදීම පිරිසිදු බව ඇතිවෙන්නේ දෙයාකාරයක. ඒ දෙයාකාරය තමා දුවිදේනං බොදාම්. කොහොමද සේවි තබ්බම්පි අසේවි තබ්බම්. යම්යම් දේ අපි සේවි තබ්බම්පි කියන්නේ සේවතෝ කියන්නේ ආශ්‍රය කළ යුතුයි. ඒ ආශ්‍රය කළ යුතු දේ ආශ්‍රය කිරීමෙනුත් පාහන් වෙනවා, පිරිසිදු වෙනවා. ඒ වගේම යම්යම් දේ අසේවි තබ්බම්පි සේවනය නොකර න සේවි තබ්බා එමනම් අසේවි තබ්බා එමනම් සේවනයෙන් බැහැර කර. මේකමයි අර භාවය තබ්බංච භාවිතන් තමා සේවි තබ්බං, පහ තබ්බංච පහීනන් තමා අසේවි තබ්බං. මේකමයි අස්ස සේවි තබ්බං, පස්ස අසේවි තබ්බං, ආන සේවි තබ්බං, පාන අසේවි තබ්බං. සේවි තබ්බං කරණීය ධර්ම, අසේවි තබ්බං අකරණීය ධම්ම. සේවි තබ්බං සුව ධර්ම, අසේවි තබ්බං අසුව ධර්ම. එනිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. ද්‍යාකාරයක් තියෙනවා, දෙපැත්තක් තියෙනවා. මේ දෙපැත්තෙන්ම හිත පිරිසිදු වෙන්න ඕන. හිත පිරිසිදු වෙන්න නම් අර කාය සමාචාර, වචී සමාචාර, මනෝ සමාචාර, යෝගම චිත්තූපපාදෙන් හිතේ උපදිනු දේවල්, ඒ වගේම සංඥා පටිලාභං, දිට්ඨි පටිලාභං, අට්ඨභාව පටිලාභං පාහං වෙන්න ඕන. පාහං කියන්නේ පිරිසිදු බවට පත්වීම. කිලුටු වෙන්නේ කොහොමද? හිත කිලුටු වෙන්නේ කොහොමද? ඒකත් ඔය කාය සමාචාර, වචී සමාචාර, මනෝ සමාචාර, චිත්තූපපාද, සංඥා පටිලාභ, දිට්ඨි පටිලාභ, අට්ඨභාව පටිලාභ නිසා හිත කිලුටු වෙනවා. හිත කිලුටු වෙන්නේ අපි ඒ දෙයාකාරයම නොකරන, නොදන්නා නිසා. ඒ නිසා හිත කිලුටු වෙන්නේ වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විඥාන ශක්තියක්, සමුදය එහෙමනම් අනුසය ඉපදීම නිසා හිත කිලුටු වෙනවා. දැන් අපි මේ දෙයාකාරයම නිවැරදිව දැනගත්තොත් මේ භාවිතා කළ යුතු දේ සහ බැහැර කළ යුතු දේ ඒක අපි තීරණය කරන්න ඕන. වෙන කාටවත් තීරණය කරන්න බෑ. ඒකයි බුදුහාමුදුරුවෝ මේකේ ඉඩ තියලා තියෙනවා, සේවි තබ්බම්පි අසේවි තබ්බම්පි. දෙපැත්තම තේරුම් ගන්න ඕන. මේකට න්‍යාය ධර්මයක් තියෙනවා. මම ඒක ඊගාවට කියනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට බුදුහාමුදුරුවෝ මේ කරුණු හතක් විග්‍රහ කළා. සිත පිරිසිදු කරගන්නට, විමුක්තියට මඟ පාදා ගන්නට උපකාරවන ක්‍රියාකාරකම් දෙයාකාරයකින්ම පූර්ණය කරගත්තේ නම් අර වචී සමාචාරම් පාහං, කාය සමාචාරම් පාහං, මනෝ සමාචාරම් පාහං ආකාරයට අපේ හිත පාහං පිරිසිදු වෙනවා. ඒ නිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන. දැන් අර ඊයේ අපි මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කිව්වනේ, කායේ කාය නිසා වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විඥාන ශක්තියක්, සමුදය බිහිවීමක්, අනුසය ඉපදීමක් සිද්ධ වෙනවා. හයක්ම තියෙනවා. මේ හයම සිදු වෙනවා නම් සිදු වෙන්නේ කායේ කාය ක්‍රියාවේ වේගයක්, අර චක්කු කාය පටිච්ච වීම නිසා රූප කායට, සෝත කාය පටිච්ච වීම නිසා ශබ්ද කායට, ගාන කාය පටිච්ච වීම නිසා ගන්ධ කායට, ජීවා කාය පටිච්ච වීම නිසා රස කායට, කාය කාය පොට්ටබ්බ කායට, මනෝ කාය ධම්ම කායට, කාය අජ්ජත්තික කාය බාහිර කාය පටිච්ච වීම නිසායි ඔය වේගයේ, වේදනාව, ආවේගයේ, චිත්තාවේගයේ, විඥාන ශක්තිය, සමුදය, අනුසය බිහි වෙලා හිත කිලුටු වෙන්නේ. අපි මෙහෙම ඔය වේගයක්, වේදනාවක්, ආවේගයක් උපදින්නට එනදී නිවැරදිව තේරුම් ගත්තා නම් ඒ තේරුම් ගත්ත අවස්ථාවේදී අපිට පුළුවන්කම තියෙනවා ඔය වේගය, වේදනාව උපදින දේවල් නැති භාවිතයට නොගෙන ඉන්න, නැසේවිතම්බා. ඒ වගේම ඒ වේගය, වේදනාව පාලනය වෙන සමතයට පත්වෙන සමනය වෙන නිදහස් වෙන විමුක්තියට පත්වෙන ඒ වේදනාව වෙනුවට අපි තුළ නිවීමක් දෙන විමුක්තියක් නිදහස්වීමක් තියෙනදේ භාවිතයට ගන්න ඕන. එතකොට අපි දැනගන්න ඕන අර දෙපැත්තක් තියෙනවා. එක පැත්තක් වේගය වේදනාව නිසා පීඩනයක් කම්පනයක් චලනයක් බයක් සියලු දේ උපදිනවා. නමුත් නිවීම නිසා මිදීම නිසා විමුක්තිය නිසා පස්සම් බයං කාය සංකාරං පස්සම් බයං චිත්ත සංකාර. අපේ හිතේ දැවිල්ලක් තැවිල්ලක් ඇති වෙනවා නම් ඒකට හේතුව වේගයක්. ඒකට හේතුව වේදනාවක්. ඒකට හේතුව ආවේගයක් චිත්ත ආවේගයක්. නමුත් සියලු පෘථග්ජන පුද්ගලයෝ කැමති වෙන්නේ මේ වේදනාවෙන් මේ වේගයෙන් අර සුව වේදනාව පළවෙනි වේශය අර සුඛ සුව සුභ සුචි කියන සොම්නස් වේදනාව සියලු පෘථග්ජන පුද්ගලයෝ හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා ඒක තමයි මේ මිනිසුන්ගේ අවශ්‍යතාවය. ඒකෙන් අර වේගයක් වේදනාවක් ආවේගයක් උපදිනවා. ඒ වේගය වේදනාව නැවත අනිත් පැත්තට හැරෙනකොට අර සැප ගියා පින වූ දේම දුකට මුල් වෙනා හේතු වෙනවා නිදාන වෙනවා ප්‍රත්‍ය වෙනවා. ඉතින් ඒක නිසා අපි තේරුම් ගන්න ඕන යම්කිසි අර කායේ කාය මේ ක්‍රියාකාරකම් නිසා ඒ ප්‍රිය මනාපනම් මිහිරිනම් ඒවෙන් යම් ආස්වාදනයක් ලැබෙනවා නම් සියලු පෘථග්ජන පුද්ගලයෝ ඒ ප්‍රියමනාපදයට ඇලෙනවා අල්ලගන්නවා ඒව ක්‍රියාත්මක කරනවා. ඒ අනුව වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක් සමුදය අනුසය බීවීමක් සිදුවන බව ඒ පුද්ගලයෝ දන්නේ. එකයි දුක්ඛේ අඥාන එකයි දුක්ඛ සමුදය අඥාන. ඉතින් ඒක නිසා මේ දෙකම හරියට දැනගත්ත පුද්ගලයා තේරුම් ගන්න ඕන අර ප්‍රිය වේදනාවත් දුකෙන් කෙලවර වෙන්නේ දුක් වේදනාවත් දුකට උරුම වෙනවා හිම වෙනවා කෙලවර. අවසානයේ ප්‍රිය මනාපදේට අපි ප්‍රියයි මනාපයි කියලා අල්ලගත්තත් උපාදානය කරගත්තත් ඒක අවසානයේ කෙලවර දුකේ. ඒකනි කිව්වේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ පියෙහි විප්‍රයෝගෝ දුක්ඛෝ අපියෙහි සම්පයෝගෝ දුක්ඛෝ යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛ. මේකයි ධර්මතාවය. ඒක නිසා අපි අර යම් වේගයක් වේදනාවක් උපදවනවා නම් ඒක කොච්චර ප්‍රියමනාප වුණත් දැන් මේ ප්‍රියමනාප වේදනාව කාය සමාචාර නිසා වචී සමාචාර නිසා මනෝ සමාචාර නිසා චිත්තෝපපාද නිසා ප්‍රඥා පටිලාභ දිට්ඨි පටිලාභ අත්ථභාව පටිලාභ නිසා වේගයක් වේදනාවක් උපදවන. නමුත් ඒ වේගය වේදනාව අපි අර දැනගත්තොත් මේක අර වේගයක් වේදනාවක් උපදිනවා කියලා ඒක නොසවිචබ්බා කළ යුතුයි. ඒ වගේම එතෙන්දී ඒක අත්හැරලා නිකන් හිටියොත් එක පැත්තක් ඒක වැරදක් නැහැ. ඒ අනුව අපි ඒ අර වේගය වේදනාව උපදවන දේ අත්හැරලා නිවීම මිදීම විමුක්තිය සිදුවෙන දේ භාවිතයට ගත යුතුයි. ඒකයි කිව්වේ දුයිදේ නම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං කාය සමාචාරං තංච අඤ්ඤමඤ්ඤං වචී සමාචාරං තඤ්ඤ අඤ්ඤමඤ්ඤං මනෝ සමාචාරං තංච තඤ්ඤ අඤ්ඤමඤ්ඤං. අඤ්ඤමඤ්ඤං කියන්නේ මේ දෙකම එකටම කරන්න ඕන යුගනද්දව. දැන් අපිට තරහක් ආවොත් ඒක අපි තුළ වේගයක් වේදනාවක් එනවා. ඒ පෘථග්ජන පුද්ගලයා තරහෙන් කටයුතු කරන්නේ එකෙන් ආස්වාදයක් ලබනවා. අර අනික් මිනිහව කොනිට වෙලා හිර කරලා රිදවලා විඳවලා ඒ පුදුලේ යම් සතුටක් ආස්වාදයක් සුවයක් සොම්නසක් ලැබෙනවා. හැබැයි කෙලවර වෙන්නේ කොහොමද? අර තමන්ගේ අධ්‍යාත්මික වශයෙන් ලේ ධාතුව කිලුට වෙනවා. ආපෝ තේජෝ ආයෝ පඨවි මේ මහ භූත හතරේ තියෙන වාපිච්චම් තුනම කිලුට වෙනවා. ඒ වගේම තමන්ගේ අර විෂ කිරණ ශක්තියක් බාහිර විශ්වයට අර ද්වේෂයෙන් වෛරයෙන් කටයුතු කිරීම නිසා විෂ කිරණ ශක්තියක් විකිරණ ශක්තියක් විශ්වයට නිකුත් කරනවා. ඒක නිර්මාතෘ තමන් නම් ආපහු කාටද උරුම වෙන්නේ? තමන්ට. මේකයි ප්‍රතිඵලය. ඉතින් ඒක නිසා මේක නොදන්නාකමයි දුක්ඛේ අඥානං කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. ඉතින් ඒක නිසා මෙහෙම බුදුහාමුදුරුවෝ මේ කරුණු හතක් මතු කළා. හරණ හතේම තියෙන්නේ පාහං. පාහං කියන්නේ පිරිසිදු බව ප්‍රසාදය. අර අදිමොක්ක අදි ප්‍රමෝදයන් චිත්තං කියන හිතේ පාරිශුද්ධතාවය. එහෙම නැත්නම් අර සචිත්ත පරියෝ දපණං කියන තත්වයට තමයි පාහං කිව්වේ. පූර්ණාසයෙන් හිතේ පිරිසිදු බව ඇති කරගන්න වා කියන එකයි. අපිට මේ කාය ක්‍රියාකාරකම් නවත්තන්න බෑ. වචී වචන කතා කිරීම නවත්තන්න බෑ. මනෝ සමාජාර හිතවිලි නවත්තන්න ඕන. අපි කරන්න ඕන ඒ වචන ක්‍රියා කතා සිතුවිලි සියලු දේ කරන්න ඕන. හැබැයි අපි තේරුම් ගන්න ඕන කළ යුතු කරණීය ධර්ම මොනවාද, නොකළ යුතු අකරණීය ධර්ම මොනවාද. පෘථග්ජන පුද්ගලයාකට මේ කළ යුතු කරණීය සහ නොකළ යුතු අකරණීය දෙක තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. ඒකයි අර වේගයක් වේදනාවක් ආවේගයක් ප්‍රියදේට ඇලිලා වේගයක් වේදනාවක් ආවේගයක් ආව ගමන්ම අනුසේ ඉපදෙනවා සසර ගමනට උරුම වෙන දුක, උරුම වෙනවා නිර්මාණය කරගන්නවා රිය ගමන පාත්වගෙන යනවා අනාරිය පරිේෂණයක් කරමින් කටයුතු කරනවා. ඒකයි වෙන්නේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ දෙපැත්ත නිවැරදිව මේ දුයිලේ නම් වදාම දෙපැත්ත තේරුම් ගත්තොත් එතෙන්දි පුළුවන් වෙනවා අපිට කළ යුතු දේ මොකද්ද, නොකළ යුතු දේ මොකද්ද. කළ යුතු දේ සේවිතබ්බම්පි සේවිතබ්බම්, නොකළ යුතු දේ අසේවිතබ්බම්පි අසේවිතබ්බම්. ඉතින් ඒ අනුව බුදුහාමුදුරුව මේ කරුණාට මතු කරලා මේක තියෙන බොහොම ගැඹුරුම ධර්මතාවයක්. බුදුහාමුදුරුව මේ කරුණාට මතක් කරලා නැවැත්තුවා. නැවැත්තුවාම එතන හිටියා මහා ප්‍රඥන් වහන්සේ වූ සරියුත් හාමුදුරුව. සරියුත් හාමුදුරුව මෙන්න මෙහෙම කිව්වා. බුදුහාමුදුරුව දැන් නැවැත්තුවා මේක. නැවැත්තුවාම සරියුත් හාමුදුරුව කිව්වා එවන් උත්තේ ආයස්මා සාරිපුත්තෝ, එතන හිටිය සාරිපුත්ත හාමුදුරුව භගවන්තන් ඊටදෝද භාග්‍යවතුන් වහන්සේ අමතර මෙහෙම කිව්වා. ඉමසකෝ අහම් බන්තේ භගවතා සංකිට්ඨේන බාතිසත්ත විත්තාරේන අත්තං අවිවත්තස්ස එවන් විත්තාරේන අත්තං අජානාම්. ඔබ වහන්සේ මට අවසර දෙනවා නම් ඔබ වහන්සේ දැන් මේ බොහොම මේ වචන හතකින් පද හතකින් විග්‍රහ කරපු මේ කාරණා මට පුළුවන් ප්‍රායෝගික වශයෙන් විත්තාරේන අත්තං අවිවත්තස්ස අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා සහිතව විස්තර වශයෙන් ප්‍රායෝගික වශයෙන් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට මේක විග්‍රහ කරන්න විස්තර කරන්න මට අවසර දෙන්න කියලා අජානාම් සරියුත් හාමුදුරුව අවසරයක් පැතුවා. බුදු භාග්‍යවතුන් වහන්සේ අවසර දුන්නා නිහඬව. ඊළඟට මේ සූත්‍රයේ තියෙන්නේ සරියුත් හාමුදුරුව දේශනා කරපු මේ ධර්මතාවය. දැන් සරියුත් හාමුදුරුව තාම මෙතන ඉඳන් ඔය 110 වෙනි කේදේ පළමුවෙන්ම අර කාය සමාචාරම් පාහං කියන එක ගත්තා. කාය සමාචාරම් පාහං භික්කවේ දුජේ නං වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං කාය සමාචාරම් ඉතිකෝ පණියතං උත්තං භගවතා කිංචේතයන් පටිච්ච උත්තං. භාග්‍යවතුන් වහන්සේ මේ කියපු වාක්‍යයෙන් මොකද්ද අදහස් කළේ, කොහොමද මේක ක්‍රියාත්මක කරන්න කියලා ප්‍රශ්නයක් ඇහුව සරියුත් හාමුදුරුව අහලා බොහොම පැහැදිලි උත්තරයක් දුන්නා. යතා රූපම් බන්ති කාය සමාචාරං සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඩಂತಿ කුසලා ධම්මා පරිහායಂತಿ. යතා රූපම් බන්ති සේවතෝ යම්කිසි රූපයක් යම් රූපං සේවතෝ ආශ්‍රය කරනකොට ඔය යන් රූපේ කියන එක මම දැන් කියනවා. සේවතෝ අකුසලා ධම්මා අභිවඩ්ඩಂತಿ අකුසල ධර්මයේ අභිවඩ්ඩනය වෙනවා නම් ඒ වගේම කුසලා ධම්මා පරිහායಂತಿ නම් ඒව රූපෝ කාය සමාචාරෝ න සේවි තබ්බෝ. එවන් දෙයක් න සේවිත. ඒක ආශ්‍රය නොකළ යුතුයි, සේවිතබ්බා නොකළ යුතුයි, සේවනය නොකළ යුතුයි, අස්ස නොකළ යුතුයි, පස්ස කළ යුතුයි. දැන් යතා රූපං ඒවගම ඒව රූපෝ යතා රූපං කියන එක යන් රූපං කිව්වත් යතා රූපං කිව්වත් හොඳට තේරුම් ගත යුතු වචනයක්. යතා රූපං කිව්වේ දැන් මෙතන ඇහෙන් දකින රූප එක රූපයක්. ඒක විතරක් නෙමේ කනෙන් අහන ඇහෙන ශබ්ද රූප තව රූපයක්. නාසයට එන ගඳ සුවඳ එකත් රූපයක්. එයාගම දිවට එන රස රූප, එයාගම කයට එන පොට්ටබ්බ රූප, එයාගම මනසට එන ධම්ම රූප හයක් තියෙනවා. ඇහැට කනට නාසයට දිවට එන කයට මනට එන හයම රූප. ඇහැට එන්නේ රූප. අපි දන්න මේ අපි හිතන සම්මතයේ භාවිතා කරන එකම රූපය රූප. නමුත් කනට එන්නේ ශබ්ද රූප, නාසයට එන්නේ ගඳ සුවඳ රූප, දිවට එන්නේ රස රූප, කයට එන්නේ පොට්ටබ්බ රූප, මනසට එන්නේ ධම්ම රූප. මේ රූප සියලුම දේ ඔය දොරවල් හයට එන එක්ක ප්‍රිය රූප, එක්ක අප්‍රිය රූප, එක්ක අදුක්කම අසුක රූප තුනක් තියෙනවා. සියලු පුද්ගලයන්ට ප්‍රියමනාප රූප තියෙනවා, ඒවා මිහිරි, ඒවා ආස්වාදනය කරනවා. දුක් රූප තියෙනවා, දෙවෙනි වේසේ රූප තියෙනවා, ඒ වගේම අදුක්කම අසුක රූප තියෙනවා. ආයි තුනයි. එතකොට 6වරක් තුන 18. ඊළඟට මේ සියලුම රූප, මේ ඇහැට කනට නාසයට දිවට කයට මනට හයට අරමුණු වෙන රූප අතීත රූප වෙනවා, වර්තමාන රූප වෙනවා, අනාගත රූප වෙනවා, දුර රූප වෙනවා, ළඟ රූප වෙනවා, සියුම් රූප වෙනවා, ඝන රූප වෙනවා, හීන රූප වෙනවා, ප්‍රණීත රූප වෙනවා, අජ්ජත්තික රූප වෙනවා, බහිද්ධා රූප වෙනවා 11යි. එතකොට ඔය 11වරක් 66යි 66 වතුනක් 100 ගණනක් තියෙනවා. මේ සියලුම රූප තමා යම් රූපං කිව්වේ. එහෙම නැත්නම් දැන් මේකේ තියෙන්නේ යථා රූපං කියලා. එතකොට ඔය 160 ගණනම ඕනම පුද්ගලයෙකුට මේ යථා රූපං සේවතු. ඔය රූප සේවනය කරන්න පුළුවන්. ඔය රූප සේවනය කළොත් යම් විදියකින් අකුසල ධර්මය වඩා වර්ධනය වෙනවනම්, කුසල ධර්මය පරිහානියටපත් වෙනවනම්, ඒව රූපෝ එවන් රූප කාය සමාචාරෝ ක්‍රියාකාරකම් න සේවිතබ්බෝ. නොකළ යුතුයි, බැහැර කළ යුතුයි, පස්ස කළ යුතුයි, ඉවත් කළ යුතුයි, අකරණීය කළ යුතුයි. ඒවා අසුව ධර්ම. ඒක තමා තියරි එක, න්‍යාය. ඒ වගේම ඊළඟට යථා රූපම් කෝබන්තේ කාය සමාචාරං සේවතෝ. යම් මේ 160 ගණනට අදාළ මේ 60 ගණනට නාසයට දිවට කරට මනට අරමුණු වන රූප යම් කෙනෙක් සේවනය කරනවා නම්, ඒ සේවනය කරනකොට අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඩන්ති. අකුසලය පරිහානියට පත් වෙනා නම් පහියන්ති නම්, කුසල ධර්මයේ වඩා වර්ධනය වෙනවා නම්, කුණු සලා හැරලා පිරිසිත පිරිසිදු වෙනවා නම්, ඒක සේවිතබ්බා. එතකොට මේ දෙපැත්තම යම් කෙනෙක් තේරුම් ගත්තොත් මොකද්ද අපි ආශ්‍රය කළ යුත්තේ, මොකද්ද අපි ප්‍රහාණය කළ යුත්තේ, මොකද්ද අපි සේවිතබ්බා කළ යුත්තේ, මොකද්ද අපි අසේවිතබ්බා කළ යුත්තේ. ඒ අනුව මේක තියෙන්නේ තියරි එකක්, න්‍යායක්. දැන් අපි ඔය ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන සියලු රූප පෘථග්ජන පුද්ගලයෝ මිම්මක් හදාගෙන තමයි ආශ්‍රය කරන්නේ. දැන් මේ මිම්ම පෘථග්ජන පුද්ගලයන් තුල නැහැ. එයා දන්නේ නැහැ. සියලු පෘථග්ජන පුද්ගලයෝ ඔය යථා රූපං මේ ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන රූප ප්‍රියමනාපණං මිහිරිණං ආස්වාදනයක් තියෙනවා නම් ඒවා භාවිතයට ගන්නවා, අප්‍රිය අමිහිරිණං ඒවා බැහැර කරනවා. ඒක පෘථග්ජන පුද්ගලයා හදාගත්ත මිම්ම කෝදුව මානය. ඒ මානය කෝදුව මිම්ම නිසා තමයි අපි අර පැවැත්ම, දුක් පැවැත්ම, මේ සංසාර ගමන දිගින් දිගටම පවත්වාගෙන යන්නේ. දැන් බුදුහාමුදුරුවෝ, මේ සරියුත් හාමුදුරුවෝ ඒ කෝදුව අයින් කරලා වෙන කෝදුවක් හදලා දුන්නා. මනින්න මොනවද මේ අපි ආශ්‍රය කරන සේවතු සියලු දේ? ඔය ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන සියලු දේ සබ්බං. මේ සියලු දේ බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ කියනවා යම් කිසි එකක් අපි ආශ්‍රය කළ යුත්තේ කුසලය වඩා වර්ධනය වෙනවා නම්, අකුසලය පරිහානියටපත් වෙනවා නම්, ඒක භාවිතයට ගත යුතුයි. අකුසලයේ වඩා වර්ධනය වෙනනම් කුසලයේ පරිහානියටපත් වෙනවනම් ඒක බාහිරයෙන් බැහැර කළ යුතු ඉන්න සේවිතබ්බා. මේක තියරි එකක්, න්‍යායක්, සූත්‍රයක්, ධර්මයක්. මේක තේරුම් ගන්නා තාක්කල් කෙනෙකුට ආනපාන සති සමාධිය වඩන්න බෑ. ඉතින් ඒක නිසා සරියුත් හාමුදුරුව මේ තියරි එක මේක දෙපැත්ත මේ දෝතාවේ දෙපැත්ත විග්‍රහ කළා. මේක අර කළ යුතු දේ කරණීය සහ නොකළ යුතු අකරණීය ධර්ම විග්‍රහ කළා. විග්‍රහ කරලා ඊට පස්සේ සරියුත් හාමුදුරුව විග්‍රහ කරනවා මේක කාය සමාචාරං කොටසට අයිති වෙන දස අකුසලයෙන් තුනක් තියෙනවා. දස අකුසලයක් තියෙනවා අපි දන්න පාණාතිපාතා වේරමණී ඔය කියලා කියන්නේ කාමේසු මිච්ඡාචාරා අදින්නාදා පාණාතිපාතා අදින්නාදානා කාමේසු මිච්ඡාචාරා තුන කාය සමාචාරං ඒ වගේ මුසාවාදා පරුසාවාචා පිසුනාවාචා සම්පප්පලාපා වචී සමාචාරං ඒ වගේම අභිජ්ජා ව්‍යාපාද විහිංසා මනෝ සමාචාර මේ තුනම පිරිසිදු කරගන්න ඕන. කොහොමද කිලුටු වෙන්නේ, කොහොමද පිරිසිදු වෙන්නේ කියලා දැන් දෙපැත්ත සරියුත් හාමුදුරුව කියනවා. ඔය 111 වෙනි ඡේදයේ තියෙන්නේ මේ කතං රූපං බන්තේ කාය සමාචාරං සේවතෝ. මොන වගේ අර කාය සමාචාරයක් සේවනය කළොත්ද අකුසල ධර්මය අභිවර්ධනය වෙන්නේ, කුසල ධර්මය පරිහානියටපත් වෙන්නේ. ඊට බන්තේ ඒකච්චෝ පාණාතිපාති හෝති. පාණාතිපාති හෝති කියන්නේ ඒක කාය සමාචාරයේ අර මිත්‍යා සීලෙන් පාවිච්චා කරනකොට. පාණාතිපාති හෝති කියන්නේ ලුද්ධෝ ලෝහිත පාණි හතක් පහතේ නිවිට්ටෝ අධ්‍යාපන්නෝ පාණ භූතේසු. ලුද්ධෝ ලෝහිත පාණෝ කියන්නේ ලුද්ධ කියන්නේ ලේ. ලේ සෙලවෙනවා, එහෙම නැත්නම් තුවාල කරනවා, මරණයටපත් වෙනවා. ඒ වගේම හතක් පහතේ පහත් කළා නිවට ආකාරයට අනුන්ට සලකනවා, අවමානයට අපහාසයට ලක් කරනවා, අධ්‍යාපන්න වෙනවා, දයාපන්න නැහැ. අර පණ ඇති පාණ භූතේසු ඒ සියලු සත්වයන්ට මේ වැරදි විදිහට සලකනවා, ගහනවා, මරනවා, අර දඬු මුගුරුගෙන ගහනවා, ලේසලවනවා, මරණය. ඒ වගේම ඒක කායික වශයෙන්, ඒ වගේම හතක් පහතේ නිවිට්ටෝ ආදයක් පන්නෝ, ඒක මානසික වශයෙන් අසහනයට අපහසුවට පත් කිරීම. ඒක නිසා මේක මේ පාණාතිපාතෝ කියන එක අපි අද කල්පනා කරනවා වගේ නෙමේ. මේ පණ ඇති සතුන් මැරීම පමණක් නෙමේ, හතක් පහතේ නිවිට්ටෝ අධ්‍යාපන්නෝ. ඒ අය මේක මේ හොඳට තේරුම් ගන්න ඕනේ. ඒකිනුත් අකුසලයේ වඩා වර්ධනය වෙනවා. දයාපන්න නැත්නම් ඒ වගේම අර යම් කිසි කෙනෙකුට පහත් කළා නිවට විදියට සැලකුවොත් අධ්‍යාපන්න වුණොත් ඒකිනුත් පාණාතිපාති හෝති. පාණාතිපාති හෝති ඒ වගේම අදින්නාදායී හෝති අනුන් සතු අර අදින්නාදායිකෝ පණ හෝති යන්තම් පරස්ස පරිචිත්ත උපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා අදින්නම් සෙය්‍ය තංකාතං ආදාතා හෝති. ආදාතා කියන්නේ උපාදානය කරගන්නවා. අදින්න කියන්නේ නොදුන්නේ. දින්න කියන්නේ දුන්නේ. අදින්න කියන්නේ නොදුන්නේ. එනිසා නොදුන් දෙයක් ගාමගතං වා අරඤ්ඤගතං වා කොයි කවුරු හෝ අර යන්තම් පරස්ස පරිචිත්ත උපකරණ අනුන් සතු අනුන්ට දුන්නේ තමන් සතු කර ගන්නවා නම් තමන්ගේ සාක්කුවට දා ගන්නවා නම් තමන්ගේ භාවිතයට ගන්නවා නම් ඒක අදින්නාදායි කෝපන හෝති. ඒක අදින්න උපාදාන දෙකක් වචන තියෙනවා. අදින්න ආදායි කියන්නේ උපාදානය, අදින්න කියන්නේ නොදුන්නේ. නොදුන්නේ උපාදානය කරගත්තොත් අර අකුසලයේ වඩා වර්ධනය වෙනවා, කුසලයේ පරිහානියට පත් වෙනවා. ඊළඟට කාමේසු මිච්ඡාචාරී පන හෝති. දැන් මේක මෙතන තියෙන්නේ කාමේසු මිච්ඡාචාරී කියන්නේ අර වර්ධයේ ඇසිරීම යాతා යම් කිසි මාතුරක් හිටා මව රකින්න, පීතුරක් හිටා පියා රකින්න, මාතා මව්පිය රකින්න, බාතුරක් හිටා සහෝදරයෙක් රකින්න, බගින් රකිතා ඥාති රකිතා ගොත්‍ර රකිතා ධම්ම රකිතා සස්සාමික යම් කිසි ආකාරයට. දැන් මේක ස්ත්‍රියකටත් පිරිසේකටත් දෙක පැත්තටම අයිති. මේක මව රකින්න, පියා රකින්න, මාතා රකින්න. ඒ වගේ යම් කිසි ස්ත්‍රියක් සමග කාමී වර්ධනය කිරීමත්, ඒ වගේම පුරුෂයෙක් සමග කාමී වර්ධනය කිරීමත් දෙපැත්තටම අයිති. මේක ඒක කාය සමාචාරං න සේවිතබ්බෝ ඒවා නොකළ යුතුදේ ඒවා අර අකුසලය වඩා වර්ධනය වෙන කුසලය පරිහානියට පත්වෙන දේවල්. මේක මේ තුන විග්‍රහ කළා. අදින්නාදායි හෝති පානාතිපාටී හෝති, අදින්නාදායි හෝති කාමේසු මිච්චාචාරී හෝති. ඒවා අකුසලය වඩා වර්ධනය වෙන කුසලය පරිහානියට පත්වෙන කාය සමාචාරයට අදාළ සිල්පද තුන. දස අකුසලේ අපි දැන් දස පදයක් තියෙනවා, දස සීලයක්, දස කුසලයක්, අකුසලයක්. මේකෙන් දස අකුසලයට අයිති වෙන දේවල් තමා මේ තුන, කාය සමාචාර තුන. ඊළඟට ඒකෙම අනිත් පැත්ත සරියුත් හාමුදුරුව කියනවා, කොහොමද කතන් රූපම් බන්තේ සේවතෝ අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඩන්ති. මේ ද්වතාවය කියන්නේ දෙපැත්ත. ඉද බන්තේ ඒකච්චෝ පානාතිපාතම් පහයි පානාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදානම් පහයි අදින්නාදානා පටිවිරතෝ හෝති, කාමේසු මිච්ඡාචාරම් පහයි කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. මෙතන ටිපරිවට්ටයක් තියෙනවා. දැන් හොඳට තේරුම් ගන්න ඕන. දැන් පානාතිපාති හෝති කියන්නේ මිත්‍යා සීලය. පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති කියන්නේ ආර්යකාන්ත සීලය. දැන් අපි සමාදන් වෙන සීලයක් තියෙනවා. ඒක චාරිත්‍රයක් වාරිත්‍රයක්. මොකද ඒක පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදය. එහෙම එකක් තියෙනවා. ඒක නිසා තුනක් තියෙනවා. පානාතිපාති හෝති කියන්නේ පණ ඇති සත්‍යකුටගේ අර කායික හෝ මානසික වශයෙන් පහත් කරලා කටයුතු කිරීම, විනාශ කිරීම, ලේසෙලවීම. පානාතිපාතං වේරමණී කියන්නේ අර පණ ඇති සත්‍යකුගේ පණ මැරීමෙන්, විනාශ කිරීමෙන් වැළකීම. වේරමණී කියන්නේ විරමණය කියන්නේ, සංවර කියන්නේ වාරණය කියන්නේ වැළකීම. මේ වැළකීම සම්මතයක්, චාරිත්‍රයක්, වාරිත්‍රයක්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. හැබැයි මෙතන තියෙන්නේ පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති. මෙතන තියෙනවා මේ පටිවිරතෝ හෝති කියන එක පංචශීල ප්‍රතිපදාවක් හැටියට පටිසම්භිදා මග්ග ප්‍රකරණේ පටිවිරතෝ හෝති විග්‍රහ කරලා තියෙනවා. මේ යම් කිසි කෙනෙක් පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති කියන තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා තුළ සංවර සීලය, චේතනා සීලය, ප්‍රාණ සීලය, වේරමණී සීලය, අවිතීක්කම සීලය කියන පංච සීල ප්‍රතිපදාව නිවනට උපකාර වන ආකාරයටම පූර්ණය වෙනවා. ඒක ආරම්භ වෙන්නේ සංවර, ඉන්ද්‍රිය සංවර සීලය. එනිසා සංවර සීලය, චේතනා සීලය, ප්‍රාණ සීලය, අර වේරමණී සීලයත් ඇතුළුව අවිතීක්කම සීලය කියන පංචශීල ප්‍රතිපදාවම පූර්ණය වෙනවා. පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදානම් පහය අදින්නාදානා පටිවිරතෝ හෝති, කාමේසු මිච්ඡාචාරම් පහය කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ හෝති, පිසුනාවාචම් පහය පිසුනාවාචා පටිවිරතෝ හෝති, සම්පප්පලාපම් පහය සම්පප්පලාපා පටිවිරතෝ හෝති. මේක බුදුහාමුදුරුව දේශනා කරපු ආර්යකාන්ත සීලය. එදා සම්මතයෙන් බුදුහාමුදුරුව බුදු වෙනකොටත් සම්මතයෙන් සමාදන් වන සීලයක් තිබුණා. අර මහා මායා දේවියත් චාරිත්‍රයක් වාරිත්‍රයක් හැටියට අපායයෙන් වැළකෙන්න, සුගතියකට, කාම ලෝකයකට, දිව්‍ය ලෝකයකට යන්න කැමැත්තෙන් පානාතිපාතා වේරමණී සික්ඛාපදං, අදින්නාදානා වේරමණී සික්ඛාපදං, කාමේසු මිච්ඡාචාරා වේරමණී, මුසාවාදා මේ සිල්පද සමාදන් වුණා. ඒක චාරිත්‍රයක් වාරිත්‍රයක්. ඒක චාරිත්‍ර සීලයක්, වාරිත්‍ර සීලයක්. නමුත් මේ නිවනට උපකාර වෙන්න ඊට එහා යා යුතුයි. දැන් ඇත්ත වශයෙන්ම මේකට බුදුහාමුදුරුව උපමාවකුත් ගෙනත් පෙන්වුවා. ඒක නිසා කවුරුත් මේක තේරුම් ගන්න ඕන. අපි හිතමු මොකද්ද මේ පාණාතිපාතා වේරමණී, මොකද්ද මේ පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති. මේක දෙකක්. දැන් පාණාතිපාතා වේරමණී කියන්නේ අර පණ ඇති සත්ෙකුගේ පණ විනාශ කිරීමෙන් වැළකීම වේරමණී. දැන් එක්තරා බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා ඉන්න කාලේ දැන් මේ වගේ යම් අය පෝල් පසළොස්වක පෝයදාට ඔය චාරිත්‍ර වාරිත්‍ර සීලයක් සමාද. එක්තරා උපාසක මහත්තයෙක් පෝය දවසේ මේ පාණාතිපාතා වේරමණී සමාදන් වෙලා හිටියා. ඒ උපාසක මහත්තයා වලට ගෙදර යන්න කෑම කන්න යන්න ඕනේ, ලොකු කැලෑවක් මැදින් යන්න තියෙන්නේ. මේ කැලෑව මැද යම් කිසි තැනක වලක වැටිලා හිටියා මුව පැටිය. එක මොකෙක් හරි ඒ වගේ මස් කන්නට පුළුවන් සතෙක් වලක වැටිලා හිටියා, ගොඩ එන්න බැරුව. දැන් මේ සතාව දැක්ක අර උපාසක මහත්තයා එක පාට මතක් වුණා, අද පොහේ දවස මම අර පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදන් වෙලා හින්නේ, ඒක නිසා අහක බලාගෙන යන්න ගියා. ඇයි සිල් සමාදන් වෙලා ඉන්නේ, ඒකින්ද මේ සතාව මරන්නත් බෑ. දැන් ඒක අදහස් අත්තර දැම්ම අහක බලාගෙනම යන්න ගියා. අර අද මම සිල් සමාදන් වෙලා ඉන්නේ, ඒකින්ද බැඩේ මොකක්වත් බෑ, ඒකින්ද අහක බලාගෙනම යන්න ගියා. ඒක තමයි පාණාතිපාතා වේරමණී විරමණය වැළකීම. දැන් වැගලා ඉන්න පොරොන්දු වෙලා තියෙන. නමුත් යම් කිසි කෙනෙක් තේරුම් ගත්තනම් පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති, අර අසරණ සත්වයාව දැක්කහම තමන්ගේ පණමින් ඒ අසරණ සත්වයාගේ පණ වටින බව දැනගෙන ඒ සත්වයාටත් කළ යුතු සියලු දේ මේකේ තියෙන එකම. ඒ කච්චෝ පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති, නිහිත දණ්ඩෝ නිහිත සත්වෝ ලජ්ජී දයාපන්නෝ සබ්බ පාන භූත හිතාය අනුකම්පා විහෙරති. සබ්බ පාන භූත හිතාය අනුකම්පා විහෙරති. ඒ සතාගේ පණ කෙරෙහි දයාවෙන් අනුකම්පාවෙන් ඒ සතාටත් අවශ්‍ය අර දැන් වලක වැටිලා හිර වෙලා ඉන්න සතාවත් ගොඩ දාලා ඒ සතාටත් වතුරු ටිකක් දීලා කෑම ටිකක් දීලා ඒ සතාගේ පණ ආරක්ෂා කරලා ඒ සතාවේ පණට අර තමන්ගේ පණමින් මේ යුතුකම් වගේ කීමිටු කරලා කටයුතු කරනවා. ඒකයි අර පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ. අර වේරමණී කියන්නේ ඒ වෙලාවේ වෙන්වීම වැළකීම කළේ අපාය යනවට බයෙන්. එහෙම නැත්නම් දිව්‍ය ලෝක යනවට යන්න කැමැත්තෙන්. නමුත් ඒක චාරිත්‍ර වාරිත්‍ර සීලයක් මිසක් ඒක අරියකාන්ත සීලයක් නෙමේ. ඒක පටිවිරතෝ හෝති නෙමේ. එතන සංවර සීලය, චේතනා සීලය, ප්‍රාණ සීලය, අයිතික්කම සීලය නෑ, වේරමණී විරමණය විතරයි. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ දෙපැත්ත තේරුම් ගත්තේ නැත්නම් අපි සිල් සමාදන් වුණාට යං සමාදානං තං වතං සංවරට්ටේන සීලං වෙන්නේ නැත්නම් වැඩක් නෑ. ඒ නිසා සංවර අර්ථයෙන් සංවරට්ටේන සීලං. ඒ නිසා සීලය පූර්ණ වෙන්න නම් සතර සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සංවර සීලය, ප්‍රාතිමොක්ක සංවර සීලය, ආජීවක පාරිශුද්ධ සංවර සීලය කියන සතර සංවර සීලය පූර්ණ වෙන්න ඕන. එකයි සංවරට්ටේන සීලම්, නිවනට උපකාර වන සීලය සතර සංවර සීලය. සතර සංවර සීලය නෑ ඔය පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමෙන්සු මිච්ඡාචාරා වේරමණී, එහෙම නැත්නම් පන්සිල් අටසිල් දහසිල් සාමනේර සිල් උපසම්පදා සිල් ගත්තත් සමාදන් වෙනවා නම් එතන පටිවිරතෝ හෝති නැත්නම් ඒක සීලේ පතිට්ඨාය කියන පිහිටා අදිස්ථානයෙන් කටයුතු කරලා ඉන්ද්‍රිය සංවරය නැත්නම් ප්‍රත්‍ය සංවරය නැත්නම් ප්‍රාතිමොක්ඛ සංවරය නැත්නම් ආජීවක සංවරය නැත්නම් එතන සංවරට්ටේන සීලං නැත. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මේ කුසලයේ වඩා වර්ධනය වෙන්නේ පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති කියන එකේ සංවර සීලෙන්, චේතනා සීලෙන්, ප්‍රාණ සීලෙන්, වේරමණී අයිතික්කම සීල පංචශීල ප්‍රතිපදාව පූර්ණය වීමෙන් පමණක්මයි. චාරිත්‍රයක් වාරිත්‍රයක් හැටියට සිල් සමාදන් වීම බොහොම හොඳයි. හරියට රකින්න නම් ඒක ලෞකික වශයෙන් හොඳයි යහපත්. හැබැයි නිවනට ප්‍රමාණවත් නොවේ. ඒකයි තේරුම් ගන්න. නිවනට ප්‍රමාණවත් වෙන්න නම් අර සංවරට්ඨේන සීලං සතර සංවරය පූර්ණ වෙන්න ඕන. සතර සංවරය කිව්වේ ඉන්ද්‍රිය සංවරය පළවෙනි එක, සිව්පසය ප්‍රත්‍ය සංවරය දෙවෙනි එක, තුන්වෙනි වැදගත් එකක් තියෙනවා ප්‍රාතිමොක්ඛ සංවරය හතරවෙනි එක ආජීවක පාරිශුද්ධ සංවරය. එනිසා මේ සංවරය පූර්ණ වෙනවා ඉන්ද්‍රිය සංවරය ප්‍රත්‍ය සංවරය කර ගැනීමෙන් සහ ප්‍රාතිමොක්ඛ සංවරය පූර්ණ කර ගැනීම. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට කුසලයේ වඩා වර්ධනය වෙනවා, අකුසලයේ පරිහානියටපත් වෙනවා. මේක තමයි තියරි එක නීතිය, මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය. මේ සඳහා ප්‍රායෝගිකව අපි කළ යුතු දේ, අර නොකළ යුතු දේවල් ප්‍රහාණය කරන්න ඕන, අසේවිතබ්බා නොසේවිතබ්බා, කළ යුතු දේ එතනම කරන්න ඕන. දැන් අපි හිතාගත්තොත් අපිට මොන හෝ රූපයක් දැකලා ඇහැට කනට නාසයට දිවට ගලට අරමුණු වන යම් රූපන් දැකලා අපිට තරහක් එනවා නම් ඒක වැරදි, හිත කිලුට වෙනවා. ඒ මොහොතෙම අර තරහ අයින් කරන්න ඕන. ඒ වෙනුවට එතනට මෛත්‍රිය ගන්න ඕන. අර ප්‍රියමනාප දෙයකට රාගයක් ඇති වෙලා එතෙන්ට ඇලෙන්න යනවා නම් ඒක අකුසලයේ වඩා වර්ධනය වෙලා කුසලයේ පරිහානියටපත් වෙනවා. ඒ මොහොතෙම අපි ඒ අසුභානුස්සතිය වඩලා ඒ ප්‍රියමනාප දෙයට ඇලෙන්න යන ගතියෙන් ඉවත් වෙලා එතෙන්ටම නෙක්ඛම්ම කියන තත්වය, අසුභානුස්සතිය වඩලා සුන්දර බව සුභ බව ඉවත් කළා, නෙක්ඛම්ම කියන සිතක්, නිකාමලාභී සිතක්, අකුසලලාභී අකිච්චලාභී සිතක් ඇති කරගන්න ඕන. ඉතින් ඒ නිසා මේක දෙපැත්ත, මේක තමයි ආනපාන. පැහැදිලිවම අස්සපස්ස ආනපාන සේවිතබ්බා සේවිතබ්බා මූල ධර්මයේ තේරුම් ගත්තොත් ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. මේ තමන් ඕන වැඩක් කරන ගමන් ඕන තැනකදී මේක කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා සරියුත් හාමුදුරුව මේ කාය සමාචාරම්, වචී සමාචාරම්, මනෝ සමාචාරම් තුනම මේ දස අකුසලයේ පිළිබඳව අර පානාතිපාත අදින්නා දාන කාමේසු මිච්ඡාචාර, ඊට පස්සේ මුසාවාදා පරිසාවාචා පිසුනාවාචා සම්පප්පලාපා, ඊට පස්සේ මනෝ සමාචාරම් පහන් කියන එකේ මෙතන විග්‍රහ කරලා තියෙනවා කරුණු තුනක්. අර අභිජ්ජා, අභිඉච්ඡ දැඩි කැමැත්ත, දැඩි ලෝභය, අභිඉච්ඡ, ඊට පස්සේ ව්‍යාපාදය වැය වෙන පාදය, ද්වේෂය වෛරය ක්‍රෝධය තමා වැය වෙන පාදය, ඊට පස්සේ විහිංසා. මේ තුනම මනෝ සමාචාරම් පහන් හැටියට ඔය 113 වෙනි ඡේදයේ තියෙනවා. කතං රූපම් බන්තේ මනෝ සමාචාරං සේවතෝ අකුසල ධම්මා අභිවද්දಂತಿ කුසල ධම්මා පරිහරಂತಿ ඒකච්චෝ අභිජ්ජාලූ හෝති. අභිජ්ජා කියන්නේ අභිඉච්ච. අර ඉච්ච නිච්ච අභිච්ච තේරුම් ගත්තේ නැත්නම් අභිඉච්ච තේරුම් ගන්න බෑ. දැන් මේ ළඟදි දවසක මේ ලංකාවේ ප්‍රසිද්ධම ප්‍රසිද්ධ දේශකයන් වහන්සේ කෙනෙක් මේ අභිජ්ජා කියන්නේ අවිද්‍යා කියලා විග්‍රහ කළේ, විස්තර කළේ. මේක තමයි ධර්මයේ විකෘති කිරීම. මේ අභිජ්ජයි අවිද්‍යා සහ අවිද්‍යා දෙක එකට තමයි, එකක් හැටියට තමයි විග්‍රහ කළේ. ඉතින් ඒක නිසා මේ ඉච්ච තේරුම් ගත්තේ නැත්නම් ඉච්ච පටිච්ච වෙලා අභිඉච්ච, ඒ අභිඉච්ච තමයි අභිජ්ජාලූ හෝති කියන එකේ තේරුම. ඒකේ විරුද්ධ වචනේ අනභිච්ඡා, අන අභිච්ඡා. ඉතින් ඒක නිසා ව්‍යාපාදේ කියන්නේ වැය වෙන පැත්ත, ව්‍යාපාදේ ව්‍යාපන්න චිත්තෝ කියන්නේ වැය වෙන පැත්ත, පහළට යන පැත්ත. දැන් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවා පාද දෙකක්. එකක් පොට්ටපාද, අනික ව්‍යාපාද. පොට්ටපාද කියන්නේ අඳුරෙන් අඳුරට යන, පොට්ටය කියන්නේ අඳුරනේ. පොට්ටපාද කියන්නේ පොට්ටපාද සූත්‍රයක් තියෙනවා. ඒ වගේම ව්‍යාපාද සූත්‍රයක් ගණනාවක් තියෙනවා. පොට්ටපාද කියන්නේ අඳුරෙන් අඳුරට යනවා. ව්‍යාපාද කියන්නේ පහලෙන් පහලට අර අපායෙන් අර සුද්ධ ජීවීන් තත්ත්ව අර තිරස් චීන නිරයට යන තත්ත්වය ව්‍යාපාද. ඒ දෙකම වැරදි පැටි. ඒ නිසා මේ ඒකච්චෝ අභිජ්ජාලූ හෝති, ව්‍යාපන්න චිත්තෝ හෝති. ඒ වගේම තුන විහිංසා කියලත් කියනවා මේකට පදුට්ට මන සංකප්පෝ මනස පදුට්ට වුණොත් දැන් බුදුහාමුදුරුවෝ දැන් දේශනා කරපු ධර්මයෙන් කොටසක් අරගෙන ධම්මපදයේ පස්සේ කාලෙක ලිව්වා ධම්මපදයේ තියෙන පළවෙනි ගාථාව තමයි මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පසන්නේන ඊට පස්සේ කියනවා මනසාචේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ටේන වාසතිවා කරෝතිවා කියලා. ඉතින් ඒක නිසා මනස තමයි පදුට්ට වෙන්නේ. ඒ මනසේ මනෝ සමාජාරම් පදුට්ට වුණොත් තමයි තමන්ගේත් නිවන වැහෙනවා අනුන්ගේත් නිවන පහනවා. ඒක නිසා තමයි පදුට්ට මන සංකප්පු. ඒ නිසා අර මනසෙන් කරන අකුසල කර්මයන් තුනක් තියෙනවා. අභිජ්ජා, ව්‍යාපාද, විහිංසා. මේ විහිංසා හැටියට තමයි මෙතන පදුට්ට මන සංකප්පු. ඒකේ දෙවෙනි පැත්ත අපි කළ යුතු දේ යම් කිසි කෙනෙකුට අභිජ්ජා සිටවිල්ලක්, ඒ කියන්නේ කාම විතක්ක විචාරමයි. අභිජ්ජා කියන්නේ මොකද්ද? කාම විතක්ක විචාරමයි. ව්‍යාපාද චිත්ත කියන්නේ අර ව්‍යාපාද විතක්ක විචාරමයි. පදුට්ට මන සංකෝප්පෝ කියන්නේ විහිංසා විතක්ක විචාරමයි. ඒවා ඉන්නේ අර දීගංවා. දීර්ඝ සංසාරේ දැන් අපි තුල ගැප් ගන්න ගතියක් හැටියට තැන්පත් වෙලා තියෙන දේ තමයි මතුවලා ඉන්නේ. අභිජ්ජා ව්‍යාපාද විහිංසා හැටියට කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර විහිංසා විතක්ක විචාර හැටියට දීර්ඝ සංසාරේ පවත්වාගෙන යන වැරදි දෙයක් තමයි ওই විදිහට මතුවෙන්නේ වර්තමාන මොහොතේ. ඒක මතුවෙනකොටම අපි තේරුම් ගත්තොත් ආනපාන කරන්න ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා. අර අභිජ්ජා එන වෙලාවටම අනභිජ්ජාලූ හොති. ඒ කියන්නේ නෙක්ඛම්ම සවිතක්ක සවිචාර පවත්වන්න පුළුවන්. ඒ වගේම අභ්‍යාපන්න චිත්තෝ මෙත්තානුසතිය සවිතක්ක සවිචාර හැටියට පවත්වන්න පුළුවන්. ඒ වගේම අප්පදුට්ට මන සංකප්පෝ අවිහිංසා සවිතක්ක සවිචාර පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේක දැන් මේකේ තියරි එක දැනගත යුතු දේ තමයි කුසලය වඩා වර්ධනය වෙනවා නම් ඒක කළ යුතුයි, කරණීය ධර්මයක්. ඒක සේවනය කළ යුතුයි, ඒක ආශ්‍රය කළ යුතුයි. අකුසලය වඩා වර්ධනය වෙනවා නම් ඒක අත්හැරිය යුතුයි, නොකළ යුතුයි. ඒ විතරක් නෙමෙයි, මේක හොඳට තේරුම් ගන්න ඕන. අර පාප අකුසලය වඩා වර්ධනය වෙන දෙයක් අපේ හිතට ආවොත් ඒක අයින් කරන්නත් ඕන. ඒක අයින් කළා ඒකට විරුද්ධ වූ යහපත් දේ ආශ්‍රය කරන්නත් ඕන. ඒකයි මේක කිව්වේ දුයිදේ නම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. අපි උදාහරණයක් ඇටියට තරහක් ආවොත් තරහ අයින් කරන්නත් ඕන. එතෙන්ට මෛත්‍රිය මෙත්තානුස්සතිය ගන්නත් ඕන. රාගයක් ආවොත් අසුභානුස්සතිය වඩන්නත් ඕන. අසුභානුස්සතිය වඩලා අර සුභ බව සුන්දර බව රාගය ඉවත් කරන්නත් ඕන. ඒ ඉවත් කිරීමත් සමග අපේ හිතේ නෙක්ඛම්ම සවිතක්ක සවිචාර පවත්වන්නත් ඕන. ඒ වගේම අපේ හිතට අර විහිංසා වෙහෙස කරවන අනුන්ට බාධකයක් වෙහෙසක් කරන දේවල් ඊර්ෂ්‍යා මත්චරිය කියන එක තමයි විහෙසා. ඒ වගේ සිටිවිල්ලක් අපිට දීර්ඝ සංසාරය ආවොත් අපි ඒක ඉවත් කළා. අපේ හිතේ අර කරුණං භාවනා කරලා, මුදිතං භාවනා කරලා උපේක්ෂා සිතක් ඇති කරගන්නත් ඕන. ඒ සියලු දේ ආනපාන සති සමාධිය හැටියට විග්‍රහ කළා. එතකොට නිවැරදිව ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කරනවා නම් දැන් මේ ඕනම පෘථග්ජන පුද්ගලයෙකුට කාම විතක්කයක් විචාරයක් අභිජ්ජා සිටිවිල්ලක් එන්න පුළුවන් දීර්ඝ සංසාරි පුරුදු කර. හැබැයි ඒක එනකොටම ඒක වැරද්ද දැකලා ඒක අයින් කරලා නෙක්ඛම්ම සවිතක්ක සවිචාර කරන්න, අර අසුභානුස්සතිය වඩලා අනිත්‍ය දුක්ඛානත්තමනේ කියලා නිබ්බිදා වෙන්න ඕන. ඒ සියලු තැන්වලදී අපි ප්‍රායෝගිකව කරන්නේ ආනපාන සති සමාධිය අස්සපස්ස නිවැරදිව ප්‍රායෝගිකව වැඩිමයි. ඒ වගේම හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් එන්න ඉඩ තියෙනවා. ව්‍යාපාද චිත්තය එක එන්න ඉඩ තියෙනවා. එනකොටම අපි ඒක අයින් කරලා ඒ වෙනුවට මෙත්තානුසතිය වඩලා අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා නිබ්බිදා වෙන්න ඕන ඒකෙන්. ඒ වගේමයි අපිට අර විහිංසා සිටවිල්ලක් විහිංසකර සිටවිල්ලක් අර අනුන්ට බාධා කරන කොනිටන රිදවන පහත් කරන සිටවිල්ලක් එන්න පුළුවන්. පදුට්ට මන සංකප්ප සිටවිල්ල. ඒ අවස්ථාවෙම අපි අපදුට්ට මන එමනනම් අවිහිංසා සිටවිල්ලක් ඇති කරගෙන අර උපේක්ඛා සිතක් ඇති කරගන්න අර ආනපාන සති සමාධිය වඩන්න ඕන. ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්වත් වඩනවා නම් අපේ හිතේ කුසලය වඩා වර්ධනය වෙනවා, අකුසලය පරිහානියටපත් වෙනවා. ඒ අනුව සිතේ පිරිසිදු බව, පාහම් බව ඇති වෙනවා. මේ දැන් කිව්වේ දස අකුසලයට අදාළ. ඊළඟට තව චිත්තූපපාදම් පාහං, දිට්ඨිපටිලාභම් පාහං, සංඥාපටිලාභම් පාහං, අත්ථභාවපටිලාභම් පාහං හැටියට හතරකුත් කියනවා. දැන් චිත්තූපපාදම් පාහං කියන්නේ හොඳට තේරුම් ගන්න ඕන හිතේ ඇතිවන චිත්තූපපාදම්. සිතේ උපදින අර සංචේතන, සම්පස්ස සංචේතන. ඒ අනුව හිතේ උපදිනවා නොයෙකුත් දේවල්, හොඳ ඒවා නරක ඒවා දෙපැත්තක්. ඒ නිසා හිතේ උපදින දේ වර්තමාන මොහොතේ අර දීගංවා රසංවා දෙකෙන්ම හිතේ උපදින්න පුළුවන් චිත්ත උපපාදං දෙක. ඒ කියන්නේ හිතේ උපදින සිතුවිලි දීර්ඝ සංසාරය ආපු අධ්‍යාත්මික වශයෙන් අතීත අර දුර ළඟ අධ්‍යාත්මික අපි අතීතයේ තැන්පත් කරගත්තු දේවල් මතක සටහන් නිසා එන ඒවා දීගංවා. ඒ වගේම මේ වර්තමාන මොහොතේ ඇහ කන නාසය දිවකය පහෙන් රසංවාත් එනවා චිත්ත උපපාද. මේකත් කොටස් දෙකක් යම් ආකාරයකට ඒ හිතට හිතේ උපදින සිටිවිල් ආරමුණ අනුව ආරම්මණය අනුව අර අකුසලයේ වඩා වර්ධනය වෙනවා නම් කුසලයේ පරිහානියටපත් වෙනවා නම් ඒක වහාම් ප්‍රහාණය කළා. ඒ වෙනුවට කුසලයේ වඩා වර්ධනය වෙන අකුසලයේ පරිහානියටපත් වෙන යහපත් දේ කරන්න ඕන. ඒකෙන් දැක් කියලා තියෙන්නේ මේ අභිජ්ජා ව්‍යාපාද විහෙසමයි දීගංවා කියන දේමයි. ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඊට පස්සේ සංඥා පටිලාභම්, මෙන්න මේක ඉතාමත්ම අදවන විට සියලු භාවනා මධ්‍යස්ථානවල භාවනා කරන්න යන අයට, කරන අයට ඉතාම වැදගත් මේ දෙයක්. සංඥා පටිලාභම් පාහම් භික්කවේ දුවිදේනං වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තංච අඤ්ඤමඤ්ඤං සංඥා පටිලාභ. සංඥා කීයක් එනවද කෙනෙකුට? ඇහෙන් රූපයක් බලලා චක්කු සංඥා, කනට ශබ්දයක් ඇහිලා සෝත සංඥා, නාසයට ගඳ සුවඳක් ගාන සංඥා, දිවට රසක් ජීවහා සංඥා, කයට පහසක් පොට්ටබ්බ සංඥා, මනසට ධම්මයක් මනෝ සංඥා. සංඥා හයයි තියෙන්නේ. ඔය හයතාව හුඟක් විග්‍රහ වෙනවා අතීත වර්තමාන දුර ළඟ සියුම් ගැන අධ්‍යාත්මික බාහිර සියුම් හීන ප්‍රණීත ඇතියට ඒවා සංඥා එනවා. මේ සියලු සංඥා අයින් කළොත් හරියයිද? අද භාවනා මධ්‍යස්ථානවල ප්‍රායෝගික වශයෙන් කරන්නේ එන එන සියලු සංඥා කිසිම නිනව්වක් සොයා බැලීමක් වග විභාගයක් නැතුව එන සියලුම රූපයක් 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 කියලා අයින් කරනවා. වේදනාවක් 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 කියලා අයින් කරනවා. සංඥාවක් සංඥාවක් කියලා අයින් කරනවා. සංකාරයක් සංකාරයක් විඥානයක් කිය කියා අයින් කරන්න උගන්වලා තියෙනවා. ගියාය දන්නව ඇති. එන එන රූපේ අයින් කරා. මොකද එන එන රූපේ අයින් කළොත් වෙන්නේ අවසානට සියලු රූප එන්නේ නැතුව යනවා, අසඤ්ඤ වෙනවා. දැන් මේක දැන් ඔය මේ කුරුණෑගල පැත්තේ ඉස්සර හිටිය නක්කාවත්ති කුලරත්න කියලා මේක නම්මම කියන්න ඕන. මේ පුද්ගලයාට අපහාසයක් කරනවා නෙමෙයි, ඒ පුද්ගලයා කරපු විනාශය පෙන්න ඕන. ඒ පුද්ගලයා පොතකුත් ලිව්වා සංඥා නිරෝධේ නිවන. මෙහෙමම පොතක් ලියලා ඔය මුද්‍රණය කළා. මේ මටත් එක්කෙනෙක් ගෙනත් පෙන්නවා. මේක මුළු බුද්ධ ධර්මයම විනාශ කළ සංඥා නිරෝධය නිවනයි කියලා. එන එන සියලු සංඥා නිරෝධ කිරීම තමයි ඒක තියෙන්නේ. බුදුහාමුදුරුවෝ එහෙනම් මේක කියලා තියෙනවානේ සංඥා පටිලාභම් පාහම් භික්කවේ දුයිදේනම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බ යම් යම් සංඥා දැන් මම මේ කියන ධර්මය මේක සංඥාවක් මොකද්ද සෝත මේකත් අයින් කළොත් හරියයිද ඈ කල්පනා කරලා බලන්නකෝ අපි හොඳ සංඥා නිවෙන සංඥා මිදෙන සංඥා අපිට ලැබෙන ඇහැට කනට නාසයට දිවට කයට මන් අපි හිතමුකෝ අපිට ඇහැට හොඳ සමාධි රූපයක් දැක්ක කියලා අපි ඒකත් අයින් කළොත් හිට රත් වෙනවද මත් වෙනවද නිවෙනවද නැහැනේ ඉතින් ඒක නිසා අපි තෝරුම් ගන්න ඕන අපේ හිත නිවෙන මිදෙන පිරිසිදු වෙන දේවල් ඇහැට කනට නාසයට දිවට කයට මනට හයට මෙනවනම් ඒ සංඥා අපි භාවිතයට ගන්න ඕන අර රත් වෙන මත් වෙන ගිනි ගන්නා දැවෙන තැවෙන අකුසලයට මුල් වෙන සංඥා පමණක් තෝරලා අපි අයින් කරන්න ඕන ඒ නිසා මේ බුද්ධ ධර්මයේ බුද්ධ ධර්මයේ කොහෙවත් කියලා නැහැ සංඥා නිරෝධය නිවනයි කිය. හැබැයි බුදු දහමේ තියෙනවා සංඥා වේදිත නිරෝධය නිවනයි කිය. මේ වේදිත කෑල්ල අත්තරලා සංඥා නිරෝධය නිවනයි කියලා දැන් මට හරියන්නේ නැහැ. චූල වේදල්ල මහ වේදල්ල සූත්‍ර දෙකේම තියෙන්නේ සංඥා වේදිත නිරෝධය. මේක තේරුම් ගන්න බැරි පුද්ගලයෝ තමයි මේ වගේ පොත් කියලා ධර්මයේ විකෘති කරලා මිනිසුන් අමාරුවේ දාලා අසඤ්ඤතලයට යොමු කළා අසඤ්ඤතලයට යරලා තියෙනවා මිනිසුන් දැන් ඉන්න මිනිසුත් ඉන්නවා ඉතින් ඒක නිසා දැන් හොඳට තේරුම් ගන්න ඕන සංඥාව නිසා උපදින වේගය වේදනාව ආවේගයයි නිරෝධ කළ හැක්කේ ඇහැ කන කරන්න ඕන සංඥා නිරෝධ කරන්න කන බීරි කරන්න ඕන සංඥා නිරෝධ කරන්න දැන් අපි නිරෝධ කරන්න ඕන මොකද්ද අර ඇහෙන් දකින්න රූපය නිසා තමන්ගේ හිතේ උපදින වේගය වේදනාව අවේදිත කරන්න ඕන ඉතින් ඒක නිසා මේක තියෙන සංඥා වේදිත නිරෝධය වේදිත කියලා කපලා දාලා සංඥා නිරෝධය නිවනයි කිව්වට හරියන්නේ නැහැ ඒක නිසා මේ සංඥා පටිලාභම් පාහම් භික්කවේ දුයිදේනං වදාමි කියපු එක ඉතාමත්ම වැදගත් ඉතාමත්ම බලවත් බොහොම තේරුම් ගන්න ඕන සංඥා වේදිත නිරෝධය කියලා ධර්මතාවයක් තියෙනවා ඒක අරහතුන් වහන්සේට පැහැදිලිව තේරුම් ගන්නවා අරහතුන් වහන්සේ කිසිම දවසක ඇහැ පාවිච්චි කරනවා වේගයක් වේදනාවක් නැහැ හේතුව වේදනාව නිරෝධ කළා නිරෝධ කළ හැක්කේ අර වේගය වේදනාව ආවේගය කොහොමද ආනපාන සති සමාධිය වඩනකොට අර වේගය වේදනාව නිරෝධ වෙනවා හැබැයි සංඥාව තියෙනවා ඇහෙන් බලනවා රූපයක් දකිනවා හැබැයි ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ මුලා වෙන්නේ නැහැ සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුකේ සමග්ගෝ විසුද්ධිය ඒ අනුවයි අර සංඥා වේදිත නිරෝධය සමාපත්තියකට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ සංඥා වේදිත නිරෝධයයි සංඥා නිරෝධයයි පැහැදිලිව දෙකක් බව තේරුම් ගත යුතුයි. මේක බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා. ඊට පස්සේ හත් භව පටිලාභං, ditthi patilabham, භව පටිලාභං දෙකත් විග්‍රහ කළා. ditthi patilabham පාහං කියන එකෙත් මේ දැක්ම වැරදි. ඒක හෙට සම්භාසෝ සූත්‍රයේදී ditthi භව පටිලාභං දිට්ටිපටිලාභං විග්‍රහ කරනවා තවත් දුරට ඒක නිසා මෙතෙන්දී අපි විග්‍රහ කරන්නේ මේ අනුව බුදුහාමුදුරුව මේ දේශනා කරපු මතු කරපු කරුණහට සරියුත් හාමුදුරුව විග්‍රහ සහිතව දෙපැත්ත න්‍යාය ධර්මයේ තියරි එක නීතිය දෙපැත්ත විග්‍රහ කළා මොකද්ද ආශ්‍රය කළ යුත්තේ මොකද්ද බැහැර කළ යුත්තේ මොකද්ද අස්ස කළ යුත්තේ මොකද්ද පස්ස කළ යුත්තේ මොකද්ද ආන කළ යුත්තේ මොකද්ද පාන කළ යුත්තේ මොකද්ද කරණීය මොකද්ද ආකරණීය දෙපැත්ත විග්‍රහ කළා ඒ ගමන බුදුහාමුදුරුව ඔය 118 වෙනි කේදේ තියෙනවා සාදු සාදු සාරිපුත්ත සාදුකෝත්තං සාරිපුත්ත ඉමංස මායා සංකිට්ඨේන බාසිසස්ස විත්තරේන අත්තං අවිබස්සස්ස එවං විත්තරේන අත්තං අජානාති මේ සරියුත් හාමුදුරුව විස්තර කරපු දේ බොහොම අනුදැන වදාලා නිවැරදි බව තේරුම් කරලා දුන්නා සාදු සාදු කියලා අනුමත කළා ඒ කියන්නේ ශ්‍රාවක දේශනාව බුදුහාමුදුරුවෝ අනුදැන වදාළාම ඒක බුද්ධ දේශනාවක් බවට බෞද්ධරා දමන්නට උපකාරක දේශනාවක් හැටියට ඒක පත් වුණා. ඒ අනුව බුදුහාමුදුරුවෝ කිව්වා මම මේ විග්‍රහය කරන්න ගියා නම් මටත් කරන්න වෙන්නේ මේ සරියුත් හාමුදුරුවෝ කරපු දෙයමයි, ඊට එහා දෙයක් මං කරන්නේ නෑ. ඒ අනුවයි කිව්වේ විත්තාරේන අත්තං අජානාසි කියලා ඒක අනුදැන වදාලා ඒ නිර්දේශය ඒක සහතික කළා. ඊළඟට බුදුහාමුදුරුවෝ ගැන තව ටිකක් කතා කරලා ඊළඟට 119 වෙනි ඡේදයේ තියෙනවා තවත් කරුණු හයක්. මං අර කිව්ව සංඥා පටිලාභම් පාහම් භික්කවේ කියන එකට ඒක දැන් අර දැන් ඉස්සෙල්ලා අපි කිව්වේ දස අකුසලය ගැන, දැන් කියන්නේ ඉන්ද්‍රිය සංවරය ගැන. ඉන්ද්‍රිය හයක් තියෙනවා. මේ ඉන්ද්‍රිය හය පුතග්ජන පුද්ගලයෙක් ආයතන හයක් හැටියටයි පාවිච්චි කරන්නේ. ආයතන හයක් වෙන්නේ චක්කු විඤ්ඤයං රූපම් පාහන් නැති නිසා, සෝත විඤ්ඤයං සද්දම් පාහන් නැති නිසා. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ මේ හය මතු කළාම එතනත් සාරිපුත්ත හාමුදුරුවෝ මේ දෙපැත්ත විග්‍රහ කළා. චක්කු විඤ්ඤයං කොහොමද මේ මෙන්න කියලා ඉතිකෝ පණේතං උත්තං මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේවල්, ඊට පස්සේ අර කුසලයේ අකුසලයේ වඩා වර්ධනය වීමත් පරිහානියට පත්වීමත් දෙපැත්ත විග්‍රහ කළා. යතා රූපංචකෝ බන්තේ චක්කු විඤ්ඤයං රූපං සේවතෝ අකුසලා ධම්මා පරියායන්ති කුසලා ධම්මා අභිවඩ්ඩಂತಿ ඒව රූපෝ චක්කු විඤ්ඤයං රූපං සේවිතබ්බං. ඒ නිසා ඇහැට අපි අරමුණු වන රූපයක් නිසා අපේ හිත නිවෙනවා නම්, මිදෙනවා නම්, විමුක්තියටපත් වෙනවා නම්, කුසලස්ස උපසම්පදා වෙනවා නම්, කුසලයේ වඩා වර්ධනය වෙනවා නම්, හිත පිරිසිදු වෙනවා නම්, අපි ඇහැ පාවිච්චි කරලා ඒ රූපය බලන්න ඕනේ. ඒ වගේමයි සෝත විඤ්ඤයයන් සද්දම් පාහ. අපිට යම් කිසි සද්දයක් වචනයක් කාගෙන් හරි ඇහෙනවා නම් ඒ ශබ්දය අපි හොඳට අහලා අර සුනාත ධාරේත චරයත ධම්මෝ තං සුනාත සාදුකම් මනුසෝට බාසු තබ්බන්ති. ඒ අනුව අපේ හිතේ කුසලය වඩා වර්ධනය වෙනවා නම්, අකුසලය පරිහානියට පත් වෙනවා නම් ඒව රූපෝ සේවිතබ්බෝ. ඒ නිසා මේ ඇහැකණනාසය දිවකයමන කියන හයම නිවැරදිවත් සංවරවත් පාවිච්චි කළොත් නිවනට උපකාර වන කුසලය වඩා වර්ධනය වෙනවා, අකුසලය පරිහානියට පත්වෙනවා. දැන් මේ ඇහැකණනාසය දිවකය මනහය පාවිච්චි නොකර නිවන් දකින්න බෑ. දැන් අද සම්මත භාවනා මධ්‍යස්ථානවල ඇහැ නිරෝධ කරන්න, කන නිරෝධ කරන්න, රූපේ නිරෝධ කරන්න, මේ වගේ මන නිරෝධ කරන්න කතා කරන්න. එහෙම එකක් බුද්ධ දේශනාවේ කොහේවත් කියපු දෙයක් නෙමේ. ඒ නිසා මේ සියලු දේ වැරදි විදිහට වැරදි අර්ථයකින් තමයි අද ඔය භාවනා මධ්‍යස්ථානවල කියා දෙන්නේ. ඒ අනුව අසඤ්ඤ තලයට යන සියලු දේ සිද්ධ වෙනවා අර කුසලයේ වඩා වර්ධනය වෙලා නිවනට උපකාර වන කිසිම දෙයක් ඒ තැන්වල සිද්ධ වෙනවයි කියලා කියන්න නම් පෙන්වන්න නම් පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක නිසා මේක කාටවත් කිය කියා ඉන්න දෙයක් නෙමේ. තමන්ගේ ඇහැ, තමන්ගේ කන, තමන්ගේ නාසය, තමන්ගේ දිව, තමන්ගේ කය, ශරීර කූඩුව, තමන්ගේ මනස සංවර කරගත්තොත් එතෙන්දි කුසලයේ වඩා වර්ධනය වෙනවා, අසංවර නම් අකුසලය වඩා වර්ධනය. ඒකයි ඉන්ද්‍රිය සංවරය. මේක තේරුම් ගන්න ඕන. මේ ඉන්ද්‍රිය සංවරය තමයි මේ පළවෙනි ඔය 119 වෙනි ඡේදයේම තියෙන්නේ. අර සතර සංවර සීලේ පළවෙනි කටොස වූ ඉන්ද්‍රිය සංවරය. කාගේ පාලනයේද තියෙන්නේ ඔය ඉන්ද්‍රිය හය? අඩු ගානේ තමන්ගේ ස්වාමි පුරුෂයාට, භාර්යාවට, අම්මට, තාත්තට, දෙවියන්ට, බ්‍රහ්මයාට, බුදුහාමුදුරන්ට, අරහතුන් වහන්සේට තමන්ගේ ඇහැ සංවර කරලා දෙන්න පුළුවන්ද? බෑ. කිසි කෙනෙකුට, බාහිර බලවේගයකට, පුද්ගලයෙකුට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට තමන්ගේ ඇහැ සංවර කරලා දෙන්නත් බෑ, අසංවර කරන්නත් බෑ. කනත් එහෙමයි, නාසයත්, දිවත්, කයත්, මනත් හයම එහෙමයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට තමන්ගේ පාලනේ තියෙන මේ දේවල් අසංවර වෙන්නේ අර හිතට වහල් වෙලා හැංගීමට වහල් වෙලා ආස්වාදයක් ලබන්න ප්‍රිය දෙයට ඇලීමෙනුත් ආස්වාදයක් ලබන්න අප්‍රිය දෙයට ගැටීමෙන් අර කොනිත්තල රිදවලා ඉච්ඡා මච්චරිය කියන තත්වයෙන් කටයුතු කිරීමෙන් ඒ වගේම අර වැරදි විදිහට වැරදි දේ සංසන්දනය කළා මනින්න පුරුදු වීම නිසා අස්මිමානය. ඉතින් ඒක නිසා මේ ඉන්ද්‍රිය සංවරය තියෙනවා නම් ඉන්ද්‍රිය හයම සංවර කරගත යුතුයි. එකක් නෙමෙයි. හයම සංවර කරගත්තොත් කායන සංවරෝ වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සබ්බත් සංවරෝ. දැන් අපි තුන්සරයක් සාදු කියනවා. අපි කියනවනේ දැන් මේ මෙතෙන්ටත් සාදුකාරයක් දෙන්න කිව්වහම තුන්සරයක් සාදු කියනවා. ඇයි මේක තේරුමක් ඇතුවද ඔය කියන්නේ නැතුවද? තේරුමක් ඇතුව කිව්වොත් ඒක හොඳයි. තේරුමක් නැතුව නිකන් ගිරව් වගේ කතා කළාට ගායනා කළාට වැඩක් නැහැ. පළවෙනි සාදු කායේන සංවරෝ සාදු. දෙවෙනි සංවර වාචාය සංවරෝ සාදු. තුන්වෙනි සාදු මනසා සංවරෝ සාදු. සාදු සබ්බත් සංවර. මේ සංවර සු සාදු කියන්නේ සුහද. අර පාහන් කියපු එකම. සුදු හදවත. පිරිසිදු හදවත. එතකොට අපි මේ කායන සංවරෝ වාචාය සංවරෝ මනසා සංවරෝ කරගැනීමෙන් වෙන්නේ මොකද්ද? අපේම අධ්‍යාත්මය ඇතුළාන්තය පිරිසිදු වෙනවා. සචිත්ත පරියෝදපණං වෙනවා. අපි දැන් සාදු කියන හැම අවස්ථාවකම අපේ හිත හදවත සුහද වෙන්න ඕන, පිරිසිදු වෙන. දැන් ඒකනේ දැන් අපි ධර්ම දේශනාවක් කරන්න ආව ආරම්භ කරපු තැනදීම මුලින්ම කියනවා සාදු දෙන්න, සාදුකාරයක් දෙන්න. මේ සාදුකාරයක් දීමේදී තමන්ගේ අර කායන සංවරෝ සාදු, ආචාය සංවරෝ සාදු, මනසා සංවරෝ සාදු වෙන්න ඕන. හැබැයි අර අසබ්බුවල ඉන්න හාමුදුරුවෝ සාදු 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 නම් කියනවා, තේරුමක් නම් හරයක් නම් අර්ථයක් නම් ඇතුව නෙමෙයි. කොහෙන් හරි ඕක දැනගෙන තියෙනවා සාදු 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 කියලා කියනවා. නමුත් මං හිතන්නේ මොකද මම එක්කෙනෙක්ගෙන් දෙන්නේකින් ඇහුවා මොකද ඔය සාදු කියන්නේ කියලා, කිසි උත්තරයක් ලැබුණේ නැහැ. ඉතින් ඒක නිසා අපි මේ සාදු කියන වචනේ අද නිකන් මේ සාදු වරුත් ඉන්නවනේ ඒවට කියන කතාවක් නෙමේ. තමන් තුළ ඇති කරගත යුතු පිරිසිදු බව, පාරිශුද්ධ බව, සචිත්ත පරියෝදපණං විග්‍රහ කරපු වචනයක්. ඔය කායන සංවරෝ සාදු සංවර වෙන්න ඕනේ, නැතුව බෑ. කායන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ. මොන තමන්ගේම ඇහැකන නාසය දිවකය මන තමා සංවර කරගන්න ඕනේ. පෘථග්ජන පුද්ගලයන්ගේ අසංවර වෙන්නේ ඔය ඇහැකන නාසය දිවකය මන හයමයි, වෙන කිසිම දෙයක් නොවේ. ඉතින් මේක මේ හය සරියුත් හාමුදුරුව මේ හයත් නැවත මේ ඇහැකන නාසය දිවකය මනත් අසංවර වීම සහ සංවර වීම පිළිබඳව අර ඉන්ද්‍රිය සංවරය පිළිබඳව විග්‍රහයක් කළා. මේක දෙපැත්තක් විග්‍රහ කළා, අසංවර වීම සහ සංවර වීම. අර කුසලය අකුසලය මෙතෙන්දිත් විග්‍රහ කළා. ඊළඟට තවත් කරුණු හතරක් බුදුහාමුදුරුව මේකටත් සාදු 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 කියලා බුදුහාමුදුරුව අනුදැන වඩාලා ඊට පස්සේ 121 වෙනි ඡේදයේ තවත් කරුණු හතරක් දෙපැත්ත විග්‍රහ කළා. මේක තමයි සිව්පසේ ප්‍රත්‍ය සංවරය. දැන් ඉන්ද්‍රිය සංවරය ප්‍රත්‍ය සංවරය තමයි අත්‍යවශ්‍ය නිවනට. ප්‍රත්‍ය සංවරය සිව්පසය, ජීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය. මෙතන ගිලාන ප්‍රත්‍ය වෙනුවට තියෙන්නේ ගාමම් පහන්, නිගමම් පහන්, නගරම් පහන්, ජනපදම් පහන්, පුද්ගලම් පහන්, මේක මේ වගේ කාරණා කොටසක්. දැන් මේ ජීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසය ඇත්ත වශයෙන්ම භාවිතා කළ යුතුයි. යම්කිසි කෙනෙක් මේ ජීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය නැතුව ජීවත් වෙන්න බෑ. අපි හිතමුකෝ මහණ වුණා කියලා. මහණ වුණාම අපි අර විලිවසා ගන්න චීවර ඕන, බඩ සාගින්න කය පවත්ව ගන්න ගිලාන මේ පිණ්ඩපාත ඕන, ඒ වගේ මේ අවුවට වැස්සට වේලෙනවට තෙමිනාට රෝගයට අර ඍතු මේ විපර්යාස වලින් බේරෙන්න සේනාසනයක් ඉසට වහලක් ඕන. ඒ වගේම රෝගයක් හැදුනොත් ගිලාන ප්‍රත්‍ය ඕන. දැන් මේ සිව්පසය නැතුව කය ශරීර කූඩුව පවත්ව ගන්න බෑ. කය පවත්වගන්නේ නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මගඵල ලබාගෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණණය කරගන්න බෑ. අපි පළමු කොට මොකද කරන්න ඕන? මේ ශරීර කූඩුව ඒ සඳහා පවත්වගන්න ඕන. ඒ මිසක් වෙන මොකකොටවත් මේ ශරීර කූඩුව පවත්වගන්නව නෙමෙයි. ඒ නිසා ආහාරයේ මතඤ්‍යතාව ඇතුව ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ වෙලා අර සංගනිකාරාමතා බස්සාරාමතා කම්මාරාමතා නිද්ධම්මාරාමතා වලින් මිදී නිදහස් වෙලා මේ සිව්පසයම ප්‍රත්‍ය සංවරයෙන් යුතුව භාවිතා කළ යුතුයි. පටිසංකා යෝනිසෝ මනසිකාර. අපිට යම් කිසි කෙනෙක් දැන් මහණ වෙච්ච කෙනෙක් කුඹුරු අපුරන්නේ, අර ව්‍යාපාර කරන්නේ, රස්සාවල් කරන්නේ, ඒක නිසා අනුන් දෙන දෙයින් යැපිනවා. හැබැයි ඒ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය වගේ දේවල් අනුන් දෙනවා නම් අපි ඒවා, අපි උදාහරණයක් ගමුකෝ පිණ්ඩපාතය කියලා, එක බත් කටක් වළඳන්නට පෙර අර පිණ්ඩපාතය පූජා කරපු ආහාර දානමේ පූජා කරපු සියලු පින්වතුන්ට පින් දීලා ඒ අයගෙන් පින් බලාපොරොත්තු වෙන සියලුම දෙනාටත් පින් පවරලා පින් අනුමෝදන් කරලා ඒ ණය මිදී නිදහස් වෙලා ඒ පිණ්ඩපාතය වැළඳීම පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් සිව්පසය පාරිභෝජනය කිරීම. ඒ නිසා මෙතන ණය වෙනවා බැරි වෙලාවත් ඒ ප්‍රත්‍යවේක්ෂා නොකළොත්, පටිසංකාය උනිසෝ මනසිකාරයෙන් කටයුතු නොකළොත්. ඉතින් ඒක නිසා සියලුම ගිහියොත්, සියලුම පැවිද්දොත් තේරුම් ගන්න ඕන තමන්ට මේ තමන් ඔය ගන්න සිව්පසය තවත් අය බොහෝ අය මේකට සහභාගි වෙලා තියෙනවා. ඒ සියලු දෙනාට අපි ගිහි වුණත් පැවිදි වුණත් අපි හිතමුකෝ අපි බත් කනවා කියලා කුඹුරු අපුරේ නෑ අපි. ඒක නිසා ඒ කුඹුරු අපුරලා හාල් හදලා හාල් කොටලා ඔය තත්ත්වයට පිරිසිදුව අපිට කන්න උයන්ට පුළුවන් තත්ත්වයට ගෙනාපු සියලු දෙනාටම අපි අර ණයෙන් මිදී නිදහස් වෙන්න පින් දීලා පින් පවරලා ඒ බත් කනවනම් සමහරට තමන්ගේ ස්වාමිපුරුෂයා ගෙනත් දුන්න වෙන පුළුවන්, එයාටත් පින් දීලා. ඒ වගේම ස්වාමිපුරුෂයා හිතන්න පුළුවන් මේ භාර්යාව කියලා දුන්නේ, එයාටත් පින් දීලා අපි මේ දානය වැළඳිය යුතුයි. ඒ දානය වළඳනකොට ඒ පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් දානය වැළඳීමට වග බලා ගන්න ඕන. එතකොට ණය වෙන්නේ නැහැ, ණයෙන් මිදී නිදහස් වෙනවා. ඒක තමයි අර දෙපැත්ත. දුයිදේ නම් අදාම් කිව්වේ පිණ්ඩපාතය වළඳන්න ඕන, චීවර සේනාසන ගිලාන ප්‍රත්‍ය අවශ්‍ය දේ ලබා ගන්න ඕන. හැබැයි ණය නොවී ණයෙන් මිදී නිදහස් වෙලා පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් ඒ සිව්පසය වැළඳුවොත් අර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ශරීර කූඩුව ඉදිරියටත් පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. නමුත් මේ ශරීර කූඩුව පවත්වන්නේ අර නේව මදායන මණ්ඩනාය කියලා මේ කියනවනේ. ඒකේ ඇත්ත වශයෙන් මේක මේ කියන වාක්‍යයේ තේරුමක් තියෙනවා. නමුත් නිකන් ওই වාක්‍යය ගිරව් වගේ කිව්වට හරියන්නේ නැහැ. මේ ඇඟපත හදාගන්න, ශරීර කූඩුව හදාගන්න, මේ කය වඩාගන්න නෙමෙයි මේ කරන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නා ප්‍රමාණයට ආහාරයේ මතඤ්‍යතාව ඇතුව අපි ඉන්ද්‍රියේ සුගුත්තද්වාරෝ වෙලා මේ ශරීර කූඩුව පවත්ව ගන්න නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ පූර්ණ කරගන්න, මේ ප්‍රතිපත්තිය පූර්ණය කරගන්න බෑ. ඒ ප්‍රතිපත්තිය පූර්ණය කර ගැනීම සඳහා පමණක් මේ ශරීර කූඩුව පවත්වගෙන යන්න ඕන. ඉදිරියට නිරෝගිමත්ව ඒක සඳහායි මේ සිව්පසේ ගන්න කියන එකයි පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් හැම කෙනෙකුටම මේක අදාළ එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි ගිහි පැවිදි උපාසක උපාසිකා මහානමේන සියල්ලන්ටම මේක අදාළ ඒ අනුව අපිට මේ ආනපාන සති සමාධිය ඔකත් දෙපැත්ත ඒක ගන්න ඕන හැබැයි ණය නොවන විදිහට ණය වුණොත් අපිට ගත්තට ගෙවන්න වෙනවා ගෙවන්න නම් ජීවත් වෙන්න ඕන ඉදිරියට ඉපදෙන්න ඒක තේරුම් ගන්න ඕන මේ කරුණු මේ කාරණා සේවිතබ්බා සූත්‍රයේ එතකොට දස අකුසලයේ දෙපැත්තක් කිව්වා දස කුසලයේ ඒ වගේම ඉන්ද්‍රිය සංවරයේ දෙපැත්තක් කිව්වා අසංවර සංවර ඒ වගේම සිව්පසේ සංවරා සංවර දෙපැත්තක් කිව්වා මේ දෙපැත්ත තමයි බුදුහාමුදුරුවෝ සේවිතබ්බා සූත්‍රයේ සාරියුත් හාමුදුරුවෝ මේ තියරි එක න්‍යාය ධර්මය හැටියට විග්‍රහ කළේ මේ දෙපැත්ත නොදැන ඒ කියන්නේ දෙපැත්ත කියන්නේ කුසලයේ වඩා වර්ධනය වෙන පැත්තත් ඒ වගේම අකුසලයේ වඩා වර්ධනය වෙන පැත්තත් දෙකක් තියෙනවා කුසලයේ වඩා වර්ධනය වෙන පැත්ත අපි භාවිතයට ගත යුතුයි අකුසලයේ වඩා වර්ධනය වෙන පැත්ත අපි භාවිතයෙන් බැහැර කළ යුතුයි ඉවත් කළ යුතුයි ඒ කියන්නේ අස්ස පස්ස වෙන මොකක්වත් නෙමෙයි අස්ස පස්ස කියන්නේ ආස්වාස ප්‍රාස්වාස කියලා පරිවර්තනය කළාට පස්සේ මේ සේවිතබ්බා සූත්‍රය අසේවිතබ්බා සූත්‍රය අභාවයට ගියා. ඒ අනුව මම මේ වර්ෂ 1800කට පමණ පස්සේ මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය දේශනා කරලා මතු කරලා ආනපාන සති සමාධියේ පිහිටන්නට නම් කළ යුතු නිවැරදි දේ සහ අර නොකළ යුතු වැරදි දේ අස්කරන්නට සියලු කරුණු මතු කළා. මේ සේවිතබ්බා සූත්‍රය පසුගිය අවුරුදු 1800ක් තුල කිසිම බුද්ධ ශ්‍රාවකෙක් දේශනා කළා මතු කළා අර්ථ ධර්ම නිරුක්ති සහිතව විග්‍රහ කළේ නැහැ ආනපාන සති සමාධියේ පිහිටන්නට අවශ්‍ය තියරිය මූල ධර්ම විග්‍රහ කරන ආකාරයට. ඉතින් ඒක නිසා මේ 1800කට පස්සේ තමයි මේක මේ විග්‍රහ කළේ අනුරාධපුර යුගයේ මුල් යුගයේ මේවා තිබුණා මහාවිහාරයේ ඊට පස්සේ පොළොන්නරු යුගයේ දඹදෙණි යුගයේ ගම්පොළ මානුවර උඩරට කන්ද උඩරට හෝ මේ වර්තමාන විද්‍යාත්මක යුගයේ මේ සේවිතබ්බා සූත්‍රයේ 2009 විතර මූලිකවම දේශනා කළේ ආනපාන සති සමාධිය වඩන්න උපකාර වන ප්‍රායෝගික ක්‍රමය එතෙක් කවුරුවත් දේශනා කරේ නැහැ. හැබැයි දැන් නම් මම මේක දේශනා කළාට පස්සේ යම් යම් අය ටිකක් උත්සාහ කරනවා මේක දේශනා කරන්න. ඒක හොඳයි. කවුරු හෝ දේශනා කරනවා නම් ඒකට මම බොහොම සතුටු වෙනවා. ඒ නිසා මම මතු කළ දුන්නට කවුරුත් මේක තේරුම් අරගෙන පුළුවන් තරම් මේ ආනපාන සති සමාධිය වඩන්නට සේවිතබ්බා අසේවිතබ්බා මූල ධර්මය තේරුම් ගත යුතුයි. ආනපාන සති සමාධිය වඩන්න බෑ මේ ධම්මපරියාය මූලපරියාය මේකේ පරියාය පරියාප්ති ධර්මය මේ තියරි එක තේරුම් ගන්නා තාක්ක. හොඳයි දැන් අවස්ථාව තියෙනවා ඕනෑම කෙනෙකුට මේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. තව පැය එකහමාරක් තියෙනවා.
ගෞරවනීය රහතුන් වහන්සේ මේ පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාධියම් කියන්නේ දැන් අපි මෙතනින් අනුන්ව ඝාතනය කරන්න හිත පිළිඹින එකෙන් ඝාතනය වෙන්නේ ප්‍රාණේ අතිපාතයටපත් වීම කියන අර්ථයත් මෙතන එනවා.
එතන එනවා. දැන් මෙහෙමයි. පාණාතිපාතා වීරමණී කියන්නේ විරමණය. එක සීලයයි තියෙන්නේ. නමුත් පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති කිව්වොත් එතන එනවා පංච සීල ප්‍රතිපදාව. එතන එනවා සංවර සීලය, චේතනා සීලය, ප්‍රහාණ සීලය, වේරමණී සීලයත් ඇතුළු අවිතික්කම සීලය කියන පහම. ඒක නිසා දැන් අපි නිවනට උපකාර වෙන්නේ පංච සීල ප්‍රතිපදාව. පළවෙනි එක සංවර සීලය, වේරමණී නෙමෙයි. නමුත් අපිට වේරමණී කියන එක මිසක් චාරිත්‍රයක් වාරිත්‍රයක් හැටියට සමාදන් වෙන්න බෑ. ඒක සම්මතයේ චාරිත්‍රයක් වාරිත්‍රයක් හැටියට බුදුහාමුදුරුවන්ගේ දෙයක් නෙමේ වේරමණී සීලය. මහා සම්මත රජ්ජුරුවන්ගේ පටන් සියලු බුදු බුද්ධෝත්පාද කාලවලත් අබුද්ධෝත්පාද කාලවලත් වේරමණී සීලය තිබුණ චාරිත්‍රයක් වාරි. දැන් මහාමායා දේවිය බෝසත්තුමා කුසේට ආව වෙලාවෙත් අෂ්ටාංග උපසත් සීලය සමාදන් වෙලා හිටිය. ඒක යන් සමාදානම්, ඒ සමාදන් වීම යහපත් හොඳයි, පැවැත්ම යහපත් කරගන්න, සම්මතිය පාත්ත ගන්න. හැබැයි නිවනට මදි. නිවනට උපකාර වෙන්නේ පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිද. දැන් චූලහත්ති පදෝපම සූත්‍රයේ තියෙන්නේ මේක පැහැදිලිව, ඉතාම පැහැදිලිව. චූලහත්ති පදෝපම සූත්‍රයේ සිල්පද 120 ගානක් තියෙනවා. සියලුම දේ තියෙන්නේ පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිදතෝ, අදින්නාදානම් පහය අදින්නාදාන පටිවිරතෝති. මේ විදිහට ඔක්කොම පටිවිරතෝ හෝති. මේ පටිවිරතෝ හෝති කියන එකේ තේරුම සංවර සීලය, චේතනා සීලය, ප්‍රාණ සීලය, වේරමණී සීලය, අවිතික්කම සීලය පහේම එකතුව. ඒ පහම නැත්නම් නිවනට උපකාර වෙන්නේ නැහැ. මේක සමාදන් වන සීලයකට වඩා එහා ගිය එකක්.
දැන් මේකෙන් එන්නේ අකුසල් වේගයක් නෙන්නේ. අපි කැමැත්තකට ඉච්ඡා වෙන
හැම දෙයකින්ම අපි කරන වේගයක්, වේදනාව වේගයක්, චිත්තා වේගයක්, විඥාන ශක්තියක් සමුදේ වීමක්, අනුසේ වීමක් වෙනවා. ඔය එකම පේලියට වෙනවා, හයක් වෙනවා. වේගය, වේදනාව, ආවේගය, චිත්තා වේගය, විඥාන ශක්තිය, සමුදේ වීම, අනුසේ අලුතෙන් ඉපදීම, හයම වෙනවා. වේගයක් වේදනාවක් පාලනය කරගත්තේ නැත්නම් අර ආනපාන සති සම සන්තාන විතක්ක සූත්‍රයේ තියෙන්නේ ඔය වේගයේ වේදනාව පියවර හතරකින් පහකින් පාලනය කරලා අනිත් පැත්තට හරවන හැටි. ඒකේ නොයෙකුත් උපක්‍රම තියෙනවා සන්තාන විතක්ක සූත්‍රයේ.
හදතර රහතනස් දැන් මේ මට මේක පැහැදිලි කරලා දෙන්නන. දැන් මනෝමය කායේ අපිට දැන් ඇස් දෙකට පේන්නේ නැති වුණාට පීවි හැට පේන්නේ නැහැ. මේකේ කෝෂ දෙකක්ද තියෙන එකක්ද තියෙන මේ කම්මයි ධම්මයි කියන දෙක තැන්පත් වෙන්න?
එකේමයි තැන්පත්.
එකේමයි තැන්පත්.
දෙකක් නෑ. මනෝමය කාය එකයි තියෙන්නේ. දෙකම තැන්පත් වෙන්න පුළුවන්. දෙක නෙමෙයි, තාම හුඟක් දේවල් තැන්පත් වෙනවා. දැන් ඕකේ අපිට මේ මතක සටහන් කෝටි ප්‍රකෝටි ගානක් දැන් අපි දන්නේ නැතුවට අපි මේ ජීවිත කාලේ පුරුදු වෙච්ච පුහුණු වෙච්ච දේවල් විතරක් නෙමෙයි ඔය මනෝමය කායි තියෙන්නේ. කොයිවත් තියෙනත අර කල්ප 91ක් අතර මහා බ්‍රහ්මාය සූත්‍රය කියලා තියෙන කල්ප 91ක් තුල ගෙනාපු දේවල් ඔය මනෝමය කාය තුල මතක සටහන් හැටියට තියෙනවා. කල්පනා, කල් කියන්නේ මොකෝ? අර අතීතේ අපි එකතු කරන 50ෙන් පීරනවා. 50 කියන්නේ මොකෝ? 50ෙන් පීරලා අපි මතු කරලා ගන්නවා. සංකල්පනා 50ෙන් පීරලා මතු කරලා ගන්නවා. දැන් අපි එකපාරට අවුරුදු ගානකට පස්සේ කෙනෙක්ු දැක්ක ගමන් ඕක අපේ මතක සටහන් චිත්‍රසංතානෙ තියෙනවා. අපි මේක අර චිත්‍රසංතානෙ මේ පුද්ගලයාගේ නම මේක. අපි අර කල්පනා, අපිට කල්පනාවක් තිබුණේ නැත්නම් අපිට ඕක මතුවෙන්නේ නැහැ.
එතකොට අරහතුනස මේකත් පැහැදිලි කරගන්න අහන්නේ මේ අපිට මොකක් හරි ගැටලුවක් ඇති වුණාම අපි එකපාරට මෙහෙම මේ වගේ ඇහැදා මෙහෙම උඩට අරගෙන කල්පනාවක් හදන එකට විසඳුම හොයන්නේ කියලා. එතකොට මේ තෙවෙනි ඇස කියන්නේ මනෝමය කයෙන් මතු කරගන්න දෙයක්.
ඒක තෙවෙනි ඇස නෙමෙයි, ඒක විචතා, විචක්ෂණය, විචාරණය, විමර්ශනය. අර සතර ඉද්ධිපාදවල තියෙන. අපි දැන් ඇත්ත වශයෙන්ම අපි තුල තියෙන ඕන දැන් සුතං සුසුතං බහුසුතං සුත දර වෙන්න ඕන. සුත දර වුණාම විචතා පරිචිතා මනුස උපෙක්කිතා. එකෙන් ඒ කියන්නේ මනසේ උපේක්කාසිතක් ඇති කරගන්න ඕන. ඒ නිසා අපිට විචතා පරිචිතා තියෙන්න ඕන. විචතා කියන්නේ විචක්ෂණය, පරිචිතා කියන්නේ අපි මේ පරිහරණයට අර සුනාත ධාරයට බාසිසාමි කෙනෙක්මයි පරිචිතා. පරිහරණය කර යුතු දේසා නොකළ යුතු දෙ අපිුවෙන් කළ තේරුම් ගන්න අවශ්‍ය. ඉතින් ඒක නිසා අපි සුත දර වුණොත් විචදයි විතරයි විතජා පරිචිතා මනසෙන් උපෙක්කාසිතක් ඇති කරගෙන කටයුතු කරන්න පුළුවන්. නිවනට උපකාරවන ආකාරයට අපි අපේ මනස පදං කරගන්න ඕන, හදාගන්න ඕන, පුරුදු කරගන්න ඕන, පුහුණු කරගන්න හැම තිස්සෙම.
එතකොට මේ සංවරට්ඨේන සීලයේ සං දැකලා පිහිටුවට පස්සේ භාවනාමය ඥානෙ වැඩෙන්නේ මේ තුලින්.
ඔව්. භාවනාමය ඥානෙ වැඩෙන්නේ ඔය ආකාරයට. ඒ කියන්නේ දැන් පළවෙනි ඥානෙ සුතමේ ඥානෙ. සුත්තාන සංවරේ පඤ්ඤා සීලමේ ඥානෙ. දැන් ඔතන අපි දැන් බුද්ධාගමේ කියනවා, බුද්ධාගමේ නම් කියන්නේ සීල සමාධි ප්‍රඥාත් නෙමේ, දාන සීල භාවනා ඒවා වැරදි දේවල් පස්සේ හදාගත්ත. දැන් බුද්ධාගමේ කියන්නේ සීල සමාධි ප්‍රඥානි. හැබැයි බුදුදහමේ තියෙන ප්‍රඥා සීල සමාධි ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒක පොඩ්ඩක් කන පිට ගහලා දැන් තියෙන්නේ සුත්වාන සංවරේ පඤ්ඤා පළමු පඤ්ඤා. ඒ කියන්නේ අපි මේ දැන් මේ බණ අහන්නේ අපේ ප්‍රඥාව මතු කරගන්න. ඒ කියන්නේ සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානෙ ලැබෙන. එතකොට ප්‍රඥාවයි මුල. ඊට පස්සේ ප්‍රඥාව නිසායි සුත්තාන සංවරේ පඤ්ඤා සංවරත්වේන සීලං. ඒ අනුවයි චින්තාමේ ඥානෙ අනුව භාවනාමේ ඥානං එන්නේ. ඒ අනුවයි මග්ගේ මග්ග ඥාන දර්ශනේ ලැබෙන්නේ. ඒ අනුවයි අර ඉතිරි අර අට පූර්ණ වෙන්නේ. අර රතවිනීත සූත්‍රයේ තියෙනනේ පියවර අටක්. දැන් විසුද්ධි මාර්ගයේ ඔය අටක් වෙන විදිහක කියලා තියෙනවා. විසුද්ධි මාර්ගයේ තියෙන අටයි රතවිනීත සූත්‍රයේ තියෙන අටයි පොඩ්ඩක් වෙනස්. ඉතින් ඒක නිසා බුදුහාමුදුරෝ දේශනා කරපු අටේ ඔය පළවෙනි එක ප්‍රඥා සුත්තමේ ඥානයි. දෙවෙනි එක සීලමේ ඥානයි. තුන්වෙනි එක චින්තාමේ ඥානයි. එහෙමනම් භාවනාමේ ඥානයි. හතරවෙනි එක මග්ගේ මග්ග ඥානයි. පස්වෙනි එක තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන ඥානයි. ඒක අර මේ රතවිනීත සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ ඊටත් වඩා පැහැදිලිව ඒක ප්‍රකරණ පොතක් ඒක පැහැදිලි කරලා තියෙනවා.
ගරුතර ස්වාමීන් වහන්සේගේ අවසරයි. මට දැනගන්න ඕන ස්වාමීන් වහන්ස, සිව්පසේ ප්‍රත්‍ය සංවරයේ ගිහියන්ට කොහොමද අදාළ වෙන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට අපිට ඇඳුමක් කවුරු හරි දුන්නොත් අපි අඳින අඳින හැම වෙලේම පින් අනුමෝදන් කරන්න ඕනද ස්වාමීන්
වහන්ස? නෑ, එහෙම නෙමෙයි. ඉතින් අපිට ඇඳුමක් දුන්නහම ඒ ඇඳුම දුන්න වෙලාවට හරි ඒ ඇඳුම භාවිතා කරන වෙලාවට හරි අපි ඒ ඇඳුම දුන්න අයට කවුරු හරි දුන්නා නම් ඒකට අර අපිට දුන්නේ නැතත් ඇඳුම හැදුව අයටත් අපි පොඩ්ඩක් පින් අනුමෝදන් කළොත් අපි ණයෙ මිදී නිදහස්. ඒක නිසා අපිට මේ වගේ ලස්සන ඇඳුමක් හදලා මහලා දුන්න අයටත් අපි පින් අනුමෝදන් කළා ණයෙ මිදී නිදහස් වෙලා භාවිතා කරන්න පුළුවන්. ගිහියන්ටත් කෑමක් හදලා දුන්නත් ඇඳුමක් ගෙයක් හදලා දුන්නත් ඒ සියලු දේ අපිට මේ ජීවත් වෙන්න මේ කය පවත්ව ගන්න යන්න ඕනේ. මොකද කය පවත්වන්න නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සත්‍තිස් භාවිභාක්ෂික ධර්ම පූර්ණේ කරගන්න බෑ. ඉතින් ඒක නිසා අපි පින් අනුමෝදන් කළා ණයෙ මිදී නිදහස් වෙන්නේ මොකටද? මේ මග පූර්ණ කරගන්න. මග පූර්ණ කර ගැනීමයි ජීවත් වීමේ පරමාර්ථය වියෙන්නේ. දැන් අපි ජීවත් වීමේ පරමාර්ථය සවුත්තරන්නම් දිව්‍යත්වයට ධර්මත්වයට. දැන් අද නැති රපක් හෙට මල් පූජ කරන්නේ අද නැති රූපයක් ලස්සනක් වර්ණයක් ගන්ධයක් රසක් ලබන්න. ඒක කිසිසේත්ම නිවනට උපකාර වන දෙයක් නෙමෙයි. ඒක අද නැති දෙයක් හෙට ගන්න කරන දෙයක් තියෙන. අද සියලු පින්කම් කරන්නේ මිනිස්සු පින්කම් කරන්න මිනිස්සුන්ට උගන්නලා තියෙන්නේ බුද්ධ ආගමේ අද නැති දෙයක් හෙට ගන්න. දැන් මල් පූජ කරන්නේ මේ ඔය මේ සුවඳ වාගේ වර්ණය වාගේ පැහැපත් වාගේ මටත් අද නැති වර්ණයක් පැහැපත්පත් සුවඳක් ඊගාව උපදින තෙන්දි ලබා ගන්න තමයි මල් පූජ කරන්නේ. නමුත් ඒක නෙමේ මල් පූජ කිරීමේ පරමාර්ථය. අර පුප්පම් මිලායාති යතායි ධම්මේ කායෝ තතායාති විනාශව අනිච්ච දුක්ඛ අනත්ත අනුපස්සනා කරන්න. මල බොහොම පැහැදිලි තැනක් දෙයක් අවස්ථාව ඒකයි. නමුත් අද කරන්නේ සියලු දේ අනිත් පැත්ත කන පිට ගහලා අර පැවැත්ම හොඳ කරගන්න, පැවැත්ම අදට වඩා හිට හොඳ කරගන්න දෙව් මිනිස් සැප රජ සැප සිටු සැප ලැබ මතු බුදුවන බුදුන් දකින්නට නිවන් දකින්නට තමා සියලු බෞද්ධයන්ට අද පින්කම් කරන්න කියලා දෙන්නේ. දැන් හැම ඔය සම්මත සම්ප්‍රදායික දේශකයන් වහන්සේ කෙනෙක්ම වණක් කියනකොට අවසානට මොකෝ කියන්නේ, දෙව් මිනිස් අප කෙලවර මතු බුදුවන බුදුන් දකින්න නම් දැන් නවත්තලා තියෙනවා. තාමත් ඒ වුණාට දෙව් මිනිස් අප කෙලවර නිවන් දකින්නට මේ පින හේතු ආසනා වෙලා කියන එක නම් අත්හැරලා නිවන් දකින්න ඕන කොයි වෙලාවෙද? මේ වර්තමාන මොහොතේ මිසක් ආයි කාටද කියන්න පුළුවන් මතු බුදුවන බුදුන් දකින්නකොට තමන් කාටද සාතිකය දෙන්න පුළුවන් මිනිහෙක් වෙලා මිපදේ කියලා? පතිරූපදේශේ අර අක්කන සූත්‍රයේ කියපු මේ මේ தත්ත්වය මේ තැනකම උපදී කියලා කාටද කියන්න පුළුවන්? ඈ ඉතින් ඒක නිසා එහෙම සාතිකයන්න. නමුත් අද 100% සාතිකයි. දැන් බුද්ධෝත්පාද කාලයක් ධර්මය දන්නවා, පතිරූපදේශේ ඉන්නවා, මගඵල වඩා ගන්න පුළුවන්, ප්‍රතිපත්තිය හරියට තේරුම් අරගත්තොත් අද 100% තියෙනවා. ආයි මතු උපදින තැනදී අපි අබුද්ධෝත්පාද කාලයේ ගිහපුතුන අර පතිරූපදේශ එනවන සුණාපරන්තේ ගිහපුතුන ඊටත් වඩා අර නිරේ හෝ තිරච්චීනේ හෝ නිය හෝ අසඤ්ඤ තලයකට ගියොත් කොහෙද නිවන? නෑ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අද සියලු දේ තියෙනවා. දැන් තියෙන දේ අද තියෙන දේ ප්‍රයෝජන ගන්නවා මිසක් අපි අනාගත බලාපොරොත්තුවෙන් පින්කම් කරන්න කරලා ප්‍රාර්ථනා කරන්න යදින්න හිඟා ගන්න හොඳන. නිවන හිඟා ගෑමක් ඔය කරන්න. හිඟන්න කරනවා තියෙන්නේ අද බෞද්ධයන්ව. හොඳයි එහෙනම්.
අවසරයි ස්වාමීන් වහන්ස.
ආව් ආ කියන්න හරි.
ස්වාමීන් වහන්ස, අද දිනේදී මෙම ධර්ම දේශනාවට සම්බන්ධ වී සිටින සෑම කෙනෙක්ම මගේ දෙමෝපියන් වී ඇද්ද?
ඔව්. එකවරක් නෙමෙයි ඊට වැඩි.
ඔව් ස්වාමීන් වහන්ස.
ඒ ධර්ම දේශනාවට සම්බන්ධ වෙලා ඉන්න අය පමණක් නෙමෙයි, තව 100,000 ගණන් ලක්ෂ ගණන් තමන්ගේ අම්මල තාත්තලා වෙච්ච වාර එකක් දෙකක් නෙමෙයි ඊට වැඩි. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අම්මා වෙච්ච තාත්තා වෙච්ච සහෝදරය සහෝදරිය වෙච්ච දුව වෙච්ච පුතා වෙච්ච සීආච්චි වෙච්ච නැති කෙනෙක් මේ ලෝකෙ හොයන්න බෑ. අතීතයට යනවනම් අනන්ත අප්‍රමාණ. ඒ නිසා බුදුහාමුදුරු කෝ හැබැයි සත්‍යวิශය අචින්චයි කියලා. ඒක නිසා ඒක යන්න එපා කිව්වා. දැන් කල්පනා කරන්න ඕන අද ලැබුණ තත්වයෙන් අද මේ තමන්ගේ හිත පිරිසිදු කරගන්න කටයුතු කිරීම. හොඳයි.
එහෙමයි. එතකොට ස්වාමීන් වහන්ස, මේ සත්වය ඒ කියන්නේ සත්තුන් සෑම සත්වයකමත් මගේ අම්මා තාත්තා වෙලා ඇතිද?
ඔව්. සත්ව කියන්නේ මොකද? සත්ව කියන වචනයක් තියෙනවා. ස්ව තත්ව. තමන් විසින් තමන් සඳහා තමන් නිර්මාණය කර හදාගත්ත තත්වය ස්ව තත්ව සත්ව වුණා. කවුද ඔක නිර්මාණය කරගත්තේ? අර බල්ලෙක් බල්ලා වුණේ බල්ලා ඒ විසින් ඒ තත්වය නිර්මාණය කරගත්තා. දෙවියෙක් දෙවියා විසින් ඒ තත්වය නිර්මාණය. මනුස්සෙක් මනුස්ස ගුණ ධර්ම ඇතුව මේ තත්වය හදා. ඒකයි ස්ව තත්ව කියන්නේ. සත්ව නොවන එකම පුද්ගලයා ඉන්නේ. කවුද? අරහතුන් වහන්සේ සත්ව තත්වයෙන් අර තත්වය හදන්නේ නැහැ. දැන් හදීම අවසන් කරන. නත්ති දානි පුනබ්බව. අයමන්ති මා ජාති තත්වය. ඒක තමයි සත්ව තත්වයෙන් ඉවත් වෙච්ච අරහතුන් වහන්සේ ආයි තත්වයක් හදන්නේ නැහැ. නවත්තලා තියෙන්නේ. අනික් සියලුම අය තව එක තත්වයක් හරි හදනවා. ඒකින්ද තත්ව. අනාගාමී පුද්ගලයාත් අරහත් නුනොත් ඒත් සත්ව. අරහතුන් වහන්සේ සත්ව තත්වයෙන් සදාටම සහ මුලින්ම ඒ සත්ව තත්වය හැදීම නවත්තලා අවසන් කරනවා.
එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ, මුහුදේ දැලක පැටලිලා ඉන්න මාළුවෙක් ඔහුට මරබිය දැන්නවා. ඔහුටත් ඒ වේදනාව දැන්නවා. ඔහු මිය යනවා කියලා ඔහුටත් දැන්නවා. එහෙම දැන්නකොට ස්වාමීන් වහන්සේ, ඔහුගේ තියෙන ඒ මාංශපේශී දශමයක් දශමයක් ගානේ ඒ බිය තැම්පත් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ සෑම ලේ බිඳුවක් බිඳුවක් ගානම තැම්පත් වෙනවා. එහෙම තැම්පත් වෙලා මිය යන සත්වයෙක් අපි ආහාරයට ගැනීම සුදුසුද?
ඒක ඉතින් කිසිසේත්ම සුදුසුකමක් නැහැ. ඒ පුද්ගලයා ඒ සත්වයා තුලත් අර මරණ බිය තියෙනවා. ඉතින් නමුත් බොහෝ මිනිස්සු කරන්නේ මේ මාළු විතරක් නෙමේ ගොඩ දිය ඉන්න සත්තුත් මරලා තමන්ගේ ආහාරයට කෑමට ගන්න. ඒක සංසාර පුරුද්දක්. ලේ රහ විඳලා අර ලේ රස තණ්හාවෙන්, ලේ රස ආශාවෙන්, ලේ රස කැමැත්තෙන්, ලේ රස උරාබීමේ රස විඳීමේ කැමැත්තෙන්, රස තෘෂ්ණාවෙන්, රස ආශාවෙන් කරන වැරදි දෙයක්. යම් කිසි කෙනෙකුට මේ පරම මෛත්‍රී ආර්ය මෛත්‍රිය තේරුම් ගත්තොත් තමන්ටත් පේනවා අර සබ්බ පාන භූත හිතාය අනුකම්පී දයාපන්නෝ හොයි. එහෙම කෙනෙකුට කිසිසේත්ම අනුන්ගේ මසක්, අනුන්ගේ අර නොදුන් දෙයක් ගන්න බෑ. දැන් බැරි වෙලාවත් ප්‍රාණඝාතයක් කරලා මස් කෑවොත් අදින්නාදානයට අහු වෙනවා. ඇයි? මොකද අදින්නාදාන අර සතා කැමැත්තෙන් දුන්නේ මස නෑ. එතකොට අදින්නාදානය කාමේසු මිච්ඡාචාර මුසාවාද සියලු දේට අහු වෙනවා. පංච සීලයම කැඩෙනවා අර අනුන්ගේ මස් කෑවොත්, නොදුන් දෙයක් කෑවොත්. සතා දැන් අර සතා නෙමෙයිනේ දෙන්නේ. සතා කැමැත්තෙන්ම දෙන්න බෑ සතා මැරුණට පස්සේ. අපි අර සතාගේ මස් කන්නේ නොදුන් දෙයක්. ඒක අදින්නාදානයක්. දුදයක් ඇදල දිවට කටට දාගන්න.
එමයි ස්වාමීන් වහන්සේ සියල්ල පැහැදිලි. බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේට දීර්ඝායු පතනවා.
පෙරුවන් සරණයි අරියතුන් වහන්ස, මට දැනගැනීමට අවශ්‍ය වන්නේ යම් බුද්ධ ශ්‍රාවිකාවියක් මාර්ගඵලලාභීත්වයට පත්වෙනවා, එතුමියට යම් දරුවෙක් හෝ දරු කැලතක් සිටිනවා, මේ දරුවන් බඩගින්නේ හඬනවා ආහාර ඉල්ලලා, මෙතුමියට රැකී රක්ෂාවක් කරගන්න වෙලාවකුත් නැහැ, රැකී රක්ෂාවක් කරගන්න ක්‍රමවේදයකුත් නැහැ. නමුත් මෙතුමිය කියනවා හොඳයි හවස වෙනකන් ඉන්න මම රාත්‍රී කාලට මොන හරි ආහාරයක් හදලා දෙන්නම් කියලා. මේ මාර්ගඵලලාභී මේ බුද්ධ ශ්‍රාවිකාවිය තමන්ගේ අල්ලපු වත්තේ තියෙනවා යම් මොන හරි බතල හරි මඤ්ඤොක්ක හරි. ඉතින් මෙතන රාත්‍රියේදී ගිහිල්ලා මෙතුමිය ඒ මඤ්ඤොක්ක පඳුරක් ගලවලා අවශ්‍ය ප්‍රමාණයට අල ටිකක් අරගෙන ඇවිල්ලා දරුවන්ට පිසලා දෙනවා.
මෙතෙන් කරන්නේ කිසිදෙයක් එහෙම එකක් කරන්නේ නැහැ. මගපල ලැබුවනම්.
ඔව්.
එමනම් අර ඔක්කොමටම අහු වෙනවා. කරන්නේ කරන්න තියෙන දේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව කිව්වා. පිණ්ඩපාත යන්න පුළුවන්. අර බුද්ධ ශ්‍රාවකයෙකුට පිණ්ඩපාත යන්න පුළුවන්. ඒ පිණ්ඩපාත ගිහිල්ලා පාත්‍රයට අරගෙන ඇවිල්ලා අර දරුවන්ටත් කුසපිරේකට කුසගිනිනි වෙන්න දාන දෙන්න පුළුවන්. ඒක කරන්න පුළුවන්. ඒකට කිසි තහනමක් නැහැ. පිඬු සිඟා වැඩලා පාත්‍රයට තමන්ටත් කොටසක් අරගෙන දරුවන්ටත් දෙන්න පුළුවන්. නමුත් දරුවන්ට තව එකක් තියෙනවා. මේක එක පැත්තක්. දැන් මේකේ තියෙනවා නියාම ධර්මයක්. අර දරුවන්ට අර කර්මයක් විපාකයක් පළ දෙන්න තියෙනවා නම් අර මවටවත් පිණ්ඩපාත ලැබෙන එකක්. ඒක නියාම ධර්මයක්. ඒක නිසා දැන් ඒගොල්ලන්ට එහෙම වාසනාවක් තියෙනවා නම් කර්ම යහපත් කර්මයක් තියෙනවා නම් ඒ ධර්මයට ඔය මව පිණ්ඩපාත ගියාම සියලු දේ ලැබෙනවා. ඒක නියාම ධර්මයක්. තේරුණා? ඒක ධර්මතාවය. ඒක නිසා මේ ධර්මය ක්‍රියාත්මකයි අනික් සියලු දේට වඩා ඉහළින්. ඒ නිසා දැන් ඒ දරුවන්ගෙත් කර්මයක් තියෙනවා. ඒ තියා දැන් සමහර අරහතුන් වහන්සේලා හිටියා දවසම පිණ්ඩපාත ගියා මේ ලෝක දෙයක් ලැබුණේ. සමහරු අය එළියට වැස්ස ගමන් පාත්‍රේ පිරෙන්න පිණ්ඩපාත ලැබුණා. ගෙඩෙන් ගෙනල්ලා දෙනවා. ඒවා පුබ්බේතගත පුණ්‍යතාසක්. අරව පුබ්බේතගත කර්ම. ඒක නිසා මේකේ ධර්ම නියාමයක් තියෙනවා. අපිට අර දරුවන්ගේ බඩකින්න නිවන්න අර අම්මට බැරි වෙලාවත් හොරකමක් කරන්නේ නැහැ ඒ අම්ම. කිසිසේත්ම හොරකමක් දැන් හොරකම ප්‍රාණඝාතයේ හොරකම වරදෙහි ඇසිරීම කිසිසේත් බොරුවක් කීම කරන්නේ නැහැ. මොකද මගඵල ලැබූ කෙනෙක් කීයටවත් ඒක කරන්නේ නැහැ. ඒක කරනවා නම් එයා මගඵල ලැබූ කෙනෙක් වෙන්න බෑ. තමන්ගේ දැන් අතන තමන්ගේ දරුවෝ නෙමෙයි මේ. දැන් මගපල් ලැබූ අයට මේ තමන්ගේ දරුවෝ නෙමෙයි. මේ දරුවොත් අර නායකාරයෝ කොහොමින් හරි ආපු අය. ඉතින් ඒක නිසා අපි මේ පෘථග්ජන පුද්ගලයෝ තමයි මගේ දරුවා. දැන් මේ මගපල් ලැබූ අයට මේ මගේ දරුවෝ නෙමෙයි. ඒක එයාත් විඥාණයෙන් කටයුතු කරන තවත් එක්තරා පුද්ගලයෙක්. එයාත් කර්ම ශක්තියක් හදාගෙන ආපු අය. එයාටත් විපාක තියෙනවා. එයාගෙත් කර්මාවරණ විපාකාවරණ ක්ලේශාවරණ තියෙනවා. එයාටත් ධර්ම ශක්තියක් තියෙනවා. ඉතින් ඒක නිසා එයාට ඒ ධර්ම ශක්තියෙන් එයාට ලැබෙන්න තියෙන දේක් තියෙනවනේ ලැබෙනවා. ලැබෙන්නේ නැත්නම් කොච්චර කොහොම වුණත් ඒක ලබා දෙන්න බෑ. එයාට විඳවන්න දුක් විඳින්න වෙනවා. ඉතින් ඒක නිසා මේක කවුරුවක්වත් මගඵල ලැබූ කෙනෙක් කීයටවත් මොන හේතුවක් නිසාවත් තමන්ගේ දරුවන්ට දෙන්නවත් හොරකම් කරන්න. වැරදි දෙයක් කරන්න. වැරදි පාපේ දෙන්න. හැබැයි තමන්ට ලැබිච්ච දෙයක් කැමැත්තෙන් ඕන කෙනෙකුට දරුවන්ට හෝ තවත් කෙනෙකුට හෝ දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක්ම නෑ. දානෙන් දානේ උතුම් කියන්නේ. ඉතින් ඒක නිසා තමන්ට ලැබූ දෙයක් තව කෙනෙකුට දෙන එක සතුටෙන් කැමැත්තෙන් දෙන එක නැති බැරි කෙනෙකුට දෙන එක ඒක යහපත්. ඒක අවශ්‍යයි. ඒකනේ අර බුදුහාමුදුරන්ටත් අර එක එක්තරා අවස්ථාවක කවුද හාමුදුරනමක් පිණුසිඟාවටලා අම්මව තාත්තව රකින්නවා කියලා චෝදනාවක් කළා. බුදුහාමුදුරු කියන්නේ ඒක බොහොම හොඳයි ඒක කරන්න කියලා. ඉතින් ඒක නිසා දරුවන්ටත් ඒකම තමයි. දරුවන්ටත් අර මගපල ලැබූ කෙනෙක් හැබැයි අනුකම්පාවක් ඇත්තෙත් නෑ මගපල ලැබූ කෙනෙකුට. අනුකම්පාවක් නෙමෙයි තියෙන්නේ. දරුවන් කෙරෙහි අනුකම්පාවක් නෑ. අර දැන් එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් අරහත් තත්ත්වයට පත් වුණා. ඒ ස්වාමීන් වහන්සේට ගිහි කාලේ භාර්යාවක් හිටියා. පොඩි දරුවෙක් හම්බුණා මේ ඊට පස්සේ. දැන් අර උපාසකම්ම කල්පනා කරා මේ දරුවව අර හාමුදුරුවෝ ගාවින් ගෙනින් තියන්න ඕනේ අඬන්න. අඬවල පොඩ්ඩක් කොනිටල ඇඬෙව්වා. අඬවල ඔන්න මේ පුතා ඔන්න ගනින් කියලා තියලා ගියා යන්න. ගිහිල්ලා අර ගහක් අස්සෙන් බලා හිටියා. බලා හිටියා දරුවා අඬනවා අඬනවා පෙරලිලාගේ අර රවුමක් ඒ අනිත් පැත්තට. අර හාමුදුරුවෝ බැලුවේවත් නැහැ. කොහොම හරි ඕම ටිකක් වෙලා හිටියා. කෑ ගහනවත් බිරියන් දෙනවා මොකවත් නැහැ. අර උපාසි අර අම්ම ඇවිල්ලා මේ දරුවව අඬ වඩාගෙන ආයි ගියා යන්න. අනුකම්පාවක් ඇති වුණේ නැහැ. ඇති වෙන්නේ නැහැ. බැරි වෙලාවත් බදාගත්තා නම් මොකද වෙන්නේ? බැරි වෙලාවත් බදාගත්තා නම් අර රාගය තියෙනවා. දැන් රාගයක් නැහැ. බැඳීමක් නැහැ. දැන් සම්බන්ධතාවයක් නැහැ. දැන් එයා තමන්ගේ දරුවෙක් නෙමෙයි. ඒකයි தত্ত্বය. ඒකයි ඇත්ත. ඒකයි සත්‍ය.
දීර්ඝා වේවා ස්වාමීන්
වහන්සේ. රත්නංස අනුකම්පා කියලා කියන්නේ
අනුකම්පා කියන්නේ අලුතෙන් කම්පාවක්
කම්පනයක්.
අනුරාගය අනුකම්පා මේ අනු කියන වචනේ අපි දැන් බැරදියට මේ සිංහල භාෂාවේ පාවිච්චි කරනවා. අනුස්සති අනුපස්සනා අනුකම්පා අනුක්‍රමික අනුපූරක අනුපුබ්බංගම අනුයෝග අනු තියෙනවා. හරියට මාගදී භාෂාවේ සිය දහස් වාරයක් අනු කියන වචනේ තියෙනවා. දැන් සිංහල භාෂාවෙන් කල්පනා කරලා අපි අනු ලිව්වොත් සම්පූර්ණ ධර්මයේ වැරදි පැත්තකට විරුද්ධ පැත්තකට කන පිට ගහනවා.
අපි රතුනංස මෙහෙම ගත්තොත් දැන් ස්වාමීන් වහන්සලා සිය නමක් වැඩ ඉන්නවා. ඒ අතරින් එක උපාසක ඇත්තෙට හිතනවා එක නමකට යම් කිසි දෙයක් පූජා කරන්න. එතකොට එතනත් ඇති වෙන්නේ ණය ගනුදෙනුවක් ණය පීවීමක්ද?
එතනත් යම් කිසි ආකාරයක බැඳීමක් තියෙනවා. දැන් එක්තරා උපාසකම්ම කෙනෙක් බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ මේ කැවුම් ඉව්වේ කොහෙද? ලංකාවේ. වෙන කොහේ ලෝකේ කොහේ රටවල වල කැවුම් හැදුවෙත් නැහැ ඉව්වෙත් නැහැ. කැවුම් ටිකක් හොඳට රස කරගෙන අර කිතුල් පැණිකාරි දාලා හොඳට කැවුම් ටිකක් හදාගෙන ගියා. අර ආම්දුරු අර උපාසිකාව අර මහා කාශ්‍යප ආම්දුරුවන් හොඳට දන්නවා. ඒ ආම්දුරුවන්ට තමයි බොහොම භක්තියෙන් සැලකුවේ. දැන් උපාසිකාව අරන් ගියා මේ කැවුම් ටික. අනකොට දැන් මේ ගහක් මුල උප මහා කාශ්‍යප හාමුදුරු වගේම ඒ රුව තියෙන ඒ උස මහත තියෙන බුදු හාමුදුරුව වැඩම හිටියා. වැඩ හිටලා දැන් ඔන්න උපාසිකාව එක පාට ගිහිල්ලා කැවුම් ටික පූජා කළා බුදු හාමුදුරුවන්ට. බුදු හාමුදුරුවන්ට පූජා කළා. දැන් මහා කාශ්‍යප හාමුදුරුවන්ට පූජා කළා කියලා හිතුවේ මොකද වෙනසක් අඳුර ගන්න බැරි වුණා. උපාසිකාව දැන් යනවා. යනකොට එක පාට මහා කාශ්‍යප හාමුදුරුව එනවා ඉස්සරහට. අම්මේ මං ඔබ වහන්සේට පූජා කරන්න තියෙන දේ අර වෙන ශ්‍රමණේකට පූජා කළානි කියලා විජාට ගිහිල්ලා උදුරගෙන ඇහිලා ආයි පූජා කළා. ඉතින් ඒ වගේ අර බුදුහාමුදුරුව ඇඳුරුවේ නැහැ. ඉතින් ඒක නිසා අර උපාසිකාව බැඳීමක් භක්තියක් තිබුණා අර මහා කාශ්‍යප හාමුදුරුවා. ඒ වගේ වෙනවා.
ඒක දීගංවා.
ඒක දීගංවා. ඒක දීර්ඝ සංසාරයේ අර පුරුද්දක්නේ. ඉතින් වගේ දේවල් මේක තියෙන ලොකු ගැඹුරු ධර්මයක් අපිට නොපෙනුනාට.
භාග්‍යතුන් වහන්ස පෙර අත්භවයක බුදුරජාණන් වහන්සේ හමුව යම් කිසි කෙනෙක් සෝතාපට්ටි ඵලයට පත් වුණා නම් ඒ තැනත්තා ධර්මයේ නැති කාලයක උප්පත්තිය ලබනවා නම් අර ලබාගත් සෝතාපට්ටි බලය යම් කිසි එයාට ඒ தත්ත්වය කොහොමද ඒ තැනත්තට දැනෙන්නේ අවබෝධ වෙන්නේ
ඒක ඉතින් මෙහෙමයි ජාතසෝතාපට්ටි ඵලයට පත්වීම බුදු කෙනෙක් ඉදිරියේ හෝ බුද්ධ ශ්‍රාවකේ කරහතුන් හන්ස කෙනෙක් සෝතාපට්ටි සකදාගාමි අනාගාමි යම් කෙනෙකුගෙන් පරතෝ ഘോഷක ප්‍රත්‍යපත්‍ය ලැබලා සද්දස කුල පුත්තස්ස වෙලා දසඥාන සංවේදිනිය නම් වුණා නම් සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගෙන් හෝ බුද්ධ ශ්‍රාවකයන්ගෙන් හෝ පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබලා සම්මා දිට්ඨියට පත් වුණා නම් ඒ පුද්ගලයා ආතසෝතාපන්න වෙනවා. ඊට ඉහළ ගියේ නැත්නම් ජාතසෝතාපට්ටි තත්වයේම ඊගාවට මිනිහෙක් වෙලා ඉපදුනත් නැවත දැන් ධර්මයේ නැති කාලෙක නම් ඒ පුද්ගලයාට ඊට ඉහළ යන්න බැරි වෙනවා. ජාතසෝතාපට්ටි හැටියට ඉපදිලා ජාතසෝතාපන්න හැටියටම මිය පරලෝ යන්න පුළුවන්. එහෙම වෙනවා. නමුත් ඒ පුද්ගලයාට යම් ආකාරයකට මේ යම් ශක්තියක් විවරණයක් තියෙනවා නම් මේ අබුද්ධ බුද්ධෝත්පාද කාලයක් තුලම ධර්මයේ යටපත් වූ කාලයක මේ ධර්මය මතු කරන්න යම් වරමක් තියෙනවා. වරයක් තියෙනවා, විවරණයක්. එහෙම විවරණයක් තියෙනවා නම් ඒ සිව්පිලිසිඹියාස් ශක්තියෙන් ධර්මයේ යටපත් වූ ගිය කාලෙක ඒ ධර්මය මතු කරන්න ශක්තියක් ලැබෙනවා. ඒකට එක බුදුවරයෙකුගෙන් විතරක් විවරණ අරගෙන හරියන්නේ අඩු වශයෙන් සත්බුදුවරුන්ගෙන් විවරණ ගන්නවා. සත්බුදුවරුන්ගෙන් විවරණ ගන්නත් ඕන. සෝතාපට්ටි ඵලයට ඉහළ ගියොත් ඒත් හරියන්න. සෝතාපට්ටි ඵලයට ඉහළ ගියොත් ඒත් හරියන්න. ඉතින් ඒක නිසා ඒ උපදිනකොට ජාති සෝතාපට්ටි හැටියටම ඉපදෙන්නත් ඕන. මොකද ජාති සෝතාපට්ටි නෙමෙයි නම් සකදාගාමි අනාගාමි වුණොත් ආයි මනුස්ස ලෝකේ මරණයෙන් පස්සේ ඉපදින්න බෑ. දැන් මනුස්ස ලෝකේ සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් ඕන තත්වයක මනුස්ස ලෝකෙදී නැහැ කි. මැරිලා ගියාට පස්සේ ජාත සෝතාපන්න පුද්ගලයෙක් මිසක් ආයි ජාත සකදාගාමි කියලා තත්වයක් නැහැ. අනාගාමි තියෙනවා. අනාගාමි වුණත් මනුස්ස ලෝකේ නැහැ. ඒක බීජ සූත්‍රයේ තියෙන්නේ. එක්කෝ සුද්ධාවාස අතර එක්කෝ අන්තර්ගාමි අනාගාමි ගන්ධබ්බ සසංකාරික හෝ අසංකාරික එක්කෝ අරහත් වෙලා ගමන අවසන් කර. ඉතින් ඒක නිසා මේක මේ ශාසනයක් අනිපාර ප්‍රඥාධික බුද්ධ ශාසනයකදී මිසක එහෙම තව කෙනෙකුට මේ බුදුදහම යටපත් වූ අවස්ථාවක මේ බුද්ධ ධර්මය නැවත මතු කරලා දෙන්නත් බෑ. අර සද්ධානුසාරී වීරානුසාරී බුද්ධ ශාසනවල ඒක කරන්න බෑ. ඒක නිසා මේ ශාසන තුනක් ප්‍රඥානුසාරී බුද්ධ ශාසනයක් බොහොම වයස කෙටි. බුදුහාමුදුරන්ගේ වයස කෙටි. දැන් වීරයානුසාරී සද්ධානුසාරී බුද්ධ ශාසනවල කාලය දිගයි. දැන් කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ජීවිත කාලය බොහොම දිගයි. ඒ පිම්පිරු සියලු මිනිස්සු බුදුහාමුදුරුව පිරිනිවන් පාන්නට පස්සේ අවමාසයෙන් සෝතාපට්ටි ඵලයට පත් වුණා. කාශ්‍යප බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ ඒ බුද්ධ ශාසනය තුළ තවත් අලුතෙන් සෝතාපට්ටි ඵලයට පත් වුණේ නැහැ. අර ජාත සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා තම අවුරුදු සමහරට දහස් ගණක් හිටියා. නමුත් එයාට මේක දෙන්න බැරි වුණා. නමුත් මේ ප්‍රඥාධික බුද්ධ ශාසනයක එහෙම නෙමේ. බුදුහාමුදුරුවෝ හිටියේ බොහොම කෙටි කාලයයි. හැබැයි බුද්ධ ශාසනය තුළ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ බොහෝ විශාල පිරිසක් අර පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබලා බුද්ධ ශ්‍රාවකින්ගේ ප්‍රඥානුසාරී ශාසනයක නැවත නැවත මේ මගඵල ලබනවා. ඒක නියාම ධර්මයක්. ඒක නීතියක්, නියාම ධර්මයක්. ඉතින් ඒක නිසා ප්‍රඥානුසාරී බුද්ධ ශාසනයක තමා නැවත නැවත මේ ශාසනය මේ ධර්මය මතු කරලා දේශනා කරලා මේ නිවන් මඟ විවෘත කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක එක විදිහකට කරන්න බෑ. ඒකට අර බුද්ධ ශාසන බුදුවරුන් හත් නමකගෙන්වත් මේකට වරම් විවරණ ගන්නවා. මේම ප්‍රඥාධික ශාසනයකදී ජාත සෝතාපට්ටි වලට පත් වෙලා මේ ධර්මයේ යටගිය ධර්මය යටගිය කාලෙක මතු කරලා නැවත නිවන් මඟ විවෘත කරනවා කියලා. ඒ නිසා සිකී වෙස්සබු කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම මේ බුදුවරුන් හත් නමකගෙන්ම අවසානයේ මෙහෙම වරම් විවරණ ගන්නවා. ඒ අරගෙනයි මේ වගේ මේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා හැටියට සියලු දේ මේ විග්‍රහ කරින් විග්‍රහවෙන්
මේ
එහෙම නැතුව ඒක කරන්න බෑ ලේසියි.
භාග්‍යතුන් වහන්සේ මීට අවුරුදු 3කට උඩදී ඒ සද්බුදු පූජාවක් මගේ විහාරස්ථානයේ පැවැත්තුවා. ඒ පවත්තලා පිරිකර පූජ කරන අවස්ථාවේ මම එදා පූජා කළේ ඒ තැනත්තට මේ සීනුවක් ගන් මේ නාද කරන සීනුවක් මම ඒක පූජ කළා. අනිත් ඇයට තමයි අට පිරිකර පූජ කරන් දුන්නේ. ඉතින් අර කැමරාවට අසු වෙලා තිබුණා. ඒ කැමරාවේ මට කිව්වා හාමුදුරනේ ඔබ වහන්සේ පූජා කළා ඉවරලා පිරිකර අර පැත්තකට වෙලා ඉන්නකොට මට ඉන්න බැරි මේ රස්නියක් ඇඟෙන් පිට වුණා පුදුමාකාර දහඩියක්. ඉතින් එයා කැමරාවෙන් ෆොටෝ ගත්තාම මේ මාව සම්පූර්ණයෙන්ම බොඳ වෙලා මගේ හිස වටේට සුදු පාට රැස්වලල්ලක්.
ඔය අර කිරණ ශක්තිය. ඒ කිරණ ශක්තිය බලවත් අර සාමාන්‍ය කැමරාවට වඩා. ඒක නිසා බොඳ වෙනවා. ඒක නිසා දැන් මේ දැන් ඒ වගේ වෙලාවක Taman තුලින් මහා විශාල කිරණ ශක්තියක් නිකුත් වෙනවා. අර මේක භක්තිය නෙමෙයි ශ්‍රද්ධාවයි. ඒ කිරණ ශක්තිය හැම වෙලාවෙම අපේ හිත පිරිසිදු වෙන්න වෙන්න. රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර මගබල ලැබුවත් නැතත් එක පාට කිරණ ශක්තියක් සුදු කිරණ ශක්තියක් මතු වෙනවා. ඒ කිරණ ශක්තිය අර කැමරාවට දරන්න බැරි වෙනවා. ඒ වගේ අපිට නොපෙනෙන විකෘති ආර ස්වરૂපේ වෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. ඒක ස්වභාවිකයි.
ඒක මම ඉතින් කිසි කෙනෙකුට පෙන්වුවේ නෑ. ඒක එයයි කිව්වේ මට මෙහෙමයි කියලා.
එහෙම තියෙනවා. එහෙම ඒවා තියෙනවා. ඔව්. එහෙම ඒවා තියෙනවා හරියට. නමුත් අද තියෙනවා ඊට වඩා බලවත් කැමරා කිරලියන් කැමරා කියලා. මේ කිරලියන් කැමරා කියන එකට ওই කිරණ ශක්තියින් වලට වඩා සාමාන්‍ය මිනිහෙකුගේ සියලු කිරණ ශක්තියින් වලට වඩා පුළුවන් දේවල් කැමරාවට ගන්න පුළුවන්. ඒක නිසා කිරලියන් කැමරාවකට ගත්තා නම් ඔයක සමහර විට ඔයිට වඩා වෙනස් ආකාරයකට ලකින්න පුළුවන්.
නිරෝගී සම්පත් ලැබේවා.
දැන් ඔය කිරලියන් කැමරාවකින් ගත්තාම භූතයන්ගේ, ප්‍රේතයන්ගේ, දෙවි දේවතාවුන්ගේ අර බලවත් සියුම් ශරීර කිරණ ශක්තියින් ඔක්කොම ගන්න පුළුවන්.
සදා වන්දනීය වූ පූජනීය වූ ගරු ස්වාමීන් වහන්සේ, මට ඔබ වහන්සේ මේ මතක් කළ සංඥා ගැන දස සංඥා කියලා මං අහලා තියෙනවා ගිරිමානන්ද සූත්‍රයේ. ඒක ගැන මට පැහැදිලිමක්. ඒකත් ආස්වාස ප්‍රාස්වාස කිරීමෙන්ම පහ කළ යුතුද නැත්නම්?
ගිරිමානන්ද සූත්‍රය අපි හෙට අනිද්දා ඉං අනිද්ද වෙනකොට දේශනා කරනවා. එතකොට අගමූල ඇතුව සියලු කරුණු විග්‍රහ කරනවා. එදාට පුළුවන්
මනුස්සයන්න ස්වාමීන් වහන්සේ. ඊළඟට මගේ ප්‍රශ්නයක් තියෙනවා. මේ අල්පේසාක්‍ය මහේසාක්‍ය කියලා දිබිගොල්ලෝ දෙපක්ෂයක් ඉන්නවා.
ඔව්, ඒක ඉතින් අපි හදාගත්ත සාහිත්‍ය වචන දෙකක්. අපි නියම වචෙන් නම් සම්මාදිට්ඨික දෙවියොත් සාමාන්‍ය දෙවියොත් ඉන්නවා. උප්පත්ති දෙවියෝ කොටස් තියෙනවා හරියට. උප්පත්ති දේව, සම්මත දේව, විසුද්ධි දේව කියලා කොටස් තුනක් ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ ත්‍රිපරිවත් තුන් වෙනි කොටස තියෙනවා. ඒ සම්මත දේව කියන කොටස ඔය මහේසාක්‍ය අල්පේසාක්‍ය කතාවක් නැහැ. උප්පත්ති දේව කියන කොටස මහේසාක්‍ය අල්පේසාක්‍ය කියන අල්පසාක්‍ය කියන එකේ තේරුම මේ අල්ප නෙමේ අප්ප. ඉතින් ඒක නිසා අර යම් ආකාරයක මහාන් තත්ත්වයක් තියෙන, මානයක් තියෙන උසස් මට්ටමේ දෙවිවරු තමයි මහේසාක්‍ය. අර මානය අල්ප වූ සම්මාදිට්ඨික දෙවිවරුන් තමයි අපි දැන් අනිත් පැත්තයි ගහගෙන තියෙන්නේ. තේරුණාද? ඉතින් ඒක නිසා සම්මාදිට්ඨික දෙවියෝ කියන්නේ සං වලින් රාගයෙන් ද්වේෂයෙන්ම මිදී ජාතසෝතාපන්න වූ ධර්ම මාර්ගයේ ඉන්න දෙවිවරු සම්මාදිට්ඨික දෙවියෝ. මිත්‍යාදිට්ඨික දෙවියෝ කියන්නේ ධර්ම මාර්ගයේ නැති ඒ ද්වේෂයෙන් තොර වූ දෙවියෝ ඉන්නවා. ඒ අයගේ ද්වේෂය තාවකාලිකව යටපත් කරලා ඒ දේව තත්වයට පත් වුණා උප්පත්ති දේව. මෙතන තියෙනවා සම්මත දේව. දැන් අපි ඔය පූජාවට්ටි තියෙන දේවාල හදන සියලු දෙවියෝ උප්පත්ති දේව නෙමේ සම්මත දේව. දැන් ඔය මහත්තයාට වුණත් පුළුවන් කොහේ හරි කැලේක ලොකු ගහක් තියෙනවා නම් ගිහිල්ලා සුමානයක් විතර මල් වට්ටියක් තියලා පාමපත්තු කරන්න ඔතෙන්ට මොකද වෙන්නේ? ඔතෙන්ට මිනිස්සු සම්මත කරගන්නවා දේවාලය. අර දෙවියෝ ඉන්නවා ගම්බාර දෙවියෝ හරි ඌණන් දෙවියෝ හරි මොන දෙවියෝ හරි ඔතන ඉන්නවා සුමානයක් යනකොට මිනිස්සු ඇහිලා ඊට පස්සේ තව ක්‍රියාවක් වෙනවා. ඊට පස්සේ අර පිංගන්නේන උත්පත්ති දේව ඔය කියන අර වෘක්ෂ දේවතාවෝ භූමාතු දේවතාවෝ තව නොයෙකුත් දෙවියෝ ඉන්නවා පිංගන්නේනවා. ඔය පිංගන්නේන දෙවියොත් භූතය පෙරේතියොත් ඔතෙන්ට අරක් ගන්නවා ටික කලක් යනකොට ඔතනින් පින් ගන්න. අයි මිනිස්සු පින් දෙන්නේ එතන. ඊට පස්සේ එතන සම්මත වෙනවා දිගටම. මේක නිසා දැන් ඔය කතරගම දෙවියෝ කියන්නේ මහාසේන රජුරුවන් ඔය මහාසේන කියලා බුදුහාමුදුරුවන්ගේ එක්ක අර විශ්වවිද්‍යාලය තක්ෂිලාවේ ඉගෙන ගත්ත එක්තරා ක්ලාස්මේට් කෙනෙක් කිව්ව හැකි අපි අද කියනවනේ. ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයයි ලිච්ඡවී රජදරියෙක් වූ මහාසේන කුමාරයයි එකට ඉගෙන ගත්තා. ඒ මහාසේන රජුරුව රජ වුණාට පස්සේ දැනගත්තා තමන් එක්ක ඉගෙන ගත්තේ එකම පන්තියේ හිටිය අර ශාක්‍ය රජදරුවා සිදුහත් කුමාරයා මහණ වුණා කියලා. ඒගොම්න හොයාගෙන ගිහිල්ලා හම්බුනේ නැහැ. ඒගොම්න කඩුව අර කෙස් කැපූ කඩුව ඒ සුද්ධෝදන රජුරුවන්ගෙන් ඉල්ලගෙන ඇවිල්ලා ඊට පස්සේ ඒ කඩුව තැන්පත් කළා. ඊට පස්සේ බුදුහාමුදුරුවන්ගෙන් යම් යම් දේවල් ඒක හොයාගෙන ඇහිලා තැන්පත් කළා කිරිවේර හැදුවා. ඒක නිසා ඒ මහාසේන දෙවියන් රජුරුවන්ට මිනිස්සු දේවත්වයෙන් සැලකුවා. මහාසේන රජුරුව මැරුණට පස්සේ මහාසේන රජුරුවන්ව දේවත්වයෙන් සම්මත කරගෙන එතන දේවාලයක් හදලා මැන්න. ඊට පස්සේ තමයි මේක කිහිරිගාම කජරගාම ඊට පස්සේ අර ස්කන්ධ පුරාණය කියන අර වැඩිහිටි කන්දට ආවේ ස්කන්ධ පුරාණ. ඒ Hindu ආගමේ බලවේගයක් නිසා ඒකට ස්කන්ධ දෙවියෝ සම්මතයේ දෙවියෝ. මේ ඒ මිසක් ඔතන දෙවියෝ ඉන්නවා එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි 30,000 ගානක් පින් ගන්න ඇහිලා. ඔය ඔතෙන්ට ඔක්කොම මිනිස්සු පූජාවට්ටි තියෙනවා පින් ගන්න පින් දෙනවා පින් පවරනවා. ඒක නිසා දෙවියෝ ඔතන ආරක් කරගෙන ඉන්නවා. නමුත් ඔතන ඔය කියන සම්මත දෙවියෝ නෙමෙයි ඉන්නේ. ඒ වගේමයි විෂ්ණු දෙවියෝ අර උප්පලවන්නා කියන දෙවිනුවර හිටපු රජුරු උපුල්වන් රජ පස්සේ උප්පලවන්නා දෙවියෝ වුණා දේවත්වයට පත් වුණා. ඊට පස්සේ අර විෂ්ණු පුරාණය කියන Hindu කතාවක් ඇවිල්ලා දැන් විෂ්ණු දෙවියෝ. ඒ වගේමයි සියලු තැන්වල වුණේ මේ ළඟකදීම මේ කොස්ගම පුවක් පිටිය කිට්ටුව ඔය අවිසාවෙල්ලට යන පාරේ පූගොඩ පැත්තේ රංවල කියලා තොටක් තිබුණා. කැලණි ගඟේ තොටුපළ රංවල තොටුපළේ හිටියා 1940 ගණන්වල තොටියේ. මේ තොටියා බොහොම බලවත් තොටියෙක්, බොහොම ශක්තියක් තියෙන. ගංවතුර ආපු කාලෙට මේ තොටිය තමයි ගොඩකලේ මේ ගොඩකලේ මිනිස්සුන්ව ගංවතුරට ගහගෙන ගිය මිනිස්සු 60-70 ගණනකගේ ජීවිත බේරුවා. ජීවිත කාලය තුළ ඒ තොටිය හැටියට වැඩ කරපු කාලය. ඒක නිසා තොටිය මැරුණට පස්සේ ඒ තොටියා දේවත්වයට උස්සලා රංවල දේවාල හැදුවා. ඒ රංවල ඒ නිසා අද අවිසාවෙල්ල, කොස්ගම, පාදුක්ක, පූගොඩ, කිරිනිවැල ඔය පැත්තේ සියලු තැන්වල තියෙන මොනවද? රංවල දෙවියන්ගේ දේවාල. ඒවා මේ අවුරුදු 60-70කට වැඩිය පරණ. අද සියලු දේ ඒ පැත්තේ දෙවියන්ට. කවුද රංවල දෙවියන්ට තමයි පඬුරු දාන්නේ, පූජා කරන්නේ, ඉල්ලන්නේ, යදින්නේ සියලු දේ. ඔය සම්මත දෙවියෝ. ඉතින් ඒක නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන අපිට නමක් දාන්න බෑ උප්පත්ති දෙවියන්ට. අපි පූජා වට්ටියක් දෙන්නේ නැහැ උප්පත්ති දෙවියන්ට. හැබැයි අපි සියලු වෙලාවල් වල පින් දෙන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන, පින් පවරන්න ඕන. මේ උප්පත්ති දේව කොටසට. විසුද්ධි දේව කියලා කොටසකුත් ත්‍රිපිටකයේ තියෙනවා. කවුද විසුද්ධි දේව? අරහතුන් වහන්සේලා සියලු දෙනා විසුද්ධි දේව. ද්වේෂයෙන් සහ මුලින්ම සුද්ධයි, පිරිසිදුයි. ද්වේෂයක් නැහැ. ඒක නිසා විසුද්ධි දේව කියන්නේ අරහත් ඵලයට පත් වූ උත්තමයන්ට. සම්මත දේව කියන්නේ මිනිසුන් විසින් සම්මතයට උත්සගෙන තියෙනවා. දැන් ඔය හතරවරන් දෙයියෝ කියන්නේ බුදුහාමුදුරුවෝ බුදු වෙච්ච කාලෙට මේ රටේ හිටිය වෙස්සවන වෛශ්‍රවණ විරූඪ විරූපාක්ක දතරට්ට කියන රජවරු හතර දෙනි. මහරජා චත්තාරු මහරජාව නැති වුණාට පස්සේ දැන් හතරවරන් දෙයියෝ වුණා. ඒ වගේම හූනියන් දෙයියෝ, ගම්බාර දෙයියෝ, මින්නේරි දෙයියෝ, කැලේ බණ්ඩාර දෙයියෝ, ගලේ බණ්ඩාර දෙයියෝ ඔක්කොම කවුද? මේ සම්මත කරගත්ත දේව. අපි මේ ඉල්ලන්නේ, අදින්නේ, පූජා කරන්නේ, දේවාල හදන්නේ ඔක්කොම සම්මත දෙයියන්. අර උත්පත්ති දෙයියන්ට කිසි කෙනෙකුට දේවාලයක් හදන්න බෑ, නමක් දාන්නත් බෑ, පූජාවට්ටියක් තියන්නත් බෑ. හැබැයි පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ, ඒ උත්පත්ති දෙවියන්ටත් අපි ඇඟිලි වකුටු කොල්ල නමස්කාර කිරීම සුදුසුද?
ඔව් ඔව්. ඒ කාටත් අපි ඇඟිලි මෙහෙම කරොත් ඒ අයටත් බෑ. ඒක නිසා අපි මෙහෙම කරන්න ඕන. දෙවියොත් සියුම් ශරීර තියෙන අයනේ. ඒ නිසා පින් ගන්න එන භූතය, පෙරේතයෝ, දෙවි දේවතාවෝ කාටවත් අපිට පින් දෙන්න බෑ මෙහෙම කළොත්. ඒකට හේතුව දැන් අපි පින් දෙන වෙලාවට අපේ පිට බොහොම පිරිසිදුයි. රාගෙන්, ද්වේෂයෙන්, මොහෙන් තුරයි. දැන් මෙතකොට මෙහෙම කරපු ගමන් අර මේ ඇඟිලි 10න් ගෑස් ලාම්පු 10කින් වගේ කිරණ ශක්තියක් නිකුත් වෙනවා. මේක දරන්න බෑ අර සියුම් ශරීර තියෙන අර භූතයන්ට, පෙරේතයන්ට, දෙවි දේවතාවුන්ට දරන්න බෑ. ඉතින් ඒක නිසා අපි ඒ අයට පින් දෙන වෙලාවට අපි ඇඟිලි මෙහෙම කරන්න ඕන. ඇඟිලි මෙහෙම කරන්න හොඳ නෑ, ඒ විදිහට පින් දෙන්න ඕන. ඒ වගේම දැන් මේ කතාව කියනකොට තවත් දෙයක් කියන්න ඕන. දැන් අපි ඔය සම්මතයෙන් බුද්ධ ආගමේ පොළොන්නරු කාලෙදි හදාගත්ත ගාථාවක් පින් දෙන්න. මොකද්ද ගාථාව? ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා. ඒක හරි. ආකාසට්ටාච බුම්මට්ටා කිව්වේ ඔය භූතය, පෙරේතය, දෙවි දේවතාව ආකාශෙයි බිමෙහි හැසිරෙන. දේවා නාගා මහිද්దిక කිව්වේ කාටද? අපේ අර අතීත ගෝත්‍ර හතර. දේව ගෝත්‍රය, නාග ගෝත්‍රය, මහිද්దిక කිව්වේ බිම ආරක්ෂා කරපු යක්ෂ රාක්ෂ ගෝත්‍ර දෙකට. මහිද්దిక කිව්වේ බිම මිහිතලේ ආරක්ෂා කරපු ගෝත්‍ර දෙක මහිද්దిక. ඒක දැන් ආකාසට්ටා බුම්මට්ටා කියන එක හරි. ඒක ආසෙයි බිම අර බුමාට දෙවි දේවතාව භූතය, පෙරේතය ඔක්කොම ආකාසට්ටා බුම්මට්ටා. ඒ වගේම ඥාතීන්ටත් පින් දෙනවා දේවා නාගා මහිද්దిక තමන්ගේ ඥාතිවරු ගෝත්‍ර හතර. අතීත ඥාතීන් හිටියේ දේව ගෝත්‍රේ, නාග ගෝත්‍රේ, යක්ෂ රාක්ෂ ගෝත්‍රේ තමයි මහිද්దిక. පුඤ්ඤන්තං අනුමෝදිත්වා. ඊට පස්සේ කියන්නේ මොකද්ද? එතරම් ප්‍රශ්න තියෙන්නේ. එතන පින් අනුමෝදන් පුඤ්ඤන්තං අනුමෝදිත්වා කියනවා. නමුත් ඊට පස්සේ තිරන් රක්කන්තු බුද්ධ ශාසනං ධම්ම දේශනං මං පරං. දැන් මේ මොකටද ඉල්ලන්නේ? අර පින් දීලා අපි ඒ බුද්ධලන්ට කැපකොට ඒ අය මුදවා නිදහස් කිරීමක් නැහැ. සම්බන්ධතාවෙන් මේ සංසාර බන්ධනයෙන් බැඳීමෙන් මිදී නිදහස් වීමක් නැහැ. ඒක නිසා දැන් අද ආගමේ පොළොන්නරු කාලේ බුදුහාමුදුරුවෝ හැදපු ගාථාවක් නෙමෙයි ඕක. නමුත් පොළොන්නරු කාලෙන් පස්සේ හදාගත්ත ගාථාවක්. ඔය ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దిక. මොකද අර ඥාතීන්ටයි දෙවියන්ටයි දෙගොල්ලන්ටම පින් දෙනවා මේක. පුඤ්ඤන්තං අනු. නමුත් අර පින්දීම, පින් පැවිදීම තිරෝගොඩ සූත්‍රයේ තියෙන ආකාරයට කැපකොට මුදවා නිදහස් කිරීමක් නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ තිරෝගුඩ්ඩ සූත්‍රයේ තව යම් යම් තැන්වලත් දේශනා කරා. එත්තාවතාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ සත්තා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සබ්බ සම්පත්ති සිද්ධිය. තුනක් තියෙනවා. සම්බදං, සම්පදං, සබ්බ සම්පatti සිද්ධිය. සම්බදං මොකද්ද? අපිට ඥාති වූ සම්බන්ධතාවයක් තියෙන, ණයගණ දිනුවක් තියෙන සියලු දෙනාට පුඤ්ඤන්තං අනුමෝදිත්වා. පින් අනුමෝදන් කරන්නේ මොකටද? සම්පදං. සම්බන්ධය පහදා ඉවත් කරන්න, ඒ අපි ණයෙන් බේරෙන්න, මිදී නිදහස් වෙන්න. ඊට පස්සේ ඒ පින් දෙන පින් අනුමෝදන් කරන අයට මේ පින් බලයෙන් සබ්බ සම්පatti අර සම්පatti හේතුච. ඒක ත්‍රිපරිවට්ටේම තියෙන යම් යථා අර්ථයක් ධර්මයක් තියෙන පැහැදිලි ගාථාවක්. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ පුඤ්ඤ සම්පදම් සම්පදම් සම්බදම් සම්පදම් සම්පatti මේ තුනම තියෙනවා, ත්‍රිපරිවට්ටේම තියෙන. නමුත් අර ආකාසත්තාච බුම්මට්ටා ගාථාවේ එහෙම දෙයක් නැහැ.
ගරු ස්වාමීන් වහන්සේ, සෝවාන් පුජ්‍යලයෙක් නැවත ආත්ම හතක් උපදිනවා, අටක් උපදිනවා.
බොරු කතාවක්නේ. නතේ බවන් අට්ටමන්ති නිසා නතේ ජාති නෙමෙයි කියලා තියෙන්නේ. බවල් ජාතියයි තේරුම් ගන්න බැරුවනේ මේ කියන්නේ. දැන් බව කියන්නේ මොකද්ද? බව හතයි තියෙන්නේ. ඒක හරි. සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාට උදුර දාන්න තව බව හතක් ඉදිරි වෙලා තියෙනවා. කොහොමද උදුර දාන්නේ බව හත? දැන් සෝතාපට්ටි භවයේ දැන් ඉන්නේ. ඒක එක බව. ඒක උදුර දාන්න. සකදාගාමි මාර්ග භව දෙක, ඵල භව තුන, අනාගාමි මාර්ග භව හතර, ඵල භව පහ, අරහත් මාර්ග භව ඵල භව හත. හතක් උදුර දාන්න. භව උදුර දාන්න ඉතුරු වෙලා තියෙන්නේ හතයි. ඒකයි මේ ජාති නෙමේ. එක විනාඩි දෙකගෙනුත් බාහ්‍ය දාරු වීර්ය තුමා හතම උදුර දැම්මා. ඒ වගේම ජනවසුබ සූත්‍රයේ බුදුහාමුදුරුවම කියලා තියෙනවා, දැන් බිම්බිසාර රජුරන්ට බුදුහාමුදුරුව මුල්ම කාලේ ධර්මයේ දේශනා කළාම රජ වෙලා ඉන්නකොට ඔතිරෝගුඩ සූත්‍රයෙන් දේශනා කළේ මුල්ම අවුරුදු තුනක් විතර ඇතුළත. බිම්බිසාර රජුරන්ට මේ දේශනාව බුදු දේශනාව දේශනා කළාම බුද්ධ බිම්බිසාර රජුරෝ සෝතාපට්ටි ඵලයට පත් වුණා. ඊට පස්සේ බුදුහාමුදුරුව මේ ජේතවනාරාමයට අවුරුදු 25කට 30කට ගියාට පස්සේ අර බිම්බිසාර රජුරුවන්ගේ අර ප්‍රාණය, ඒ කියන්නේ අර මනෝමය කාය දැන් අර යක්ෂ ගෝත්‍රයේ ජනවසබ හැටියට උපත ලැබුවා. දැන් ජනවසබ ආවා, ජාති සෝතාපන්න ජනවසබ ආව බුදුහාමුදුරුවන් හම්බුවේ. ඒක අනුව ජනවසබ සූත්‍රයේ පැහැදිලිව තියෙනවා ජනවසබ තව 14 වරක් මේ ජාති සෝතාපට්ටි ඵලයේම ඉන්නවා, මගඵල ඉදිරි මගඵල ලබා ගන්න ඉස්සෙල්ලා. ඒ වගේම විසාකාවටත් කිව්වා මේ ජාති සෝතාපට්ටි ඵලයට පත් වුණාට අර පුණ්‍ය ශක්තිය වැඩි නිසා තව 8 වරක් මේ ජාති සෝතාපට්ටි ඵලයේම ඉන්නවා කියලා. ඉතින් ඒක නිසා භව එකයි ජාති 8යි. භව ජාති දෙක කලවම් කරගත්තට පස්සේ අද සියලුම මේ දේශකයෝ අර නතේ බවන් තේරුම් ගන්න නතේ ජාති කළා. ආත්ම 8යි කියලා කිව්ව. 7ක් නැහැ. ආත්ම 7යි 8ක් නැහැ කියලා. මෙතන තියෙන්නේ බව 7යි මිසක් ජාති 8ක් ආත්ම 7ක් කියන කතාවක් උතන නැහැ. 8 වෙනි බවක් නැහැ. උදුර දාන්න බව උදුරා දෙමීමයි මෙතෙන්දි කරන්නේ. මගපල ලැබලා. ඉතින් ඒක නිසා මේ උදුරා දෙමිය යුතු බව 7යි තියෙන්නේ. මේක දැන් ඔය දැන් මේක රතන සූත්‍රයේ තියෙනවා නතේ බවන් අට්ට මන්නාදී අන්ති. ඊට වඩා ගැඹුරු සූත්‍රයක් තියෙනවා සත්තක්කත්තු පරම සූත්‍රය. කෙත් 7යි උපරිම තියෙන්නේ. ඒකේ ඉතා පැහැදිලි, ඒවා පුණ්‍යක් කෙත්තා. මගපල් ලැබූ පුද්ගලයාට තියෙන කෙත් 7. ඒවා කෙත්. කෙත් කියන්නේ පින් කෙත්. ඒවා මේ අපායවල් නෙමෙයි. ඒවා 4 අපාය අසඤ්ඤ තලවල් අර අර අනික් සුණාපරන්තේ ඒවා නැහැ. කොහෙද ඉපදෙන්නේ? දෙපොළක විතරයි ඉපදෙන්නේ. ඒ කාම ලෝකවල එක්ක මිනිහෙක් වෙලා එක්ක සම්මාදිටික දෙවියෙක් වෙලා ඒවා කෙත්. කෙත් 7යි තියෙන්නේ, 8 වෙනි කෙතක් නැහැ. ඒ නිසා කෙත් 7 සෝතාපට්ටි ඵල කෙත, සකදාගාමි මාර්ග ඵල බව, අනාගාමි මාර්ග ඵල බව, අරහත් මාර්ග ඵල බව 7 කෙත් 7. මේක සත්තක්කත්තු පරම සූත්‍රයේ ඉතා පැහැදිලිව තියෙනවා. නමුත් ඔය අනික් ඒවා තේරුම් ගත්තේ නැතුව මේක ජාති 7කට කල්මං කරා, කලවම් කරගෙන අද වැඩියට ධර්මයේ දේශනා කරනවා කණපිට ගහව.
ඒයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ, තිරෝගුඩ සූත්‍රයේ මළගේ ඥාතීන්ට පින් දීම පිණිස බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙන බව පේනවා. නමුත් අද ඒ විදිහේ තිරෝගුඩ සූත්‍රයක් කියන ඇහෙන්න නැහැ. ඒක අවශ්‍යමද තිරෝගුඩ සූත්‍රයේ?
ඒක තියෙන්නේ අත්‍යවශ්‍යම දෙයක්. දැන් ඔය මහත්තයා කවුරු හරි මිය පරලොව යන්නේ නැද්ද? ඒ මිය පරලොව යද්දි තමන්ගේ ඥාති ධර්මයේ ඉටු කරන්න ඕනේ සියලු දේ තියෙන්නේ තිරෝගුඩ සූත්‍රයේ. ඉතින් ඒක නිසා දැන් අර උන්න මේ උදකං වට්ටං ඒව මේව හිතෝ දින්නම් යථාවාරී වහා පූරා පරිපූර්ණ සාරං ඔය ගාථාවේ තියෙන්නේ කොහෙද? තිරෝගුඩ සූත්‍රය. ඒක උපමාව. අද උපමාව කරනවා කියනවා පරමාර්ථය කරන්නේ නැත. අද පින් දෙන්නේ නැහැ බුද්ධාගමේ හාමුදුරුවරු ඔය තැනකදී. කාටද පින් දෙන්නේ? මේක හොඳට තේරුම් ගන්න ඕන. කාටද දානයක් දුන්නාම දැන් මේ හැම කෙනෙක්ම දාන ගෙදරකට යන්න ඇති. තමන්ගේ ඥාතියෙක් මිය පරලොව ගියාම දාන ගෙදරකට යන්න ඇති. කාටද පින් දුන්නේ? අර දානෙට ආපු මිනිස්. අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා. ඒ හින්දා මේ පින්වතුන්ට සුමනානන්දා මල්ලිකා විසාකාමෙන් භෝග සම්පත් ධන සම්පත් ලැබ දෙව් මිනිස් සැප අර බ්‍රහ්ම සැප රජ සැප සිටු සැප ලැබ මතු බුදු වෙන බුදුන් දකින්නට මේ පින හේතු වේවාසනා වේවා කියලා කාටද පින් දුන්නේ? අර දානෙට සහභාගී වූ අයටම පින් දුන්නා මිසක් අර පින් ගන්න ආපු අර පරදත්ත උපජීවීන් ගොඩු අල්ලගෙන හිඟන්න වගේ නොයිවසිල්ල එක ශේෂයක් පින් දුන්නේ නැහැ, පින් පැවරුවේ නැහැ, පින් අනුමෝදන් කරේ නැහැ. ඉතින් මොකද වුනේ? ඔය ආකාශට ආජිබුම් මට්ටා ගාතාව කිව්වට ඒ අයට පින් දෙන්නේ නැහැ. ඒකයි වුනේ. ඉතින් ඒක නිසා මේක කැපකොට ඒ අය මුදවා නිදහස් කරන්න අර එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බ සම්පත්ති මේකයි තියෙන්නේ. ඒක තියෙනවා පැහැදිලිව ගාතාවේ තේරුම්. නමුත් අර මොකක් හරි ගාතාවකුත් කියනවා. නමුත් අර පින් දානමේ පින්කමට සහභාගී වූ පින්වතුන්ට පින පැවරුවා මුරුංගා තෙල්ලුවා දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට මේ පින හේතු. පින පුණ්‍යාභි සංකාරයක් කරගත්තා. අකුසලයක් වුණා කුසලයක් පූර්ණේ කළේ නැහැ නිවන වැහුවා මුරුංගා තෙල්ලා අතරමං කළා. මේවා දැන් කියන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. අපේ මේ නොදන්නාකම නිසා පරම්පරාවෙන් වැරදියට අර ගුරු පරම්පරාවෙන් ආපු අන්ධයා ඉස්සෙල්ලා අන්ධයත් හැරමිටියේ කෙරෝලිය අල්ලගෙන ගියා මේ කෙරෝලිය අල්ලගෙන ගියා වගේ හනමිටි කරගහගෙන අර පරම්පරාවෙන් ආපු දේ කියවනවා කිසි අර්ථයක් ධර්මයක් තේරුවක් හරයක් නැතුව. ඉතින් ඒක නිසා දැන් සියලු දෙනා තේරුම් ගන්න ඕන අපි මොනා හරි පින්කමක් කරනවා නම් ඒ පින්කමෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න නම් පින කුසලයක් බවට පත් කරගන්න ඕන දෙආකාරයකට. පළවෙනි ආකාරය අපි අපෙන් පින් බලාපොරොත්තු වෙන සියලුම පරදත්ත උපජීවීන්ට සියලු ඥාතීන්ට ඒ පින් දීලා පවරලා තුන් සිට පහ දාගෙන පින් අනුමෝදන් කළා ඒ අයට යහපතක් කරන්න ඕන කැපකොට ඒ අයව මිදහා නිදහස් කිරීම කුසලයක් බවට පත් වෙනවා. දෙක අපි ගාථාව කියනවා කිව්වට හරයක් ඇතුව කියනවා නෙමෙයි. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගම සතං සමාගම. ඒ කියන්නේ මොකද්ද? දැන් අද ඔය ගාථාව කියනවා කියවලා තේරුම් කරලා දෙනවා අර බාලයන්ගේ මිදි නිදහසි පඬිතුයෝ ආශ්‍රය කරන්න මට ලැබේවා කියලා ප්‍රාර්ථනා. ඒක නෙමෙයි මේකේ තේරුම. මොකද්ද බාල සමාගම කාගාව තියෙනද? තමන්ගාව තියෙන රාග සමාගම, ද්වේෂ සමාගම, මෝහ සමාගමෙ මිදි. මා කියන්නේ මිදි නිදහස. මේ එතෙන්දී එක්කෙනෙක් කිව්වා ඔය මා මට පින් දෙන ගාතාව. එහෙමත් කිව්වා. ඔය අම්මට තාත්තටත් පින් දෙනවා, මේ මා මටත් පින් දෙන්න එපා. මා මේ කියලා කියනවා. ඉතින් ඒක නිසා මේ වගේ කතා තමයි කියන්නේ. ඉතින් ඔය උගන්නපු දේවල්නේ. ඉතින් ඒක නිසා මා කියන්නේ සම්පූර්ණයෙන්ම මිදි නිදහස් වෙන්න ඕන. මොහොකින්ද? රාග, ද්වේෂ, මෝහ කියන අකුසල් සිතෙන් මිදි නිදහස් වෙන්න ඕන මේ ඉමිනා පුඤ්ඤ කම්මේ. ඒක කුසලයක් බවට පත් කරනවා. ඒක තමයි කුසලේ. ඒ අනුව සතන් සමාගමෝ හෝති යාව නිබ්බාන පත්‍ය. ඒක තමයි කුසලේ. ඒ නිසා දෙයාකාරයකින් පින කුසලයක් කරගන්න පුළුවන්. ඒ පින අපි පවරිය යුතු පින් අවස්ථායට තමන්ගේ ඥාතීන්ට පින්දීල පින් පවරල පින් අනුමෝදන් කළ කැපකොට ඒ අයව මුදවා නිදහස් කරන්නට පින් දෙන්න ඕනෑ. එක අතකින් තමන්ගේ හිතේ තියෙන රාගය ද්වේෂය මෝහය ඉවත් කළා. ඒ වෙනුවට කුසලස්ස උපසම්පදා කරගන්න ඕන. සතන් සමාගමෝ කිව්වේ ඒකයි. රාගයෙන්තොර, ද්වේෂයෙන්තොර, මෝහයෙන්තොර පිරිසිදු සිතක් ඇති කර ගැනීම සතන් සමාගම. ඒ අනුවයි නිවනට උපකාර වෙන්නේ. දැන් අපි මේ බුද්ධාගමේ කොතනකවත් පසුගිය කාලය තුළ සම්මත සම්ප්‍රදායිකව පින කුසලයක් කරගන්න ක්‍රමයක් පිළිවෙතක් කාටවත් පැහැදිලිව කිව්වේ නැහැ. දහම් පාසල්වල මේවා උගන්වන්න ඕන. දරුවන්ට පොඩි කාලෙම කියා දෙන්න ඕන පින්කමක් කරපු හැම වෙලාවකම ඒක කුසලයක් බවට, කුසලය කිව්වේ කුණු සලා හැරලා අස් කළා හිත. දැන් මේ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ තියෙනවා කුසලයක් බවට පත් කරගන්න ඕන පින්කමක් කරලා. බැරි වෙලාවත් පින්කමක් කරලා අපි රුපියල් 10ක් හිඟන්නේ කුට දීලා අපි බලාපොරොත්තු වෙනවා නම්, ප්‍රාර්ථනා කරනවා නම් ලක්ෂයක ස්වීප් එකක් ඇදේවා කියලා, ඒක කුසලයක්ද අකුසලයක්ද වෙන්නේ. ඒක රාගයෙන් සහ මෝහයෙන් කරන වැරදි ක්‍රියාවක්. ඒවයි උගන්වලා තියෙන්නේ අද. අද උගන්වලා තියෙන මොනවද? පිඟන්නේකට පින්කමක් දීම, රුපියල් 10ක් දීම පිනක්. ඒක පින්කමක් නෙමෙයි කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වා නන්දා සූත්‍රයේ. පින්කමක් කළ යුතුමය. කිසි කෙනෙක් පින්කමක් කරන්න එපැයි කියලා බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නැහැ, මං කියන්නෙත් නැහැ. පින්කම් කළ යුතුමය සුමනාවෙනි කිව්වා. හැබැයි ජාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලියෝ අශේෂ විරාග නිරෝ. ජාගෝ පරිත්‍යාගෝ අත්තරින්නෝ පටි නිස්සග්ගෝ, මේ බැම්ම මේ සම්බන්ධතාවය නිස්සග්ග කරන්න ඕන. පටි සංසග්ග වෙච්ච එක නිස්සග්ග කරන සම්බන්ධය අර සම්පදම් කරන්න ඕන. මුත්‍ති මිදී නිදහස් වෙන්න ඕන. ඇලෙන්න හොඳ නැහැ. අනාලියෝ මේක තේරුම් ගන්න ඕන. එතකොටයි කුසලයක් වෙන්නේ. නමුත් අද වෙන්නේ ආලියෝ. අද එන්නේ අර පින්කමක් කරලා ඒකට ඇලෙනවා. ඒක පුඤ්ඤාභි සංකාරයක් බවට පත් කරනවා. ඒකෙන් සසර දික් වෙන පින්කමක් කරගන්න. සසර කාම ලෝකවල සුගති ලෝකවල දික් කරන්න තමයි ආගම. ධර්මය මේ ලැබූ මනුස්සත්ව පටිලාභේදී මේ සංසාර දුකෙන් සදාටම මිදී නිදහස් වෙන පරිමුච්ඡති. ඒකට ධර්මයේ තියෙන්නේ. ධර්මයේ තියෙන්නේ පැවැත්ම අපවැත්මක් කරන්න. ආගම තියෙන්නේ පැවැත්ම හොඳින් දිගටම පවත්වාගෙන යන්න උපකාරක දෙයක් ආගම. සියලු ආගම්. දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන කාලේ අද වගේ නෙමේ, අදට වඩා හුඟක් දියුණු ආගම් 60 ගණනක් මේ රටේ තිබුණා. සත්‍යාස්ත්‍රවරුත් හිටියා. ඒ කිසිම ආගමක ධර්මයක් තිබුණේ නැහැ. නිවන් දකින්න ධර්මයක් තිබුණේ නැහැ. ඒ නිසා බ්‍රහ්මජාල සූත්‍රය ඉතා පැහැදිලි. ඒක ජාලයක්, දැලක්, හිර වෙන තැනක්. නිවන අතරමං වෙලා බ්‍රහ්මජාලය කියන්නේ දැල. එතෙන්දී හිර වෙලා. බ්‍රහ්මජාලය කිව්වේ අර කල්ප කාලාන්තරයක් බුදුවරු 7 දෙනෙක් බුදු වෙනකම්, බුද්ධ කල්ප 7ක් පසු වෙනකම් අර නේව සංඥානා සංඥාතත්තලේ අර ධ්‍යාන ලැබූ අසිරිත තවුසා එතෙන්ටයි ගියේ. අයිසත් තවුස ඇඳුවා මේකට. ඒ අභිඥාලාභී ඉද්දි ඉස්වරය ඇඬුවා. මේක තමයි යනතෙන් දැකලා තුන්කල් දක්නා නුවණ තිබුණ නිසා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අර අක්කන සූත්‍රයේ කියවනේ දීර්ඝායුෂ දේවනිකාය කතාව. ඒ තැන්වලට තමයි ඔය යන්නේ ඔක්කොම භාවනා මධ්‍යස්ථානවල ධ්‍යානලාභීන් හදන්නේ. ඔය දෙව්සප අර ඔය සියලු බණ කියන අයත් කියන්නේ දෙව්සප කෙලවර දිව් ඔර දෙව් මිනිස් සැප කෙලවර. ආයි මොන දිව් මිනිස් සැපද මේක? මෙතන කරගන්න තියෙන දේ තව ඉදිරියේදී කරගන්න තියෙන රාගයයි මෝහයයි. ඔය සියලු පින් දෙන්නේ රාගයෙන් මෝහයෙන්. ඉතින් ඒක නිසා පින කුසලයක් කරගන්න දැනගත්තොත් ඒක නිවනට, පින අර පුණ්‍යාභි සංකාරයක් කරගත්තොත් ඒක පැවැත්මට. මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි පින්කමක් කළ යුතුමයි. පින්කම් කරන හැම මොහොතකම ඒ පින කුසලයක් කරගන්න, කුසලයක් බවට පත් කරගන්න නිවැරදි ක්‍රමය නිවැරදි පිළිවෙත අපි අනුගමනය කරන්න දැනගත්තොත් අපි නියම බෞද්ධයෝ වෙනවා මග තේරුම් ගත්ත අය බවට පත් වෙනවා. ඒ මිසක් පින්කම් කර කර තවත් යද යද හිඟා කකා ප්‍රාර්ථනා කර කර අර වැඳුම් පිදුම් යදුම් පැතුම් කර කර හිටියොත් ආගමේ වගේ ඔය මහායානික ආගම මේකත් කියන්න ඕන. මේ ගමන්ම දැන් මහායානික ආගමේ එක යානියයි තියෙන්නේ නිවන් දකින්න පුළුවන් එකම යානියකින්. දැන් අපේ නියම බුදුහාමුදුරුවන්ගේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ යානේ තියෙන තුන් යානයකින් නිවන් දකින්න පුළුවන්. මොකද්ද තුන්තරා බෝධියකින් කියන්නේ? ලෞතුරා බුද්ධ, පච්චේක බුද්ධ, චතුසච්ච නැත්නම් අරහත් බුද්ධ. මහායාන බුද්ධාගමේ අර තුන්තරා බෝධියක් නැහැ, තියෙන්නේ එක යානයක්. ඒකයි කියේ මහායානේ. මහායාන බුද්ධාගමේ තියෙන්නේ සියලු දෙනා නිවන් දකින්න නම් ලෞතුරා බුදු වෙන්නම ඕන. ආයි වෙන යානයකින් අරහත් වෙලා නිවන් දකින්න ක්‍රමයක් අරහත් බුද්ධ, පච්චේක බුද්ධ, චතුසච්ච බුද්ධ වලින් නිවන් දකින්න ක්‍රමයක් මහායාන ආගමේ නැහැ. ඒ නිසා පින්කම් කර කර අර සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ සියලු දේවල් බුදුහාමුදුරුවෝ ලියපු කියපු දේවල් නෙමෙයි. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල අවුරුදු 780කට පස්සේ නාගර්ජුන පාදයන් වහන්සේ කිනී ඉන්දිය බෞද්ධ පඬිවරයෙක්. ඊට පස්සේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර 14ක් ලියලා තියෙනවා ඔය ඉන්දියාව ඇතුළු. ඒ බෞද්ධ අර කනිෂ්ක රාජ යුගයේ, ශිලාදිත්‍ය රාජ යුගයේ, මධ්‍යතන යුගයේවල බුද්ධාගංකාරයෝ බොහොම නාගර්ජුන පාදයන් වහන්සේ, අශෝකෝස, විශ්වමිත්‍ර, වාසුබන්ධු, මංජුශ්‍රී බෝසතාණන් වහන්සේ එයා ත්‍රිපිටකය වෙනම ලිව්වා. මංජුශ්‍රී බෝසතාණන් වහන්සේ පාරමිතා සූත්‍ර 21ක්, ප්‍රඥා පාරමිතා සූත්‍ර, ලංකාවතාර සූත්‍ර, සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර ඒගොල්ලෝ ලිව්වා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර තියෙන්නේ අපේ ලංකාවේදී මේ ලංකාවේ හාමුදුරුවෝ පුස්කොළ පොත්වල, තල්පත්වල ලියපු, පංගිණෙන් ලියපු නියම නිවැරදි නිර්මල ත්‍රිපිටකය. එක එකක් ඉන්දියාවේ සංස්කෘත භාෂාවෙන් ලියපු. පස්සේ කාලෙක බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා ඔය තියෙන නාගර්ජුන පාදයන් වහන්සේ මුල් කොටගත් මහායාන පඬිවරු 20ක් ඉන්නවා. ඒ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ සියලු දේ තියෙනවා. ඒ අය වෙනම ආගම. එයාට එක යානයයි තිබ්බේ, බුද්ධ යානය විතරයි, ලෞතුරා බුද්ධ යානය විතරයි. අරහත් යානයකින් නිවන් දකින්න ක්‍රමයක් ඒගොල්ල ගාව නැහැ. ඒකින්ද හැම මිනිහෙකුටම ප්‍රාර්ථනා කර කර අර පයාරමිතා පුර පුර දෙව් මිනිස් සැප කෙලවර අර මතු බුදුවන බුදුවන් වෙන්න තමා කරේ. ඒක බුද්ධ දේශනාවක් නොවේ. ඒක දේව සංකල්පය. දේව සංකල්පය මේකට ආගමට කලවම් කරගෙන හදාගත්ත ආගමක්. මහා සාංගනික නිකාය හැදුව අර මහායාන ආගම. ඉතින් ඒක නිසා මහායාන ආගම මේ ලංකාවටත් ආවා. අද ඊයේ නෙමෙයි ආවේ. ඒක නිසා ලංකාවට බුද්ධ ආගම ගෙනාව ඉන්දියාවේ. හැබැයි බුද්ධ ධර්මය ලංකාවට කවුරුවත් කොහෙන්වත් ගෙනාවෙත් නැහැ, ගේන්නත් බෑ, පිටරටක ඇත්තෙත් නැහැ. බුද්ධ දේශනාව, මේ භව උදුරා දමන දේශනාව උපන්නේ සිව්හෙලේ ජම්බුද්දීපේ. ඒ වගේම මතු කවද හෝ බුදු කෙනෙක්, බුදු වෙන ලෞතුරා බුදු කෙනෙක් මේ හෙළඹීමේ ආගම් වෙන රටවල් වලින් ගේන්න පුළුවන්. ඒ නිසා බුද්ධ ආගම ගෙනාවා. මේ අද ඊයේ නෙමෙයි ගෙනාවේ, වලගම්බාරජුරුවන්ටත් ඉස්සෙල්ලා අභයගිරියට අර මහා සාංගික නිකාය ඉන්දියාවෙන් බුද්ධ ආගම ගෙනාවා. මිණ්ඩුහාමුදුරුවෝ ආවට පස්සේ හුඟා අභයගිරියට ගෙනාවා වලගම්බාරජුරුවන් කාලේ. ඊට පස්සේ අර තන්ත්‍රයානය, වෛතුල්‍යවාදය මේ වගේ දේවල් නොයෙකුත් අය ආවා. බුද්ධඝෝෂ හාමුදුරුවොත් මහායානිකයෙක් ආවා අර පතංජලි ධර්මයක් අරගෙන. ඒ වගේ මහානාම හාමුදුරුවෝ ඔය මාවන්තය පාලීට පරිවර්තනය කරපු මේ වගේ සියලු දෙනා මහායානිකයෝ මිසක් මේ මහාවිහාරිකයෝ තේරවාදී අය නෙමෙයි. ඒ කාලේ මුල් කාලේ මේ මහායානිකයෝ අර අපේ මහාවිහාරිකයේ හිටිය නියම සංඝපරපුර හලාහල විසමෙන් පිටවන් කළා. හලාහල විසසේ සැලකුවේ මහාංශ තියෙනවා. නමුත් පස්සේ කාලෙක අර විසුද්ධි මාර්ගය ලිව්වට පස්සේ, මහාවිහාරේ විනාශ කරලා පුච්චලා මුඳු වැපුරාට පස්සේ ඒ හලාහල මිසමින් වූ අර මහායානික සියලු සංකල්ප බොහොම ආදරයෙන් වැළඳගත්තා වැද්දගත්තා මේ රටේම මේ භික්ෂු පරපුරක් අභයගිරියේ පටන්ග. එදා ඉනම් පොළොන්නරු දඹදෙණි යුගයේ අද වෙනකම් මේ ධර්මයක් ක්‍රියාත්මක වුණේ නැහැ. ධර්මයේ යටපත් කළා වැළලිලා නැති වෙලා ගිය අධර්මයක් මතුණා ආගමක් මතු. ඒ ආගමේ නටබුන් තමා නෂ්ඨාවශේෂ තමා අද සම්මත වශයෙන් අපේ සියලු පන්සල්වල ක්‍රියාත්මක වෙන්නේ. නමට පද ටික තියෙනවා බුදුහාමුදුරුවන්ගේ, හැබැයි අටුවා ටීකා ටිප්පණි විතරයි කියන්නේ දේශනා කරන්නේ. ඔක්කොම බව හදනදී මිසක් බව නසන දෙයක් කියන්නේ නැහැ. මේක තේරුම් ගත යුතු. ඒක නිසා නිවන් දකින්න නම් කිසිසේත්ම බුද්ධාගම විතරක් දැනගෙන අදහලා විශ්වාස කරලා හරියන්නේ නැහැ. ඒකට මේ උතුම් බුද්ධ ධර්මය නිවැරදිවත් ප්‍රායෝගිකවත් අනුගමනය කරන්න යම් ධර්මඥානයක් අවශ්‍යයි. බුද්ධ ධර්මය තේරුම් ගන්න ඕන. බුද්ධ ධර්මයම කියන්නේ භව උදුරා දමන ධර්මය. වෙන මොකක්වත් නැහැ. භව උදුරා දමන්නේ නැත්නම් ඒක බුද්ධ ධර්මයක් නෙමෙයි. බුද්ධ ඥානයක් නෙමෙයි. බුද්ධ බලයක් නෙමෙයි. බුද්ධ ශක්තියක් නෙමෙයි. බුද්ධ බුදුහාමුදුරුව දේශනා කරපු මාර්ගයක් නෙමෙයි.
ස්වාමීනි අරහතුන් වහන්සේ අවසරයි. මේ වචනයක් පිළිබඳව දැන ගැනීමක් කරන්නයි උපවාසය අමතන්නේ. විචතා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිතා. මෙතන මනසානුපෙක්ඛිතා කියන්නේ මනසේ
උපෙක්ඛාව. මනසේ උපෙක්ඛාව. මනසා උපෙක්ඛිතා.
එහෙමයි.
මනසානු ඒක අනු කියන වචනයක් තියෙනවා. උපෙක්ඛා අනු කියන වචනයක් තියෙනවා.
එහෙමයි.
ඒ නිසා මේ හිතේ මනසේ අපි අලුතෙන් උපේක්ෂා සිතක් ඇති කරගන්න ඕන. දැන් වෙලාවක් නැහැ මේක පිළිබඳව ලොකු විග්‍රහයක් විස්තරයක් කරන්න තියෙනවා. කොහොමද අපි මේ මනස අනුපෙක්ඛිතා කරගන්නේ කියලා. ඒක මම වෙලාවක් ආවොත් අනේ තව පුළුවන් විනාඩි 10ක් තියෙන නිසා.
එහෙමයි.
මේක මනස අනුපෙක්ඛිතා කියන එකේ තේරුම දැන් සියලු පෘථග්ජන පුද්ගලයෝගේ ආවත් උපේක්ෂාවක් තියෙනවා. හැබැයි ඒ තියෙන උපේක්ඛාව ගේහ සිතං උපේක්ඛා. මොකද උපේක්ඛාව
ගේහ සිතං.
දැන් සියලුම බණ ඇහූ නැහූ මෙතෙන්ට ආව නැති සියලු මිනිස්සු ගාව මේ ගෙදර කොමාරි මේ සම්මතේ පවත්වගෙන යන උපේක්ඛා සිතක් තියෙනවා. ඒකට කියනවා ගේහ සිතං උපේක්ඛා. ඊට පස්සේ මේ ධර්මය ඇහුවහම මේ පුද්ගලයා තුල තියෙනවා අර ගේහ සිතං උපේක්ඛාව ඉක්මවා ගිහිල්ලා නෙක්ඛම්ම උපේක්ඛා. නිකාම්ලාභී අකසිරලාභී අකිච්චලාභී උපේක්ඛා. ඒක අර කාමේ විවිච්ච පාපේ අකුසල ධම්මේ විවිච්ච නෙක්ඛම්ම සවිතක්ක සවිචාර උපේක්ඛා. එතෙන්දි තියෙන්නේ අර නෙක්ඛම්ම කියන්නේ නිකාම්ලාභී කියන්නේ කාමයෙන් වෙන් වෙන්නට කැමැත්තෙන්ම කටයුතු කරන. එතෙන්දි ඒ නෙක්ඛම්ම උපේක්ඛාව උපකාර වෙනවා සෝතාපට්ටි මාර්ගයට පත් වෙන.
ඒ
කියන්නේ නිකාම්ලාභී නෙක්ඛම්ම කියන தത്വයේ තියනවා නම් ඒ පුද්ගලයා නෙක්ඛම්ම උපේක්ඛාව නම් සෝතාපට්ටි මාර්ගයේ ඉන්නේ. සෝතාපට්ටි මාර්ගයේ ඉන්න පුද්ගලයා ආනපාන සති සමාධිය වඩනකොට නෙක්ඛම්ම උපේක්ඛාව පූර්ණ වෙනවා. ආනපාන සති සමාධිය වඩාගෙන යත්ම යම් වෙලාවක මේ නෙක්ඛම්ම උපේක්ඛාවේ ඉක්මවා ගිහිල්ලා තව පිරිසිදු වෙලා සේක උපේක්ඛා කියන තුන්වෙනි පියවරට පත් වෙනවා.
එහෙමයි.
මොකද්ද පත් වෙන උපේක්ඛා? සේක
උපේක්ඛා.
සේක උපේක්ඛා කියන්නේ කෙලෙස් කපන උපේක්ඛා සිට.
එහෙමයි.
සංඛාර උපේක්ඛා ඥානයේ මුල්ම අවස්ථාව සේක උපේක්ඛා. කෙලෙස් කපන කැමැත්තක් ඇති වූ උපේක්ඛාව සේක උපේක්ඛා. එතකොට සෝදාපට්ටි ඵලය සකදාගාමි මාර්ගයේ ඵලය අනාගාමි මාර්ගයේ ඵලය අරහන්ත මාර්ගය කියන මේ අවස්ථා පහේදිම තියෙන්නේ සේක උපේක්ඛා. කෙලස් කප කප ක්‍රමානුකූලව ඉදිරියට යනවා. රාග විරාග කර කර යනවා. ඊට පස්සේ අරහන්ත මාර්ගයේ අවසානයේදී කෙලස් කපලා අවසාන. දැන් කපන්න කෙලස් ඉතුරු වෙලා නැහැ. දැන් අරහන්ත ඵලයටපත් වූ උත්තමයා තුළ තියෙන උපේක්ඛාව සේක උපෙක්ක න සේක උපෙක්ක අන්නේ තත්ත්වේ සමහර මනසා අනුපෙක්කිතා කියන තත්ත්වේ ඔය තත්ත්වයට එන්ඩුවන්. එතකොට අර අරහත් තත්ත්වයට පත් වූ උත්තමයා තුළ තවත් කෙලෙස් කපන්න නැති නිසා න සේක උපෙක්කා අග්ග මේක තම අග්‍ර වූ තත්ත්වය. ඊට පස්සේ අරහත්තත්වයට පත්වනාට පස්සේ දැන් තියෙන්නේ අරිය උපෙක්ක. එතන අරිය උපෙක්ක. ඒ අනුව දැන් මේ හිත පිරිසිදුවේගෙන යනකොට සේක උපෙක් මේ ගේ සිටන් උපෙක්කා නෙක්කම්ම උපෙක්කා සේක උපෙක්කා නොසේක උපෙක්කා අරිය උපෙක්කා තත්ත්වයට පත්වනාම ඒ පුද්ගලයා සංකාර උපෙක්කා ඥානය පූරණය වූ මුංචිතු කම්මතා ඥානයෙන් කටයුතු කරන ආර්යයන් වහන්සේ කෙනෙක් බවට පත්වෙන. ඒ නිසා තවත් කෙලෙස් කපන්න නෑ. දැන් මේ ත්‍රිපිටකයේ තියෙනවා න සේක උපෙක්කා අග්ග. ඕක පරිවර්තනය කරලා තියෙන්නේ මොකද්ද? නාසිකාග්ගයට විත පවත් අගෙන ඔය ඔය ඔමයි පරිවර්තනය
කරන්නේ.
න සේක උපගෙන එක නාසිකාග්ග කියලා විත පවත් අගෙන යන්න.
ස්වාමීන් වහන්සේට තව කැලලකුත් ඇඳගත්තානේ.
ඔව් තව කැලලි ඇඳලා තියෙනවා පස්සේ අටුවාකාරු. නමුත් මේ න සේක උපෙක්කා කියන එක තේරුම් ගත්තේ නෑ. දැන් අරිපාර මාගදී භාෂාවේ නාසයට කොහෙවත් නාසිකක් කියලා කිව්වේ නෑ. කියලා දෙන මොකද්ද? ගානං ගන්ධක්.
එහෙමයි.
දැන් අරක පරිවර්තකයෝ න සේක උපෙක්කා කියන එක නාසිකා උපෙක් නාසිකග්ගයට
නාසිකග්ගේ මුඛ නිමිත්තේ වා කියලා කියනවා.
මුඛ නිමිත්ත කියලා ඒක
කිව්වා. එහෙමයි අපේ
අරමුණ. ඔව් ඒකයි. වන් ඉතින් ඒක නිසා ඔය පරිවර්තකයෝ අටුවාකාරයෝ මේ ධර්මයේ කොයි විදිහටද හදාගත්තේ කියන එක මොකද අර ආස්වාද ප්‍රාසයට ගැළපෙන විදිහට
මෙතන මේකත් පරිවර්තන. එහෙමයි අපේ අරමුණ. එහෙමයි. වහන්සේ නිසා අපි ඇත්ත වශයෙන්ම සැබෑ දහමට යමු වුණා. මට තව කාරණයක් තියෙනවා අපේ අරුණි. අපේ මේ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රේ ගන්නකොට ඇත්තෙන්ම මෙතන ද්වතාවේ මතු වුණා. ඒක මට දැනුණා. ඒකෙදී අපි සංඥා වේදිත නිරෝධීති මේ වේදිත කියන කාරණේදී ඒකාන්ත වශයෙන්ම මේ ද්වතාවේ අපි උපයෝග කරගත
යුතුයි. ආනපාන සති සමාධිය වඩ ළමයි අර වේදිත තත්වය ආවේදිත. ඒ කියන්නේ වේගයේ වේදනාව ආවේගයේ චිත්ත ආවේගය ආවේදිත කරන්න පුළුවන් වෙන්නේ ආනපාන සති සමාධිය වැඩිවීමෙන්ම පමණයි.
එහෙමයි ස්වාමීන් වහන්සේට දීර්ඝාස ලැබේවා.
හොඳයි එහෙනම්. එහෙමනම් අදට මේ ධර්ම සාකච්ඡාව දේශනාව අපි නවත්වනවා. කවුරුත් එහෙනම් තුන් හිට පහදාගෙන ඒ පින් බලාපොරොත්තු වෙන තමන්ගේ සියලු ඥාතීන්ට පින් දෙන්නට කැපකොට පින් අනුමෝදන් කරන්නට ඒ අයව මුදවා නිදහස් කරන්නට පින් අනුමෝදන් කරන්නට තුන් සිට පහදාගෙන මේ ගාථාවන් කියලා පින් දෙන්න. එතාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිටියා. එතාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිටියා. එතාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා උදන්තු සබ්බ සම්පත්ති සිටියා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාති. ඉදම් මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු. සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. හොඳයි සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් ශාන්තියක් සහනයක් වේවා. ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නටම මේ සියලු කරුණු උපකාර වේවා.